പറഞ്ഞ സ്വാമി ഹൻസ് ദേവാചാരനായി. അത് ഡിസംബർ ദാഹത്വനി ഇത് ദിവസേ അപ്പി മേ ഹംദനാമ സംബന്ധവലായി എക്കസി ഹത്തവനി ആധുനിക പിരിസ സന്ദഹ സത്യ ഹുനാദിയ മേ വെടസടഹനട്ടായി ഏ സന്ദഹ നിസ്സന്നവാണി നിയോജനെ കർമ്മി മേ ധർമ്മസഭാവട്ട് വടന്നു പ്രസിക്കുന്ന നമുക്ക് അനവസരായ ഗൗരവണീയ ഹോമകമ ദാമകുശല സ്വാമി ഹൻസെ അപ്പി പാദ നമസ്കാരം എത്തുക മേ ധർമ്മസഭാവട്ട് പിലിക്കുന്നവ ഏവഗേമ സൂം ഹർഹാത് മിക്സി എല്ലാ ഹർഹാത് വരിസരഹണ സംബന്ധിച്ച് സിയലും സ്വാമി ഹൻസെ എല്ലാ സ്വാമി എല്ലാ അപ്പി ഭൂമ ഗൗരവേൻ വരിസരഹൺ പിലിക്കുന്നവ ഏ അത്ര വരിസര സംബന്ധിപ്പിന് ഉപഹമദിനാവാത് ഭൂമ ഗൗരവേൻ വരിസരഹൺ പിലിക്കുന്നവ വേടസട്ടഹാനെ പെലഗാസ്മ കിട്ടിയ മക്കളത്തെ ഗൗമ്യ സ്വാമി മഹാസേക ദേശനാവക്കിൻ തമായി അനുശാസനാവക്കിൻ അപ്പിട്ട് വേടസട്ടഹൻ ആരംഭക്കറാണ് അപ്പൊ സാമാന്യൻ ഇത് പാസ് അപ്പി ആധുനിക പിരിസ സന്ദാത സംബന്ധ വിനക്കിനെ ഖറി അളുത്തെ മൂലിക ഉപദേശ അലുക്കറുകാനോ ഹരിക്കിനെ കിന്നവണം എ സന്ധ ആധുനിക അവനുവിൻ സകാസ്കല്ല തീയന ഉപദേശ പത്രിക മതക്കിരി മക്കരനവ ഇത് പാസ് അപ്പിട്ട് പുലുവാങ് അപ്പിട് ദാനട്ട് ലബില തീന ലിഖിത വാർത്ത ഗൗരി സ്വാമി കല്ല ഏ വട്ട പിലിത്തുരു ലബാ കർത്തർ പാസ് കാലവെല്ലാവ തീയന ഹത്തിയത് അപ്പിട്ട് പുലുവാങ് വാചിക്ക് പ്രശ്ന സന്ദഹാ കട്ടു സന്ദഹ അവസ്ഥാവ ലബാ അത് എന്നേക്ക് തമായി സാമാന്യ വരച്ചാണ് പിലിക്കുന്ന സാമാന്യ വെടസട്ടഹാനി പെല്ലഗാസ്മ ഇത്തി അപ്പിട്ട അനുകമ്പാവേ അനുശാസനാവേ വെടസട്ടഹാന ആരംഭിക്കാന് കേല പാദ നമസ്കാരം എത്തുക ഗൗരണ്യ സ്വാമി മഹാൻസേട്ട് അപ്പി ആരാധനാകര സിറ്റിനും സാധു സാധു സാധു.
നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സ നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സ നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സ ഏവം പര്യായ ദേശിതോ കോ ആനന്ദമയാ ധമ്മോതി.
സാധു സാധു.
പിന്നത് സ്വാമീൻ വഹൻസ മേനിൻ വഹൻസ മേ അവസ്ഥാവട്ട് സംബന്ധ ലൈന പിന്നത്തുനി അപ്പി ഭാഗ്യതുൻ വഹൻസകെ ധർമ്മയ നിതര അഹനവ ഭാഗ്യതുൻ വഹൻസകെ ധർമ്മയ അപ്പി തുലിൻ ക്രിയാവത് കരന്ന ഉത്സാഹ ഗാന്നോ എത്ര എവിടിയട്ട നിതര മേ ധർമ്മയ അഹന തമൻ തുലിൻ മേ ധർമ്മയ ക്രിയാവത് കരന്ന ഉത്സാഹ ഗാന്ന കെനിക് ദനഗതിയുതു യം കിസി വടിനാ കരുണക് എമ നത്താൻ മേ ധർമ്മയ പിലിബന്ധ യം കിസി അദഹസക് തമായി അത് ദിവസേ അപ്പേ ദേശനാവട്ട അരമുണു വെലാ തീ ഏ സന്ദഹ വെച്ച സിധുവീമക് തീരമായിക പിടി പാസ്സേ ഏ സിധുവീമത് അപ്പി മതക്കരഗന മുഖദ്ദ മേ ഭാഗ്യതുൻ വഹൻസേ മേ ദേശിത ധർമ്മയ പിലിബന്ധ കിയന കഥാവ ഏ കിയന കഥാവ അപ്പി അപ്പിട്ട് മേ ധർമ്മയ തമുന് തുലിൻ ക്രിയാവത് കരവാന്ന് മേ ധർമ്മയ അഹനകൊട്ട ഏ അയുരിൻ തേരും ഗാന്ന് കൊപ്പമന ഉദവ് വേണവാദത് കിയല അപ്പി പൊഡക് ബലന തമായി സുദാനവ ഇതിനെത്തോടെ മേ സിധുവീമട്ട പാദക വെന്നെ മെന്ന മേ വിധിയെ യാം കിസി പുദ്ഗലേക് സഹ സ്വാമി നഹാൻസെ കെനക് അത്തര എത്തിവെന കഥാബഹക് എത്തോടെ കഥാബഹ യാം കിസി വിധിയക വിസ്തര സഹിതവ സന്ധാന വേണവാ ഏക അപ്പേ അദഹാസ ഗാന്ന അപ്പേ അത് ദിവസേ കഥാവട്ട പൊടി ദലവശേൻ പൊഡക് മതക് കിരീമക് പൊഡക് ഉടും ഉടും പല്ലെ മതക്കരകണ യാമക് വട്ടിനോ എത്തോട്ട് എത്തന സന്ധാന വേണി മുഖദ്ദ യാം കിസി സ്വാമിനാസ നമക് ഗാവട്ട ഏ ഗിഹി ഉപാസകേക് ഏ തനത്താ മേ യം കിസി വിധിയക ബനാഹല ഏ പിലിബന്ധ കഥാബഹ കരന്ന ദക്ഷ ഏ വകേ ഹക്കിയാവത് തീയന തനത്തെ എത്ര മേ തനത്താ മേ സ്വാമിനാസേ ഗാവട്ട അവില്ല അഹനവ സ്വാമിനാസ ഭാഗ്യതുൻ വഹൻസേ മേ വേദനാവ കിയാകാരേക്കട്ട പെഹദിലി കല്ല തീനോ അത് കിയല കിയാകാരേക്കട്ട ബെദാ വെങ്കര തീനോ അത് കിയല എത്തോട്ട് മേ ഹാന്ദ്രോ കിയനോ ഭാഗ്യതുൻ വഹൻസ മേ വേദനാവ തുങ് ആകാരേക്കട്ട വെങ്കല്ല പെഹദിലി കല്ല തീയനോ තුන් ආකාරයක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ වේදනාවේ පෙන්වන්නේ කියලා ඔන්න ඔය විදිහට යම් කිසි තමුන්ගේ පිළිතුර ලබා දෙනවා. එහෙම පිළිතුර ලබා දුන්නට මේ ගොයියා ඒක ගැන සතුටක් නැහැ. ඒ වෙනුවට එයා කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ වේදනාව දෙආකාරයක් කළා තමයි පෙන්ලා තියෙන්නේ. මේ අදුක්කම සුඛ වේදනාව කියන එක එහෙම වෙන් කාණ්ඩයක් විදිහට පෙන්ලා නැහැ. ඒක යම් කිසි හිතේ තියෙන විවේක තත්වයක් විදිහට තමයි ඒක පෙන්ලා තියෙන්නේ. වේදනාව දෙආකාරයි ස්වාමීනි කියලා අන්න අර හාමුදුරුවන්ට මෙතනත්ත පිළිතුරු දෙනවා. ඔය අද කාලේ ප්‍රශ්න අහන කට්ටිය වගේ තමයි ඉතින් බැලුවාම. උත්තරේ දැනගෙන තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. උත්තරේ දුන්නට පස්සේ ඔන්න තේරෙනවා මෑන් දැනගෙන තමයි ඉඳලා තියෙන්නේ. මේ හාමුදුරුව දන්නවද කියලා පරීක්ෂා කරන්න තමයි අහලා තියෙන්නේ. ඉතින් කෙසේ නමුත් මේ ස්වාමීන් වහන්සේ මේකී පිළිතුර පිළිගන්න කැමැත්තක් නැහැ. ඒනොට මේ හාමුදුරුව කියනවා, උපාසකය, භාග්‍යතුන් වහන්සේ මේ වේදනාව කොටස් තුනකට කඩලා පෙන්නුම් කරලා තියෙනවා. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා මේ විදිහේ ආකාර තුනකින් මේ වේදනාව දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ අර තැනතන ආපහු කියනවා, නෑ ස්වාමීනි, මේ භාග්‍යතුන් වහන්සේ වේදනාව දෙආකාරයකට කඩලා තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. මෙතුන් යන්න යම් කිසි හිතේ විවේක තත්ත්වයක් විදිහට තමයි පෙන්වන්නේ කියලා ආපහු කියනවා. දැන් අරහම්ද්‍රෝ තුන්වෙනි වරටත් ඉතින් මොකද කියන්නේ කියනවා, නෑ උපාසක, මේ භාග්‍යතුන් වහන්සේ වේදනාව තුන් ආකාරයකට පෙන්වුම් කරලා තියෙනවා. සුඛ දුක්ඛ දුක්ඛම සුඛ විදියට. එහෙම තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. අර්ථනතාවෝ කියනවා, නෑ ස්වාමීනි, වේදනාව දෙආකාරයි. මේ තුන්වැන්න හිතේ විවේක තත්වයක් විදියට තමයි පෙන්වන්නේ කියලා ඔන්න ඔය විදියට මේ දෙදෙනා තමුන්ගේ මතවාද දෙක නැවත නැවත ඉදිරිපත් කරනවා. ඉතින් ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ මොකද්ද, මේ දෙදෙනා එකඟතාවයකින් තොරව, ඒ කියන්නේ හාමුදුරන්ට මේ උපාසකයාට තේරුම් කරන්නත් බැරි වුණා, උපාසකයාට හාමුදුරන්ට තේරුම් කරන්නත් බැරි වුණා. මේ වෙනුවට අන්න දෙදෙනා එකඟතාවයකින් තොරව විසිරිලා ගියා කියලා තමයි කතාවේ තියෙන්නේ. ඉතින් එන්න එහෙම සිදුවීමක් වුණාට පස්සේ මේ සිදුවීම ආනන්ද හාමුදුරුවන්ට අහන්න ලැබෙනවා. ආනන්ද හාමුදුරුව මේ සිදුවීම අහලා, ආනන්ද හාමුදුරුවන්ගේ තියනනේ මොකද්ද, අමුතු දුක් ගන්න ගතියකුත්. ඉතින් කෙසේ නමුත් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ හම්බ වෙලා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා මෙන්න මේ කී විදිහේ මේ කතාව කියනවා. මොකද්ද කියන්නේ, මෙන්න මෙහෙම එකක් වුණා ස්වාමීනි, මෙන්න මේ තැනත් ඇවිල්ලා මේ හාමුදුරුව එක්ක මෙන්න මේ විදිහේ කතා බහක් වෙලා අන්තිමට දෙදෙනා එකඟතාවයකින් තොරව විසිරලා ගිහිල්ලා තියෙනවා මේ විදිහේ සාකච්ඡාවකට පස්සේ කියලා බුදුරජාණන් වහන්සේට මේක දේශනා කරාම, ප්‍රකාශ කරාම ඔන්න භාග්‍යතුන් වහන්සේ දෙන පිළිතුර තමයි අද දවසේ අපිට මේ මාතෘකා වුණේ. මොකද කියනවා, එවං පරියාය දේසිතෝකෝ ආනන්ද මයා ධම්මෝ. ආනන්ද, මම මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ පරියාය ආකාරයට. ඒ විදිහට තමයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ කියලා ඊට පස්සේ තව චුට්ටක් පැහැදිලි කරනවා. නමුත් මොකද්ද මේ පරියාය දේශිතෝ කියන කතාව පොඩ්ඩක් ඉස්සෙල්ලා පැහැදිලි කරගන්න වෙයි. එතකොට සාමාන්‍යයෙන් පරියාය කියුවහම පරියාය කතා කියලා දෙයක් තියෙනවා. ඊළඟට ඔය සක්මනක ගත්තත්, ඔය මෙහි නිස්සාරණ වගේ තියෙන සක්මනක ගත්තොත් සක්මනේ නිකන් පරියායක් තියෙනවා. ඒ විදිහේ ස්වභාවයක් තියෙන. මොකද්ද මේ පරියාය කතා කියන්නේ? එතකොට යම් කිසි දෙයක් අන්න කෙලින්ම කියන්නේ නැතුව ඒ වෙනුවට යම් කිසි උපක්‍රමික විදිහට කතා කරනවා. රූපක, මෙටාෆෝ කියලා ඔය වගේ වචන වලිනුත් යොදන්න පුළුවන්. එතකොට අර කියන අදහස කෙලින් තේරෙන්නේ කියන්නේ නැහැ. ඒ වෙනුවට මොකද්ද වෙනස ආකාරයකට මේ කතාව කියනවා. අන්න පරියාය කතා කරනවා කියන්නේ ඒක. සාමාන්‍ය ඔය හාමුදුරු කෙනෙක්ට වගේ ගොඩක් වැදගත්. මොකද ඔය සමහර ශික්ෂාපද තියෙනවා කෙලින් කියන්න බෑ. කෙලින් කිව්ව ගමන් ශික්ෂාපදයට අහු වෙනවා. දැන් අපි උදාහරණයකට ගමු, ගහක අත්තක් නැවිලා තියෙනවා පාරට. ඒතර ගස්කොලන් කපන්න බෑ කියලා ශික්ෂාපදයක් තියෙනවා. කැපුවත් එකයි, කෙනෙක්ට අණ කළා කැප්පෙව්වත් එකයි. එතකොට එහෙම තියෙනකොට ඔය දැන් අත්ත මූණේ වදිනවා හැමදාම යනකොට අර මිටියේ උන්ට තේරෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ, අන්න කියනවා දවසක එකෙක් හම්බුනාම මහත්තයා මේ අත්ත නිකන් මේ පාරට නැවිලා වැඩි වගේ නේද? අර මනුස්සයා ඉතින් පිටිපස්සෙන් එන ගමන් කියනවා එයා ඕනේ ස්වාමීන් වහන්සේ බලන්නකෝ මේ අත්ත නැවිලානේ පාරට කියලා මූ එනවා. මූ ඒ වුණාට අත්ත කපන්නේ නැහැ. මොකද අර කිව්වේ නැහැනේ කෙලින් කපන්නේ කියලා. පරියාය කතා. තේරුණත් මොකද කරන්නේ පිහි අරන් අත්ත තියා අතර තියාගෙන අහනවා ස්වාමීන් වහන්සේ කපන්නද? ඉතින් දෙන්නේ පැය උත්තර. ඒක උත්තරේ දීපු ගමන් ආපහු අවු වෙලා. මොකද ආයෙ කපන්න කිව්වා. එතකොට ඒක නිසා පරියාය කතා තමයි කියන්නේ. ඉතින් පළවෙනි දවසේ කියනවා මේ අත්ත නිකන් මූණේ වදිනවා නේ. ඇත්ත තමයි නේ ස්වාමීන් වහන්සේ. අත්ත වදිනවා තමයි මූණේ නේ කියලා මූත් වෙනවා. දෙවෙනි දවසේ ආපහු කියනවා මහත්තයා මේ අත්ත බාදයි වගේ නේ. ආ ඒක තමයි නේ යන කට්ටියට බාදයි නේ කියලා දෙවෙනි දවසෙත් මේක අයනවා. තුන්වෙනි දවසෙත් කියනවා ආපහු මේ අත්ත බාදයි නේ. ඒක තමයි මේ ස්වාමීන් වහන්සේ කියලා. දැන් මේක ආපහු තුන්වෙනි දවසෙත් අර අත්ත කපන්න සූදානම නැහැ. ඉතින් කියනවා කපපන් යකෝ කිව්වා ගමන් ඔන්න අර ශික්ෂාපදයට අහු වෙලා. ඉතින් බැරිලා බලලා 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 බැරිම තැන ඉතින් එහෙම කියන්න වෙනවා. එහෙම කියන්න වෙනවා. එහෙම කිව්ව ගමන් අහුණා ඉවරයි. හරි. අන්න පරියාය කතා. කෙලින් කියන්න බෑ. ඒ වෙනාට කියනවා. වහෙන් වරෝ කියනවා. අන්න ඒ පරියාය කියන වචනේ යෙදෙන ආකාරය. ඊට පස්සේ අපි හිතමු ඔය සක්මනකත් පරියායක් තියෙනවා. සක්මනේ අර මැද ඇවිදින්න හදලා තියෙන ආසනේ තියෙන ඒ කොටස ඇරෙන්න සක්මන වටේට පොඩි අඩියකමාරක අඩියක වගේ පොඩි තීරුවක් යනවා. ඒකට කියන්නේ පරියාය වටේ තියෙන සක්මනේ වටේ කොටස. අන්න ඒ විදිහේ ආරක්ෂාවට වගේ නිකන් සක්මනම නෙමෙයි. ඒ වුණාට සක්මනෙන් පිටත් නෙමෙයි. අන්න ඒ විදිහේ දෙයක් ඔය මෙහෙ තියෙන සක්මන් වලේම ඔය පැරණියේ විශේෂයෙන් දකින්න පුළුවන්. අන්න ඉතින් ඒත් පරියාය තමයි. ඊට පස්සේ අපි හිතමු කෙනෙක් අපිට දෙයක් වචන කිව්වේ නැතත් පරියායෙන් හංගවනවා. එහෙම කරන අවස්ථාවක් තියෙනවානේ. පරියායෙන් හංගවනවා. යම් කිසි විදියක අපි හිතුවොත් අන්න අපිත් එක්ක වැඩිය ගැවසෙන්න ආශ්‍රය කරන්න කැමති නෑ කියලා මෙතනත් හංගවනවා. කියන්නේ නෑ කෙලින්. කතා කරාම කතාත් කරනවා. නමුත් තේරෙනවා අර වෙනදා විදිහට නෑ. වෙනදා හිතවත්කම නෑ කියලා. එහෙම අවස්ථාවක් තියෙනවානේ. අන්න එතකොට ඒ වචනේ තේරුම් ගන්න ඕනේ මේ කියන්නේ මේක තමයි කියලා තේරුම් ගන්න ඕනේ. අර ඉල්ලුමේ හැටියට සැපෙයිම දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අන්න අපි නිකන් වෙහෙසර පීඩාවට පත් වෙනවා. ආ මේ කියපු දේ තේරුම් ගත්තේ නැහැ. මේ පරියාය කතා තේරුම් ගත්තේ නැහැ. ගිහිල්ලා වෙහෙසර පීඩාවට පත් වෙනවා. මම තුනේ පන්ති ඉන්නකොට කොහෙද? ඒ දවසල යාළුවෙක් ඉන්දියා මේ කට එක කෝච්චි පදිනවා පන්ති හරහා. එයා තමයි එන්ජිම. ඊට පස්සේ ඔහොම කාලයක් ඉඳලා මූ මේ සෙල්ලම් කරන්නේ නේක නැවතුවා. දැන් එන්ජිම නැතුව කෝච්චි එකට යන්නත් නැහැනේ මාර ප්‍රශ්නේ. ඉතින් ඊට පස්සේ ඔහොම ඉන්නකොට දවසක් ගිහලා අම්මට ගෝබලල්ලකෝ වලයා සෙල්ලම් කරලා ලෙල්ලෙල්ලා දැන් කියලා කිව්වා. ඉතින් අම්මත් ඉතින් අර නොතේරුම් කමට වගේ ගිහලා කියන පුතේ එහෙම කරන්න එපා. මේ සෙල්ලම් කරන්නකෝ එහෙමයි කියලා ඔන්න මොකද්දෝ ගිහලා කිව්වා. කිව්වට පස්සේ දැන් මේක සෙල්ලම් කරනවා. කරාට තේරෙනවා අර ඉස්සර වගේ මනාපෙන් නෙමෙයි කරන්නේ. දැන් සෙල්ලම් කරන්නේ අර කී වචනේට. අන්න පරියායෙන් කියපු දෙය තේරුනේ නෑ පොඩි කමට. ඉතින් මොකද කරන්නේ? හැබැයි දෙවනි කෑල්ල තේරුණා. දෙවනි කෑල්ල මොකද්ද? දැන් මූ මේ සෙල්ලම් කරන්නේ අර කී වචනේට මිසක් හරි ඉස්සර වගේ උනන්දුවෙන් ඒ මනාපකින් කරන සෙල්ලමක් නෙමෙයි කියලා තේරුණා. අන්න ඒ කෑල්ල තේරුණා. කෙසේ නමුත් අන්න මොකද උනේ? මේ පරියාය කතා මේ මාත් ආශ්‍රය කරන්න වැඩිය කැමති නෑ කියලා හංගවනවා. හංගවනවා. ඒක කෙලින් කියන්නේ නෑ. හංගවනවා. එතන හංගවන වචනේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තේරුම් අරගෙන ඉල්ලුමට අනුව සැපේම දෙන්න පුළුවන් නම් අන්න පරියාය කතා තේරුණා කියලා අපිට කිව්ව හැකි. එතකොට මෙන්න මේ පරියාය කියන වචනේ මේ දහම තුල හරියට යෙදෙන වචනයක්. විනය පොතේ ගත්තත් ඕක තමයි තියෙන්නේ. විනය පොතේ ගත්තත් තියෙන්නේ පරියාය කියන වචනේ හරියට යෙදෙනවා. සාමාන්‍යයෙන් මොනවා හරි දෙයක් අවශ්‍යතාවයක් තියුණත් අර කෙලින් ඉල්ලන්න බෑ එහෙම පැවරුමක් නැති කෙනෙක්ට. එතකොට අන්න පරියාය කතා තමයි කරන්නේ. පරියාය කතා තමයි කරන්නේ. පරියාය කතා තේරෙන මනුස්සයා අන්න පින් කරගන්නවා. එයා තේරුම් ගන්නවා මේක තමයි මේ කිව්වේ කියලා. පරියාය කතා තේරෙන්නේ නැති මැට්ටා මොකද කරන්නේ? අර වෙනෙකෙට කරන්න දෙන්න chance එකක්වත් තියන්නේ නැහැ. හරි. ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඒක අන්න ඒ හාමුදුරුවන්ගේ බණේ අහගෙන ඉන්න ඕනේ. තම තමුන්ගේ බණ කියන්නේ නැතුව පොඩ්ඩ ඒක ඇහුවනම් තේරෙනවා මොකද්ද මේ කිව්වේ කියලා. ඔන්න ඔය විදිහට විනය පොතේ සහ මේ ධර්මය තුල නිතර නිතර සඳහන් වෙන වචනයක්. ඊට පස්සේ අන්න තම තමුන්ගේ ජීවිතවලටත් අදාළ වචනයක්. එතකොට ඒක තමයි භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ ඒවං පරියාය දේශිතෝ කෝ ආනන්ද මයා ධම්මෝ. මේ ආනන්ද මම මේ ධර්මය පරියාය දේශිත මේ පරියාය කතාවක් තමයි මේ ධර්මයේදී කරන්නේ. අන්න ඒ විදිහට තමයි මේ ධර්මය උඹලා දරා ගන්න ඕනේ කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට මෙහෙම වචනයක් කියපු ගමන් අන්න මොකද වෙන්නේ? අපි මේ වචන විදියට ගන්න වැඩේ කොටුට යනවා. ඒකයි වෙන්නේ කොටු දෙනෙට මේ ධර්මයේ වර්ධින්න හේතුව තමයි අර කියන වචනේ විදියට ග්‍රහණය කරනවා. ඒක පිටිපස්සේ තියෙන අර්ථය මොකද්ද මේ කිව්වේ කියලා ඒක තේරුම් ගන්න උත්සාහයක් නැහැ. එහෙම නැත්නම් අර read in between lines කියන්නේ අර වචන අතර තියෙන තේරුම තේරුම් ගන්නවා. ඒක තේරුම් ගන්න හැකියාවක් නැහැ. අන්නේ දුර්වලතාවය නිසා තමයි මේ ගොඩදෙනෙට මේ බුදුරජාණන් වහන්සේ කියන බණේ තේරෙන්නේ නැත්තේ. මෙතන භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාවේදී පැහැදිලිව ප්‍රකාශ කරනවා ඒවං පරියාය දේශිතෝ කෝ ආනන්ද මයා ධම්මෝ. ආනන්ද මම මේ පරියාය දේශනාවක් කරලා තියෙන්නේ. එහෙම තමයි මේ ධර්මයේ හැටි. ඒක තමයි මේ ධර්මය කියලා ඊට පස්සේ අර වේදනා කතාව ගැන පොඩි විස්තරයක් කරනවා. ආනන්ද මම මේ වේදනාව එකක් විදිහට පෙන්නලා තියෙනවා. මේ වේදනාව දෙකක් විදිහට පෙන්නලා තියෙනවා. මේ වේදනාව තුනක් විදිහට පෙන්නලා තියෙනවා. මේ වේදනාව පහක් විදිහට පෙන්නලා තියෙනවා. මේ වේදනාව හයක් විදිහට පෙන්නලා තියෙනවා. මේ වේදනාව 18ක් විදිහට පෙන්නලා තියෙනවා. මේ වේදනාව 36ක් විදිහට පෙන්නලා තියෙනවා. මේ වේදනාව 108ක් විදිහටත් පෙන්නලා තියෙනවා ආනන්ද මම. අන්න මොකද කියන්නේ මේ දේශනාව එක එක විදිහට එක එක අවස්ථාවෙදී කළා තියෙනවා. එතකොට ඒක තේරෙන්නේ නැති එක මොකද වෙන්නේ? අන්න මැට්ටා. ඌ මොකද කරන්නේ? අර දෙක පටලවගෙන ඊට පස්සේ උනුනුන් වාද විවාද ඇති කර ගන්නවා. අන්න එහෙම කියලා භාග්‍යතුන් වහන්සේ මේ වේදනාව පිළිබඳ යම්කිසි ඔය කී ආකාර පිළිබඳ පැහැදිලි කිරීමකුත් කරනවා. පළවෙනි එක තමයි වේදනා කියන අර්ථයෙන්ම ඒ වචනයෙන්ම එකක් විදියට පෙන්වුම් කරලා තියෙනවා. ඊළඟට අන්න දෙකක් විදියට කියන්නේ මොකද? කායික චේතසික. කයේ හටගත් වේදනා මනසේ හටගත්. චේතසික කියන්නේ මනසේ හටගත් වේදනා. ඔන්න ඔය විදිහට පෙන්වුම් කරලා තියෙනවා. ඊට පස්සේ තුන් ආකාරයකට කොහොමද? සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ. අදුක්ඛම අසුඛ කියන අදහස තමයි අදුක්ඛම සුඛ. අදුක්ඛම සුඛ. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ විදියට තුනක් විදියට පෙන්වුම් කරලා තියෙනවා. සුඛ වේදනාවක්, දුක්ඛ වේදනාවක්, උපේක්ෂා වේදනාවක් විදියට අන තුනක් විදියටත් කියලා තියෙනවා මම. ඊට පස්සේ ආනන්ද මම මේක පහක් විදියටත් කියලා තියෙනවා. පහක් විදියට කියන්නේ මොකක්ද? පහක් විදියට පෙන්වන්නේ අන්න සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා. සුඛ දුක්ඛ කියන එක අන්න කායික විදිහටත්, සෝමනස්ස දෝමනස්ස කියන එක මානසික විදිහටත්, චේතසික. සුඛ වේදනාවක් හයේ හට ගන්න පුළුවන්, සොම්නසක් මනසේ හට ගන්න පුළුවන්. දුක්ඛ වේදනාවක් කයේ හට ගන්න පුළුවන්, දොම්නසක් මනසේ හට ගන්න පුළුවන්. pain and suffering කියන්නේ අන්න pain නම් කයේ, suffering නම් මනසේ. අන්න පළවෙනි ඊතලයේ කයේ වදිනවා, දෙවෙනි ඊතල තුන දෙක තුන හතර ඇවිල්ලා වදින්නේ මනසට, දෝමනස්සේ. අන්න ඔය විදිහට පේනවා. එතකොට එතන පහක්. ඊට පස්සේ කියනවා ආනන්ද මම මේක හයක් විදියටත් කියලා තියෙනවා. හයක් විදියට කොහොමද? අන්න චක්කු සම්පස්සජ වේදනා. මේ ඇහැයි රූපයයි එකතු කරලා හැදෙන වේදනාව. කනයි සද්දයයි එකතු කරලා හැදෙන වේදනාව. ඇඟයි ස්පර්ශයයි එකතු කරලා හැදෙන වේදනාව. නහයයි ගඳ සුවඳයි එකතු කරලා හැදෙන වේදනාව. දිවයි රසයි එකතු කරලා හැදෙන වේදනාව. ඊට පස්සේ මනසයි මනසට අරමුණු වෙන ධර්මයි එකතු කරලා හැදෙන වේදනාව. මෙන්න මේ විදිහට ආයතන හයේ වේදනා විදිහට හයකට පෙන්නනවා. ඊට පස්සේ කියනවා 18ක් විදිහටත් කියලා තියෙනවා. කොහොමද 18? අන්න කියනවා මේ ආයතන 6 එකතු කරලා හැදෙන වේදනා 6ක් තියෙනවා. ඒ හයේ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියලා තුන් ආකාරයකට ඇති වෙන්න පුළුවන්. ඇහැකින් රූපයක් දැක්කහම සොම්නසක් දොම්නසක් උපේක්ෂාවක් ඇති වෙන විදියට පෙන්නුම් කරනවා. අන්න ඒ 18ක් 6 වරක් තුන 18යි. ඊට පස්සේ තව කියනවා මේ 36 ආකාරයකනුත් පෙන්නුම් කළා තියෙනවා. කොහොමද 36 ආකාරය? අර හයම අරගෙන අන්න ආයතන හයේ ඒ වේදනා හය අරගෙන ගේහසිත සෝමනස්ස නෙක්ඛම්මසිත සෝමනස්ස ගේහසිත දෝමනස්ස නෙක්ඛම්මසිත දෝමනස්ස උපේ ගේහසිත උපේක්ඛා නෙක්ඛම්මසිත උපේක්ඛා විදිහට අන්න මේ සාසනානුලෝමිකව සහ ඔය ගිහි ජීවිතේ worldly people කියන්නේ ලෝකවාසී සත්වෝ විඳින වේදනා තුනක් විදිහට සහ සාසනානුලෝමික මේ ප්‍රතිපදාවක් වඩන්න ගියාම අන්න එයා මේ දුක් සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා විදිහට අර ආයතන හයෙන් විදෙනවා. අන්න ඒ විදිහට හයේවා කඩලා කඩලා 36 ආකාරයකට පෙන්නුම් කරනවා. ගේහසිත සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා නෙක්ඛම්මසිත සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා 6 වරක් 6. ඊට පස්සේ මේ 36 ආකාරයේ තවත් තුනකින් වැඩි කරලා 108ක් කරනවා. අතීත අනාගත වර්තමාන ඔය 36 අතීත විදියට අනාගත විදියට වර්තමාන විදියට විඳින්නත් පුළුවන් කියලා මෙන්න මේ විදියට මේ 108ක් ආකාර වෙනකන් විවිධ ආකාරයේ වේදනා කඩලා පෙන්වුම් කළා තියෙනවා. ඉතින් ඔන්න ඔහොම කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා ආනන්ද ඒවං පරියාය දේශිතෝකෝ ආනන්ද මයා ධම්මෝ. ආනන්ද මෙන්න මේ ආකාරයෙන් පරියාය දේශනාවක් තමයි මම මේ ධර්මයේ සිද්ධ කළා තියෙන්නේ. පරියාය කතාවක් තමයි මේ කරන්නේ. යේ අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං න සමනුමඤ්ඤිස්සති සම්ති. අන්න මේ ධර්මය මේ විදියට පරියාය දේශිත මේ ධර්මය අන්න යහපත්කොට එකඟ නොවි එකට නොදානි එකට සතුටු නොවේ. අන්න මේ විදියට පරියාය දේශනාවක් වෙන මේ ධර්මය මේ පිරිස් එකතු වෙලා එකඟ වෙන්නේ නැහැ. මේ එක්කෙනාගේ කතාබහට එකඟ වෙන්නේ නැහැ. එකට දැනගන්නේ නැහැ. එකට සතුටු වෙන්නේ නැහැ. වචන තුනක් සඳහන් වෙනවා. න සමනුමඤ්ඤිසන්ති න සමනුජානිසන්ති න සමනුමෝදිසන්ති. දැන් මේ පිරිස් ගැන කියන්නේ මේ විදියට යහපත් විදියට මේ දේශනා කරලා තියෙන මේ ධර්මය මේ විදියට පරියාය දේශනාවක් වෙන මේ ධර්මය මේ දහම අහන කට්ටිය එකට නොදැන එකඟ නොවෙනවා එකට දැනගන්නේ නැහැ එකට සතුටු වෙන්නේ නැහැ. අන්න එහෙම වුණාම මොකද වෙන්නේ? මේ පිරිස බණ්ඩන ජාතා කලහ ජාතා විවාදා පඤ්ඤා අඤ්ඤමඤ්ඤං මුඛ සත්‍තීති විතුදන්තා. හරි, මේ විදියට වුණ ගමන් මොකද වෙන්නේ? මේගොල්ලෝ ඉතින් කෝලාහල ඇති කරගන්නවා, කලහ ඇති කරගන්නවා, විවාද ඇති කරගන්නවා. මුඛ නැමැති අවියෙන් අනිත් කට්ටියට ඇන ඇන කල් ගෙවනවා. වචන නැමැති අවි වලින් ඇන ඇන වචන නැමැති ආයුධ වලින් ඇන ඇන කල් ගෙවනවා. ඔක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතන මේ පරියාය දේශනාවක් වෙන මේ ධර්මය එකඟ වෙන්න, එකට දැනගන්න, එකට සතුටු වෙන්න. එතකොට කොලාහල, කලහ, විවාද ඇති නොවි මේ විදිහට මුඛ නැමැති අවි වලින් ඇනගන්නේ නැතුව කල් ගෙවන්න පුළුවන් කියන අදහස බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතන මෙන්න වචන අල්ලගෙන දැඟලිල්ලක් තමයි සිද්ධ කරන්න. වචන තමයි ඉදිරියෙන් තියාගන්නේ. ඊට පස්සේ ඉතින් විවාද තමයි. අන්න මේ එකක් කියලා තමයි කියලා තියෙන්නේ. තව එක්කෙනෙක් කියනවා නෑ නෑ දෙකක් කියලා තමයි කියලා තියෙන්නේ. තව එක්කෙනෙක් කියනවා නෑ නෑ තුනක් කියලා තමයි කියලා තියෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට එක එක්කෙනා එක එක ඒවා කිව්වහම ඉතින් විවාද වාද විවාද තමයි. එතකොට ඔන්න ඔය විදිහේ ස්වභාවයක් මේ ධර්ම තුල තියෙනවා. එතකොට මේ මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන්නේ? මේ ධර්ම පරියාය දේශනාවක්. ඇයි ඒක පරියාය දේශනාවක් කියන්නේ? මේක මේ වචන කියන්නේ වචන අතර තියෙන හිස්තැන තේරුම් ගැනීම සඳහා. වචන කියන්නේ වචන අතර තියෙන හිස්තැන තේරුම් ගන්න උපකාරයක් උදව්වක් විදිහට. මොකද හේතුව මේ කියන මේ දහම කොහොමවත් මේක වචනෙට නගන්න අමාරුයි. එතකොට වචනෙට නගන්න අමාරු දහමක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ වචනෙට නගන්නේ. එතකොට වචනෙට නගනකොට සාමාන්‍ය ස්වභාවය තමයි මොකද්ද අන්න අර වචන කියවෙන්නේ පරියාය කතා විදිහට. එතකොට ඒක දක්ෂ වුණේ නැත්තම් තම තමුන් මේ කියන දේ තේරුම් ගන්න දක්ෂ වුණේ නැත්තම් අන්න මොකද වෙන්නේ අර වචන අල්ලගත්තා. වචන අල්ලගත්තා. වචන අල්ලගෙන ඊට පස්සේ වචන හරඹ කර කර ඉන්න පුළුවන්. එකම ප්‍රශ්නේ අහනවා 15 ආකාරයකට විතර. මෙහෙමද ස්වාමිනිය ඔය කියන්නේ? මොකක් හරි උත්තරයක් දුන්නා කියමුකෝ. ආපහු දෙවනියට අහනවා ඒ කියන්නේ මෙහෙමද කියලා තව එකක් අහනවා. ඒකටත් තව මොකක් හරි උත්තරයක් දුන්නයි කියමුකෝ. ඊට පස්සේ තුන්වෙනිය අහනවා ඒ කියන්නේ මෙහෙමත් නෙමෙයි මෙහෙමත් නෙමෙයි මෙහෙම නේද කියලා. එතකොට කියනවා පස්සේ තේරෙන්නේ නැහැ ඔය අහන එක. ඒ මැට්ටට ඒ තේරෙන්නේ නැහැ. ආපහු හතරවෙනිවා ආපහු කියනවා මේ දැන් පස්සේ මම තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කියලා. මොන ආපහු තව කතාවක් කියනවා. ඉතින් අර වටපිටාවේ ඉන්න කට්ටියගේ කාලෙත් අපරාදේ. අර විදියට නිකාං අනවශ්‍ය කතාවක්. මොකද මේ තේරෙන්නේ නැහැ මේ කියන දේ. තේරෙන්නේ නැහැ මේ වචන කියන්නේ වචන අතර තියෙන අර්ථය තේරුම් ගන්න කියලා තේරෙන්නේ නැහැ. එයා ඉන්නේ එයාගේ මොකද්දෝ ලෝකෙක. ඒ කතන්දර ටික තමයි එයාගේ ඔළුවේ වැඩ කරන්නේ. ඉතින් කොහොමද හරි අමාරුයි. නමුත් නැවත නැවත හිතට නගා ගන්න වටිනවා මේ කියන්නේ පරියාය කතාවක්. මේ කියන්නේ පරියාය කතාවක්. මොකද්ද එහෙම පරියාය කතාවක් කියන්නේ? හේතුව මේක වචනෙට දාන්න බැරි ධර්මයක්. වචනෙට නගන්න බැරි කතාවක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ අපිට අනුකම්පාවෙන් වචනෙට නගන්නේ. ඒක අපිට අනුකම්පාවයි. මොකද අපිට වචන නැතුව තේරෙන්නේ නැහැ නේ. නැත්තම් මුල් කට්ටියට වචන කියන්න උනේ නැහැ. මුල් කට්ටිය නිකන් බුදුරජාණන් වහන්සේ දැකපු පමණින්, බුද්ධ කියන වචනේ අහපු පමණින් ඒ පමණකුත් ඇති ඒගොල්ලන්ට. මොකද හේතුව අන්න මේ තේරුම් ගැනීමේ ශක්තිය වැඩි. තේරුම් ගැනීමේ ශක්තිය වැඩි. නමුත් අනිත් කට්ටියට ඉතින් වචන ඕන වෙනවනේ. නමුත් ඒ වචන කියනකොට තේරුම් ගත යුතු තමයි මේ කියන්නේ මේ වචන අතර තියෙන හිස්තැන පිළිබඳ කතාවක්. ඒක තේරුම් ගන්න තමයි මේ වචන කියන්නේ. ඒකට උපකාරයක් විදිහට තමයි මේ වචන කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් මේ දහම තුල තියෙනවා. එතකොට අර නිකන් ඔය මොකද්දෝ කතාවක සඳහන් වෙනවා මේ කෙනෙක් කියනවා බලන්නකෝ මේ ලවුඩ් ස්පීකර් මේ ගම පුරාවට ස්පීකර් දාලා පොයේ දවසේ හැම පන්සලෙන්ම දානවනේ ස්පීකරයක්. මගේ පන්සලේ තමයි හොඳම පොයේ වැඩසටහන යන්නේ කියලා මුදු ගමටම කියන්න ස්පීකර් දානවා. එතකොට මේ තැනත් කියනවා බලන්න මේ භාවනා කරන්න කියලා මං ආවා. මේ නිහඬ පරිසරයකට මම ආවා. ගමේම ස්පීකර් මෙතෙන්ට ඇහෙනවා. වැඩක් නැහැනේ මේකේ භාවනා කරන්න බෑනේ. කියලා මෙයා මොකද කරන්නේ? අර ස්පීකර් වලට චෝදනා කර කර කටයුතු කරනවා. එතකොට ඒක අහගෙන ඉන්න ආම්ද්‍රෝ කියනවා ඔය ස්පීකර් වලට අපි ගෙවලා තියෙන්නේ. අපි ගෙවලා තියෙන්නේ මොකටද? කමටහන් සුද්ධ කරන්න. කමටහන් සුද්ධ කරන්න උඹලා වගේ උන්ගේ. උඹලා වගේ උන්ට තේරෙන්නේ නැති ඉඳම තමයි මේ භාවනාව තේරෙන්නේ නැති ඉඳම තමයි ඔය ස්පීකර් ටිකේ වටිනාකම තියෙන්නේ. නන්න ස්පීකරේ තමයි කමටහන සුද්ධ කරන්නේ. නැහැ එහෙම කිව්වම ඇත්තට මේ ගෙව්වාද කියලා ප්‍රශ්නකුත් එනවනේ. නෑ ඒ පරියාය කතාවක් කියන්නේ. ඉතින් ඒක තේරුම් නැති වුණාම අන්න බොරුවක් කිව්වා, අන්න බලන්න ස්පීකර් වලට ගෙවනවා කිව්වා, ගමේ ස්පීකර් වලට එහෙම සල්ලි ගෙවනවායිද කියලා ඔන්න එකෙක් ඉතින් එක දිගේ යනවා. ඉතින් එහෙම යන කට්ටියට එක දිගේ යන්න දෙන්න ඕනේ. මොකද හේතුව එයා සූදානම් නැහැ අර බණේ අහන්න. එයාට මේ වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් මේ ධර්ම තුල තියෙනවා. අන්න ඒක නිසා සාමාන්‍යයෙන් මේ වචන අහන්න වචන අහන්න ඕනේ මොන අර්ථෙන්ද? මේ වචන අතර තියෙන හිස්තැන මම තේරුම් ගන්නවා. මේ වචන අල්ල නොගන ඒ කියන අදහස තමයි වටින්නේ. ඒක තමයි භාවනාවක් කියන්නේ. සාමාන්‍යයෙන් භාවනාවක් කියන්නේ ඒ දේ. දැන් අපි හිතමු සිහිය පිළිබඳ කාට හරි මොකක් හරි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් අපිට. හරි මෙන්න මෙහෙම තමයි සිහිය පුරුදු කරන්නේ කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඒ කිව්වට මොකද්ද? ඒ තියෙන්නේ මේ වාචනයෙන් කරන පැහැදිලි කිරීමක්, පරියාය කතාවක් තමයි එතන තියෙන්නේ. එතකොට අන්න මේ තැනැත්තා ගිහිල්ලා පරියන්කයක සක්මනක වාඩි වෙලා විනාඩි පහක් ඇස් දෙක පියාගෙන වාඩි වෙලා ඉඳියොත්, විනාඩි පහක් ඇවිද්දොත් අන්න ඒ තැනැත්තට තේරෙනවා මේ වචර අතර තියුණ හිස් තැන. මේ හාමුදුරුව මෙච්චර මේ වචනෙන් කිව්වේ මොකද්ද කියන එක තමුන් අත්දකිනවනි. ඊට පස්සේ අත්දැක්කට පස්සේ එන්නේ අර කලින් ගියපු මැට්ට නෙමෙයි, ඒ වෙනුවට ටිකක් දැන් තේරෙනවා. මේක ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ ඔය කියපු සිහිය මට තේරුනේ මෙහෙම. වාඩි වෙලා ඉන්න ලායිදී මෙහෙම තමයි මට දැනුනේ. ඇවිදින වෙලාවේදී මෙහෙම තමයි මට දැනුනේ කියලා. අන්න එයා ඒක පිළිබඳ යම්කිසි තමුන්ගේ අත්දැකීමක් ගොනු කරනවා. දැන් මේ කරන්නේ අන්න ආයිත් එයාත් කරන්නේ මොකද දැන්? එයාත් කරන්නේ පරියාය කතාවක්. එයා අර ලැබපු අත්දැකීම මත පදනම් වෙලා පරියාය කතාවක් කරනවා. කවදාවත් ඒ කී අත්දැකීම වචනෙට දාන්න බෑ. හේනුවට ඒ අත්දැකීම වටේ යනවා වගේ, රවුමේ යනවා වගේ කතාවක් තමයි ඔය කමටහන් වார்த்தාවක් කියන්නේ. එතකොට තම තමුන් ලැබපු අත්දැකීම පිළිබඳ පරියාය දේශනාවක් කියලා කිව්වට නරකක් නැහැ. ඒක තමයි කමටහන් වார்த்தාව. එතකොට ඒක අහගෙන ඉන්න හාමුදුරුව ආපහු තව පරියාය කතාවක් කරනවා. මොකද්ද මේ අදහස? මෙහෙම මෙහෙම කරගෙන කරගෙන යනකොට අන්න ටිකෙන් ටික ටිකෙන් ටික මේ පරියාය දේශිත මේ ධර්මය මේ තැනැත්තට තේරෙන්න පටන් ගන්නවා. මේක තමයි අවශ්‍ය. ඒක තමයි ක්‍රමවේදය. එහෙම නැතුව අර වචනෙන් විතරක් ඇහුවාට ඉතින් වැඩක් නැහැ, වචන හරඹ කර කර ඉන්න පුළුවන්. ඒකයි අපි නැවත නැවත කියන්නේ මේ සහභාගී වෙන කෙනෙක්ට අන්න මේ සක්මනක් පරියන්කයක් විදියට දවසකට විනාඩි 15ක් 20ක් හරි යෙදෙන්න බලන්න. අන්න ඒ යෙදෙනකොට තමයි මේ පරියාය කතාව ටික ටික තේරෙන්න පටන් ගන්න. එහෙම නැතුව මේ නිකන් වචන අහපු පමණින්, වචන අල්ලගත්ත පමණින් මේක තේරුම් ගත්තා වෙන්නේ නැහැ. එතකොට යන්නේ අපි අර භාග්‍යතුන් වහන්සේ කී දිහාවට. දැන් අභිධර්මකාරයන්ට වෙලා තියෙන එකනේ. අම්මෝ උල් ආයුද කියන්නේ අනින්න බලාගෙන ඉන්නේ. අනින්න බලාගෙන ඉන්නේ මොකක් හරි එකක් පැටලෙවොත් ඔයා වැරද්දුවා මෙතන කියලා ඔන්න කියනවා. ඔන්න කියනවා. එහෙම කට්ටිය ඕන් තරම් ඉන්නවා. හරි කැමති අර පාඩම් කරන්න මේක මේ එක ආකාරයකට කියලා තියෙනවා. දෙආකාරයකට කියලා තියෙනවා. තුන් ආකාරයකට කියලා තියෙනවා. පස් ආකාරයකට කියලා තියෙනවා. හය ආකාරයකට කියලා කියනවා. 18 ආකාරයකට කියලා තියෙනවා. 36 ආකාරයකට කියලා දෙනවා. 108 ආකාරයකට කියලා දෙනවා එයි කියලා. ඔන්න ඉතින් කඩ 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 දිග අරගෙන දිග අරගෙන යනවා. ඉතින් ඒක විතරයි. ඒක විතරයි. අර ඉස්සර අර කැම්පස් එකේ තිබුණා නයි මැත කියලා එකක්. අන්න ඒ වගේ. පටන් ගත්තාම කොලේ අගට ලිව්වත් ලියලා ඉවර කරන්න බෑ. වැඩි කියන්නේ එහෙම ලියාගන්න තේරෙන්නේ නැහැ. ඒ නමෙන්ම තේරෙනවන්නේ තේරෙන්නේ නැහැ කියන්නේ. තේරෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? උඩින් ප්‍රශ්න ලියනවා, උත්තරෙත් දෙනවනේ ඒ ප්‍රශ්න පේපර් වල උත්තරේ තියෙන ලියනවා යටි. අරකින් මේක එන්න ඕනේ. අතරමැද ටික විතරයි පුරෝගන් තියෙන්නේ. ඉතින් අතරමැදට මොන මොනවා හරි උඩින් පෙළි දෙකයි යටින් පෙළි දෙකයි ලියලා ඉරක් ගහලා එනවා. අනේ ඉතින් ලකුණුත් හම්බ වෙනවා හිටව ගමන. අපරාදි කියන්න බෑ. අර පෑන් එකට අල්ලලා තමයි ලකුණු දෙන්නේ. කිස්කොල හරි කමන්නේ අමුණලා යවන්න ඕනේ. එතකොට ෆෑන් එක ළඟ වැටෙනවනේ. ළඟ වැටුණාම වැඩිපුර ලකුණු හම්බ වෙනවා. ඈතට ගහගෙන ගියොත් අඩුයි ලකුණු. මේ විදියට තමයි ඉතින් වැඩේ. අන්නේ කතන්දරේ තමයි ඔය පිටිපස්සේ තියෙන්නේ. මේක මේ වචන කතා කරලා ආරම්භ කළා වැඩක් නැහැ. ඔය විදියට මේ මාගල් දිග අරනවා වගේ ආකාර දිග අරලා වැඩක් නැහැ. ඒ වෙනුවට තම තමුන් යෙදිලා බලන්න. යෙදිලා බලනකොට තේරෙනවා මේ කියන කතාව මට තේරුම් ගන්නේ කොහොමද? දැන් පහුගිය දවසක කෙනෙක් අහනවා මම මේ විදියට සතියේ එක එක්ස්පෙරිමන්ට් කරනවා, පරීක්ෂණ කරනවා. එහෙම කරාට කමක් නැද්ද? මේ නැත්තම් ඔබ වහන්සේ කියන විදියට මම කරන්න ඕනේද කියලා අහනවා. නෑ, එහෙම කියන විදියටම කරන්න ගියපු කට්ටියට තමයි වැඩි ඉස්සෙල්ලාම වරදි. මේකින්ද අපි කියන්න ඕනේ නෑ, මේක ආර්ය පරිේෂණ, ආර්ය පරිේෂණයක්. ඒතර කියන කතාව අහන්න, අහලා ඊට පස්සේ තමුන් යෙදිලා බලන්න. මේ කියපු කතාව මට තේරෙන්නේ කොහොමද කියන අර්ථෙන් තේරුම් ගත්තහම, මට තේරෙන්නේ කොහොමද කියලා පරීක්ෂා කරලා බැලුවහම ඒක තමයි අපේ අපේ ප්‍රතිපදාව වෙන්නේ. එහෙම නැත්නම් වෙන කියන කෙනෙක් දෙයක් කොපි කළා, ඒ කියන දෙයක් ඇහිඳගෙන ඒ විදියට කැහැලා ඒ විදියට පැඩලා මේක කරන්න බෑ. අර වචන විතරක් නෙමෙයි අර ඇක්ෂන් පවා කොපි කරන කට්ටිය ඉන්නවනේ. අනේ මන් දන්නේ නැහැ, පුදුම ජෝක් එකක් ඒක නම් මට දැක්කහම හරිම හිනා. හරිම හිනා. මොකද අර වචන විතරක් නෙමෙයි ඇක්ෂන් එක ඉඳලා කොපි කරනවා. ඒ විදියට බණ කියනවා. ඒ විදියට කාරම්. කාරලා බල්ල නිවන් යයිද කියලා. ගියපු පාටන්න නැහැ තාම. ගියපු පාටක් නැහැ. අන්න මොකද මේ මේ පරියාය දේශනාවක් මෙතන තියෙන්නේ. ඒක තේරෙන්නේ නැත්නම් ඒක තේරුම් ගන්න බැරි නම් ඉතින් මොකද වෙන්නේ? අර ඇනගෙන ඉඳිය හැකි වචන නැමැති උල්වලි. ඒ අරෙන්න වෙන ප්‍රතිඵලයක් නැහැ. නමුත් මේ භාවනාවක යෙදෙන කෙනෙක්ට අන සිහිය පවා මේ කියපු සිහිය මට තේරුණේ කොහොමද? හාමුදුරුවන්ගේ සිහිය නෙවෙයිනේ මගේ සිහිය. ඔබ වහන්සේ කියපු එක මට තේරුණේ මෙහෙමයි කියලා කිව්වනම් හරි සෝක්නේ. ඒක බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ වගේ කට්ටියට නිකන් ගමනක් තියෙනවායි කියලා පේනවනේ. දැන් පහුගිය දවසක දාන දායක පිරිසකගේ වැඩසටහනකට ගියා. එතන ඉන්දියා සාමාන්‍ය පවුල් කීපයක් 10ක් 15ක් වගේ ප්‍රමාණයක්. ඉතින් බොහොම හිතවත් වෙලා කතා බහ කරා. සාමාන්‍ය අපි ගන් සුහද සාකච්ඡාවක් විදියට තමයි ඒක සිද්ධ කරන්නේ. එච්චර වඩාක් ෆෝමැලිටි එකක් නැහැ. ඉතින් කතා බහ කරලා ඊට පස්සේ මේ සක්මන් කරා, පරයන්ක කරා. ඊට පස්සේ එක එක්කෙනාගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න ගොහම එක එක්කෙනා ඉදින් තම තමුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරා. අවුරුදු 14ක වගේ ගෑනු දරුවෙක් ඉඳියා. එයාත් ඉතින් තමුන්ගේ අත්දැකීම කිව්වා. තමුන්ගේ අත්දැකීම මෙහෙම මෙහෙමයි මට දැනුනේ, සක්මන් කරා වාඩි වෙලා ඉඳියා, මෙහෙම මට දැනුනේ කියලා. එහෙම කියලා දැන් අපේ සාකච්ඡාව අවසාන භාගයට එනකොට මේ දරුවා නැකිලා බොහොම නිකන් ගෞරව සම්පයුක්තව කතා කරලා කියනවා, ස්වාමීන් වහන්සේ දැන් අපි අපේ අත්දැකීම කිව්වනේ, ඔබ වහන්සේගේ අත්දැකීමත් කියන්න පුළුවන්ද කියලා දැන් ඔන්න මගෙන් අහනවා. ඔබ වහන්සේ ඇවිදිනකොට කොහොමද දැනුනේ? ඔබ වහන්සේ වාඩි වෙලා ඉන්නකොට කොහොමද දැනුනේ කියලා බොහොම මේ ගෞරව සම්පයුක්තව අපිට ඒකත් කියන්නකෝ කියලා යන්න මේ මේ ඉල්ලීම සිද්ධ කරා. ඉතින් මමත් ඉතින් කිව්වා මේමයි මට සක්මන් කරනකොට දැනුනේ, වාඩි වෙලා ඉන්නකොට මේමයි දැනුනේ කියලා මගේ අත්දැකීම කිව්වා. නමුත් අන්න අර ඒ විදිහේ කෙනෙක්ගේ චරිත ලක්ෂණය තුළ අන්න මේ ගමන පිළිබඳ හොඳ සලකුණක් තියෙනවා. ඒගොල්ලෝ යෙදෙනවද නැද්ද කියන එක වෙනම කතන්දරයක්. නමුත් ඒ විභවය තියෙනවා ඒ වගේ චරිත ලක්ෂණයක. මොකද අන්න අර තමුන් තේරුම් ගන්න උත්සාහ කරනවා මේ කියන වචනේ එහෙම ගන්න වෙනුවට මේ පරීක්ෂාවකින්. හාමුදුරන්ටත් දැනුනේ කොහොමද කියලා නිකන් පොඩ්ඩක් එහෙමත් විමසලා බැලුවොත් ඒකත් හොඳයිනේ. ඔන්න ඔය විදිහට තම තමුන්ගේ හැකියාවක් දියුණු කරගත යුතුයි. ඒක තමයි ක්‍රමවේදී. එහෙම නැත්නම් ඉතින් අර පරියාය වටේ කැරකෙරකින් ඉඳිය හැකි, එතනින් එහාට ගමනක් නැහැ. ඔන්න ඔය විදිහේ ස්වභාවයක් මේ දහම තුළ තියෙනවා. විශේෂයෙන් අද කාලයේ උන්දලාට හොඳ. මොකද හේතුව අන්න වචන විදියට ග්‍රහණය කිරීමක් තමයි ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ. ඒක මොන මොන අර්ථවලින්ද සමහරු මේ නිවන් යනාර්ථෙන් කරන කට්ටියත් ඉන්නවා වෙන්න පුළුවන්. සමහරු මේ වචන සලුබිලි විදිහට පළඳෝ ගන්නවා. සමහරු මේවා මුදල් හොයන ක්‍රමවේද බවට පරිවර්තනය කර ගන්නවා. ඉතින් එහෙම තමයි ගොඩ දෙනෙක් කටයුතු කරන්නේ. ඉතින් සෙල්ලම් නැහැ මේ බුදුරජාණන් වහන්සේගේ එකක් අරගෙන ඕකෙන් හරි හම්බ කරගන්න ගත්තාම ඉතින් කාලා ලේබඩ තමයි යන්නේ ඊට පස්සේ. මොකද හේතුව මේක එහෙම ලේසි පහසු දහම්කුත් නෙමෙයි කියලා තියන්නේ අනිත් එක පරයාය කතාවක්. එතකොට එහෙම කිව්වහම අර යකා ගිහිල්ලා කියන්නේ සම්පූර්ණ වැරදි එකක්නේ. මොකද හේතුව උට තේරෙන්නේ නැහැ. විනයායක පදය දාගෙන තියෙන්නේ මුදල් හම්බු කිරීමක් විදියට. එහෙම නැත්නම් අර නිකන් පළඳගත් සලුපිලි විදියට. ඒක ගිහිල්ලා විකුණගෙන කන්න තමයි බලාපොරොත්තු. දැන් ඔය මයින්ඩ්ෆුල්නස් කියන වචනෙට වෙලා තියෙන්නේ ඒක තමයි අද කාලේ ලෝකේ. විශේෂයෙන් ඔය බටහිර ලෝකේ. මයින්ඩ්ෆුල්නස් විකුණගෙන කන කට්ටිය ගොඩාක් ඉන්නවා. සෑහෙන පිරිසක් ඉන්නවා. අම්මෝ ගිහිල්ලා බලන්න ඕනේ මයින්ඩ්ෆුල්නස් ගැන දෙන ටෝක්. ටෝක් එකකට මෙච්චරයි. දවසකට මෙච්චරයි. කියලා ඔන්න බිල් එකකුත් එනවා. ඉතින් ලේබඩ තමයි වුන්ට යන්නේ. වෙන යන්න දෙයක් නැහැ. මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සේගේ මොකද්දෝ කෑල්ලක් කොපි කරගෙන ගිහිල්ලා අතන දේශනාව නිකන් මම ඔයා ගත්ත බණක් වගේ ප්‍රකාශ කරනවා. ওই දෙන ලෙක්චර් අහලා බලන්නේ නිකන් ඒගොල්ලෝ ඔයා ගත්තේ වගේ කියන්නේ. ඒගොල්ලෝ ඔයා ගත්තේ වගේ කියන්නේ ඔය ප්‍රසිද්ධ කීප දෙනෙක්ගේම මම බලලා තියෙන එක්කෙනෙක් කියනවා මේක මම හොයාගත්ත එකක් නෙමෙයි. අවුරුදු 2500කට කලින් මේ බුද්ධා කියලා එක්කෙනෙක් පහළ වුණා. එයා තමයි මේක කියන්නේ. අන්න ඌ යන්තම් බේරුණා. මොකද මම නැහැ. ඈ මම මේ අරයා කියපු එක තමයි මම මේ ඇවිල්ලා අද කාලේ භාෂාවෙන් කියන්නේ කියලා එහෙම කියන කෙනෙකුත් ඉන්නවා. හැබැයි ගොඩ දෙනෙක් මොකද කරන්නේ? අන්න මේ හරි හම්බ කර ගැනීමක්, වැඩ වඩා ගැනීමක්, අර විදියට සලුපිලි විදියට පළඳවගෙන ගිහිල්ලා මයින්ඩ්ෆුල්නස් ලෙක්චර්ස් දෙනවා. මේ හරි ලස්සනයි බලන්න ගියාම බුදුම බුදුම කියන්නේ නිකන් බුදු වෙලා වගේ කියන්නේ. බුදු වෙලා වගේ කියන්නේ මෙහෙමයි මේක මෙහෙම මෙහෙම දෙයක් මෙහෙම 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 දෙයක් කියලා ඔන්න ලොකුවට කතාවක් කරනවා. ලොකු කතාවක් කරනවා. අන්න පරිස්සමෙන් ලේබඩ ගිහිල්ලා තමයි මැරෙන්නේ. මොකද හේතුව එහෙම වැරදි විදියට අල්ලන්න සුදුසු දෙයක් නෙමෙයි මේක. අඩුම ගානේ යෙදිලා බැලුවා නම්, යෙදිලා බැලුවා නම්, යෙදිලා බලලා කිව්වා නම් එහෙම කියන කට්ටියත් ඉන්නවනේ. මුදලට තමයි හැබැයි යෙදිලා. මනුස්සයා යෙදිලා ටිකක් කියන්නේ. එහෙම තියෙනවා නම් තව ටිකක් ආරක්ෂාවයි. එතකොට යම්කිසි දියක මේ පරියාය කතාවක් කරන්නේ ඒ මනුස්සයාට තේරෙනවා ටිකක් හරි. එහෙම නැහැ සම්පූර්ණ නිකන් ගෙඩිය පිටින් කොපි කරගෙන ගිහිල්ලා අර වචන ටිකක් ඇදබානවා. ඇදබානවා. ඉතින් අර ඔඩියන්ස් එකෙත් ඒ විදිහේම මැට්ටෝ ටිකක් ඉදියොත් ගොඩයාමක් නැහැ. ගොඩයාමක් නැහැ. හැබැයි ඔන්න ඉඳලා හිටලා කෙනෙක්ට තේරෙනවා මොකද්ද පරහක් තියෙනවා. මේ කියන කතාව මේ ගැළපෙන එකක් නෙමෙයි. අනේ වගේ කෙනෙක් අහනවා දැන් ඔයා ඔය ඔහොම කිව්වට ඕක ඔය අපි අපි ওই විදියටම පිළිගන්න ඕනේද දැන් ඕක? ඔය ඔය කියන කතාව හරියද? ඔයා ඔය දැන් ඔය කියන කතාව. දැන් විද්‍යාව ඔක්කොම දැනගෙනද කතා කරන්නේ කියන ඔන්න විදිහේ ප්‍රශ්නයක් ඇහුවොත් අන්න තේරෙනවා පොඩ්ඩක් පිටපොට ගියා. මොකද්ද අවුලක් තියෙන්නේ. ඉතින් එන්නේ විදිහේ ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් වෙන කට්ටිය ගැන කෙසේ වෙතත් තම තමුන් බලන්න මේ මේ පරියාය දේශනාව මම කොහොමද තේරුම් ගත යුත්තේ. මම වචන ග්‍රහණය කරනවාද? වචන ග්‍රහණය කරගෙනද මම කටයුතු කරන්නේ? එහෙම නැත්නම් මේ වචන අතර තියෙන හිඩස, වචන අතර තියෙන හිඩස තේරුම් ගැනීමක්ද මම මේ සිද්ධ කරන්නේ? කවදාවත් මේකේ මේ ඒ ඩිරෙක්ට් අදහස කියන්න අමාරුයි. ඒක හේතුව මොකද මේ වචනෙට නගන්න බැරි ධර්මයක්. ඒක නිසා සාමාන්‍යයෙන් දැන් දේශනාවක උනත් ඒ ක්‍රමවේදේ තමයි යම් කිසි විදියක තිත්තිකක් තමයි තියෙන්නේ. තිත්තිකක් තමයි තියෙන්නේ. එතකොට ක්‍රේකෙලින් ග්‍රාෆ් එකක් ඇඳලා පෙන්නන්න බෑ. එහෙම ඇඳලා පෙන්නන්න උත්සාහ කරන කට්ටිය ඉන්නවා. ඒක නම් මං කියනවා එන්න බොරුව. බොරුව මොකද හේතුව? අර එහෙම ඉරක් ඇඳලා පෙන්නන්න පුළුවන් නම් සම්පූර්ණ කළා මේ දහම නෙමෙයිනේ. භාග්‍යතුන් වහන්සේ කියන්නේ එහෙම කියන්න බෑ කියලා. එහෙම දෙසන්නේ නෑ මම කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට තව කෙනෙක් එනම් කොහමද වෙන කෙනෙක් කොහමද මේ ඉරක් ඇඳලා සම්පූර්ණ කළා මෙන්න තියෙනවා බඩු කියලා පෙන්නන්නේ. එහෙම වෙන්න බෑ. එහෙනම් මොකද්ද වැරදිලක් තියෙනවා. එතකොට බණක වුණත් නිකන් අර නිකන් එහෙම මෙහෙන් ඩාට් එකක් වදිනවා. නෑ නිකන් තිතක් වදිනවා. ඒ තිත් ටිකක් තමයි වැදින්නේ. ඉතින් තිට්ටික යා කරලා එක්කෙනෙක් කියනවා මේ තියෙන්නේ මේ තරු රටාව. අන්න මේන බලන්නේ මේ ඉන්නේ වලහෙක්. මේ ඉන්නේ මිනිස්සෙක් කියලා ඔන්න පෙන්눔 කරන්න හදනවා. ඒ තිට්ටිකම යා කරලා තව කෙනෙක් වෙනස් තරු රටාවක් පෙන්눔 කරන්නත් පුළුවන්. වෙනස් තරු රටාවක් පෙන්눔 කරන්නත් පුළුවන්. දැන් ඔය අහසේ ඇඳලා තියෙන තරු රටා ඒ දවස්වල ඉගෙන ගත්තා වෙනකොට ඔය නූතන ලෝකේ අලුත් තරු රටා කියලා අර ටිකම අරගෙන වෙන ඒවා ඇඳලා පෙන්නුම් කරපු වීඩියෝස් එහෙමත් තියෙනවා. ඒකත් බැලුවම තේරෙනවා අපේ මෝඩකම. අපි මේ තරු ටිකක් එකතු කරලා මෙහෙම එකක් මවා ගත්තා. යකෝ මේ දෙවණි එක ඊට වැඩිය හොඳට පේනවනේ. දෙවණි එක ඊට වැඩිය හොඳට පේනවා. ඉතින් එන්නේ මේ විදිහට බණක් කිව්වත් යම් කිසි දෙයක තිත් ටිකක් තමයි තේරතියලා තියාගෙන යන්නේ. ඈ නිකන් අර නිකන් කියන වචන අතරමැද අර්ථයනේ මේ ගන්න උත්සාහ කරන්නේ. එතකොට ඉතින් තිත් ටික යා කරලා එක එක්කෙනා එක එක රූප ඇඳ ගන්න එකත් හරි. නමුත් නැවත නැවත උත්සාහ කරනකොට කාලය තිස්සේ එදෙනකොට අනේ ටික 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 මේ පරියාය කතාව තේරෙන පටන් ගන්නවා. ඒ තේරෙන යාට තේරෙනවා හරි ඕජසක් තියෙනවා. ඒ ඕජස අන්න අපිට නොතේරෙන්නෙම අපි අර වචන අල්ලගත්ත නිසා. වචන අල්ලගත්ත නිසා, වචන වලින් නෝට් හදපු නිසා, වචන අල්ලගෙන නෝට් ලියාගෙන ඔන්න ප්‍රශ්න අහපු නිසා. ඒ වෙනුවට පොඩ්ඩක් නැවතිලා බැලුවොත්, ඒ වෙනුවට පොඩ්ඩක් අර සරලත්වේ බාරගත්තොත්, ඉහ පිටවා ගත්තොත්, අන්න ඒක තුල මෙන්න මේකී ධර්මය, මෙන්න මේකී සොයා ගැනීම අපිට එච්චරම අමාරු වෙන්නේ නැහැ. අමාරුවෙන්නේ නෑ මේ කියන දේ මෙච්චරම අමාරු නෑ, අමාරු නෑ. නමුත් අන්න මේ බාරගන්න විදිහේ තමයි අවුල තියෙන්නේ. බාරගන්න විදිහේ තමයි අවුල. අපි අර විදිහට වැරදි විදිහට බාරගත්තොත් අපරාධේ. අන්න ඒක නිසා නැවත නැවත මේ ධර්මය අහනකොට මේ බුදුරජාණන් වහන්සේ කියන කතාව හිතර නගා ගන්න. භාග්‍යවතුන් වහන්සේ මොකද්ද කියන්නේ? මෙන්න මේ ඒවං පරියාය දේශිතෝ කෝ ආනන්ද මයා ධම්මෝ. ආනන්ද, මේ ධර්මය මම මේ පරියාය දේශනාවක් විදිහට, රූපකයක්, අර විදිහට මෙටාෆෝ එකක් විදිහට තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ දේශනා කරපු දේ තම තමන් තේරුම් ගන්න ඕනේ, මේ වචන ග්‍රහණය කරමින් නෙමෙයි. ඒ වෙනුවට ඒක ඇතුළ තියෙන ඕජස තේරුම් ගන්න උත්සාහයකින් තමයි මේ දේ සිද්ධ කළ යුත්තේ කියලා ඔන්න නැවත නැවත බුදුරජාණන් වහන්සේ අපිට යම්කිසි මාර්ගයක් පෙන්වනවා. දැන් මෙතන මේ වේදනා කතාවට නෙමෙයි බුදුරජාණන් වහන්සේ බර තියන්නේ. ඒ වෙනුවට මෙන්න මේ ධර්මයේ ස්වභාවය පිළිබඳ තමයි බර තියන්නේ. මේගොල්ලෝ වාද කරන්නේ වේදනාවක් ගැන, වේදනා ගැන තමයි වාද කරන්නේ. ඒක ඔස්සේ තමයි කතාව යන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ සම්පූර්ණ මාතෘකාව වෙන දිහාවකට අරන් පෙන්නනවා. මේ දහම දේශනා කළා තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඒතොර එන්නේ ආකාරයෙන් මේක තේරුම් ගත්තොත්, එන්නේ ආකාරයෙන් මේක ඇහුවොත් ගන්න බොහෝ කාලයක් හිතසුව පිණිස මේ දහම අපිට පවතිනවා. එහෙම නැත්තම් මොකද කරන්නේ? අර විදියට එකඟ නොවි, එකඟව අහන්නේ නැතුව, අර විදියට එක එක්කෙනා උල් වචන නැමැති උල් වලින් එන ගනිමින් කල් ගෙවන්න ඒක හේතු වෙන්න පුළුවන්. ඉතින් එන්නේ ඒක නිසා තම තමුන් මේ දේ හිතර නගා ගන්න, තම තමුන් තමුන් තුළ පරීක්ෂණය සඳහා මේ වචන යොදා ගන්න. එහෙම පරීක්ෂා කරනකොට ටිකෙන් ටික මේ භාවනාවකුත් එක්ක සක්මන් පරියංක විදිහට මේ විදිහට කටයුතු කරගෙන යනකොට අන්න ටිකෙන් ටික මේකී පරියාය කතාව තේරෙන්න පටන් ගන්නවා. ඒකත් තේරෙන්නේ දවසින් දෙකෙන් නෙමෙයි. ඒ වෙනුවට කාලයක් තිස්සේ කරනකොට. ඒකත් තේරෙන්නේ උත්සාහයකින් නෙමෙයි. ඒ වෙනුවට උත්සාහය අතහැරි මොහොතේදී තමයි හොඳටම තේරෙන්නේ. දැන් අපි හිතමු අපි ළඟ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනකොට අපි මොකද කරන්නේ? ගෙදර දොරේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනකොට අපි මොකද කරන්නේ? අන්න මොකද කරන්නේ? මේ ප්‍රශ්නේ විසඳ ගන්න නියමනාවක් තියෙනවා. අරයට කතා කරනවා, මෙයාට කතා කරනවා, අරෙම කරන්න පුළුවන්ද බලනවා, මෙහෙම කරන්න පුළුවන්ද බලනවා. ඔය විදිහේ ස්වභාවිකින් තමයි අපි කල් ගෙවන්නේ. මේක ප්‍රශ්නේ විසඳන්න හේතු වෙනවාද කිව්වොත් ඊට වැඩිය ප්‍රශ්නේ අවුල් කරන්න තමයි හේතු වෙන්නේ. ඒ වෙනුවට මොකද්ද ක්‍රමවේදය? ප්‍රශ්නයක් තියෙන බව හැබෑව. ප්‍රශ්නේ එක්ක ටිකක් ඉඳියොත්, ප්‍රශ්නේ විසඳිල්ල පැත්තක තියලා මේ ප්‍රශ්නේ ප්‍රශ්න විදියට බාරගත්තොත් අන්න එහෙම එකක් කරොත් අන්න ඒ විදිහේ ක්‍රමවේදයකින් දන්නේම නැතුව වෙනදාට වැඩිය බොහොම සූක්ෂම, වෙනදාට වැඩිය බොහොම වටිනා පිළිතුරක්, එහෙම නැත්නම් විසඳුමක් හොයාගන්න පුළුවන්. දැන් ඔය සාමාන්‍ය ඔය විද්‍යාත්මක පරීක්ෂණ සොයා ගැනීම වලදී ඔය කතාවම සඳහන් වෙනවා. මොකද ලැබ් එකේ ඉන්නවා. ලැබ් එකේ උදේ ඉඳලා හවස වෙනකන් ගත කරනවා, කල් ගෙවනවා. මේ විදිහට ගෙවමින් ගත කරමින් මේ විදිහට ලැබ් එකේ මේ කී දේ විසඳ ගන්න උත්සාහ ගන්නවා. අන්තිමට මොකද කරන්නේ? අන්තිමට මොකද කරන්නේ? මේක හරියන මගුලක් නෙමෙයි කියලා දමලා ගහලා යනවා පබ් එකකට. පබ් එකකට ගිහිල්ලා පොඩ්ඩක් අන්න විවේක වෙනකොට ගන්න උත්තරේ මතුවලා එනවා. එහෙනම් කියන්නේ මොකද? වැඩිව සොයා ගැනීම කරලා තියෙන්නේ ලැබ් එකක නෙමෙයි, ඒ වෙනුවට පබ් එකක. පබ් එකක තමයි වැඩි සොයා ගැනීම. මොකද අර විසඳන්න ඒ තියුණ හැම්ම පොඩ්ඩක් නැවැත්තුවා. ඒ වෙනුවට විසඳන්න නැතුව නිකන් මනසට විවේක වෙන්න දුන්නා. මොන ඕක තමයි ක්‍රමවේදය. සාමාන්‍යයෙන් භාවනාවක් කරන කෙනෙක් ඕක දන්නවා. භාවනාවක් මේ ප්‍රතිපදාවක් වඩපු කෙනෙක් ඕක දන්නවා. එයා මේ ප්‍රශ්නේ විසඳන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රශ්නෙත් එක්ක ඔහි ඉන්නවා. ඉන්නකොට ඉන්නකොට තේරෙනවා සමහර විට මේ සක්මනක පරියන්කක යෙදිලා ඉන්නකොට. ඕන්න එක පාට කොහෙන්දෝ පිළිතුරක්, මේකට විසඳුමක් මතුවලා එනවා. හිතලා නෙමෙයි. විසඳන්න හදලා නෙමෙයි. අන්න ඒ ක්‍රමවේදේ තමයි ක්‍රමවේදේ. ධර්මයේ සාක්ෂාත් කරන්න ගියත් නිවන් දකින්න කියලා යන කාක්කල් ලෝක හම්බු වෙන්නේ නැහැ. අර ආනන්ද හාමුදුරුවෝගේ දැනුණක් තියෙන කතාව ඒ වගේ එකක්නේ. ආනන්ද හාමුදුරුවනේ කිව්වා දැන් ආයසුතුන් වහන්සේ හෙට තමයි ධර්ම සංගායනාව. ඉන්නේම රහතන් වහන්සේලා. ඔබ වහන්සේ ඉතින් රහත් නොවේ මේකට ආවොත් එච්චර සුදුසු නෑ. කියලා මොකද්දෝ පරියාය කතාවක් කිව්වා. රහත් වෙන්නම කිව්වේ නෑ, නිකන් පරියාය කතාවක් කිව්වා. කිව්වට පස්සේ ආනන්ද හාමුදුරුවෝ රෑ 30 අප්පා දැන් මාර වැඩි අනිත් ඔක්කොමල රාත් මං විතරක් නහත් නැතුව මේකට යන්නේ කොහොමද කියලා රෑ 30 සක්මන් කරනවා, පරියංග කරනවා. ඕම 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 දැන් මොකද්ද මේ හෙට ධර්ම සංගායනාවට යන්න අවශ්‍ය සුදුසුකම තමයි නිවන අරහත්වය. ඉතින් ඒක ළඟා කරගන්න තමයි සූදානම. නමුත් මොකද වෙන්නේ රෑ 30 සක්මන් කරලා 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 අන්තිමට කල්පනා කරා ඇති ඇති මොකද දැන් හෙට දවසේ හැරිලා ඉන්නත් එපැයි, හෙට දවසේ දැන් මේ අහණේවට මම උත්තර දෙන්නත් එපැයි, ඒකෙන්ද මොනම කරදරයක්ද මේ කියලා ගිහිල්ලා පොඩ්ඩක් සැතපුණා. සැතපෙන්න අන්න මොකද්ද කකුල් දෙක පොළවෙන් ඉස්සුණා, ඔළුව කොට්ටෙට ආවේ නැහැ කියලා නේ සඳහන් වෙන්නේ. ඒ අතරමැද රහත් වුණා කියලා තමයි සඳහන් තියෙන්නේ. අපිට එහෙම නම් වෙන්නේ කකුල් දෙක පොළවෙන් ඉස්සුණා, ඔළුව කොට්ටෙට එන්න කලින් නිින්ද ගියා කියලා. එහෙම වෙන්නත් පුළුවන් ඉතින්. ඒකත් ඉතින් පිනනේ අප්පා එහෙම නිින්ද යනවා කියන්නේ. මොකද බඩු දෙන්නේ නිින්ද යන්නේ නැහැ නේ. කොහොම හරි ආනන්ද හාමුදුරුවෝ රහත් වුණා. ඉතින් ඒ මොකද වුනේ? අර පොඩ්ඩක් අර දැඟලිල්ල පොඩ්ඩක් නැවැත්තුවා. ඇති. ඇති දැඟලුව ඇති. රහත් තුනත් එකයි නැතත් එකයි. දැන් පොඩ්ඩක් විවේක ගන්න ඕන. අන්න ඒ විවේකයේ එක ඒ අතහැරීම එක්ක අන්න නොදැනීම උත්තරේ මතුවෙලා එනවා. එහෙම නැත්නම් පරියංග කරනවා කෙනෙක් මේ භාවනා කරන්න ඕනේ, නිවන් දකින්න ඕනේ, සෝවාන් වෙන්න ඕනේ කියලා ඔන්න පරියංග කරනවා. කළා 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 එපා වෙලා මොකද මොන මගුලක්ද මේ කියලා අර රෙද්ද කියලා උතුරු සළුවත් ගසා දාගෙන ගිහිල්ලා ගිහිල්ලා වැසිකිළියේ වාඩි වෙනවා. අන්න නිවන්. වල තියුණා බර නිදහස් වෙලා ගියා. ඉතින් ඔන්න විදිහේ දෙයක් ස්වභාවයක් මේ දහම තුල තියෙනවා. ඒ විසඳන්න ගිහිල්ලා නෙමෙයි උත්තරේ හම්බු වෙන්නේ. ඒනොට ප්‍රශ්නෙත් එක්ක ඉඳලා තමයි උත්තරේ හම්බු වෙන්නේ. විසඳන්න බලාපොරොත්තුවක් නැහැ. මේ ඉලක්කෙට යන්න ඕනේ, නිවන් දකින්න ඕනේ කියලා යන කට්ටිය තාම වැඩේ පටන් ගන්නවත් නැහැ. ඒ වෙනුවට නිකන් ඔහේ වැඩේ යෙදිලා ඉන්න තමයි තියෙන්නේ. ඉන්නකොට ඉන්නකොට තේරෙනවා අර විසඳන්න යන්නේ නැතිකොට නැතිකොට මේ අතහරින්න යන්නේ නැතිකොට නැතිකොට වැඩි වැඩියෙන් වෙන්නේ අතහැරීම. මෙහෙම නැත්තම් මොකද කරන්නේ? අපි මේ අතහරිනවා. උත්සාහයෙන් කරන්න උත්සාහ කරනවා. එහෙම කරන්න කරන්න මොකද වෙන්නේ? තව තව ඇවිල්ලා අපේ ඇඟේම ගැටෙනවා. තව තව ඇවිල්ලා අපිටම ග්‍රහණය වෙනවා. ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඒක නිසා මේ ධර්මයේ තේරුම් ගැනීම උනත් එන්නේ වගේ ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. මොකද්ද මේක? මේ ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීමක්, විසඳීමක්, ඒ විදිහේ දෙයක් වෙනුවට ඔහේ යෙදිලා ඉන්නවා. යෙදිලා ඉන්නකොට 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 තේරෙනවා අන්න නැවත නැවත මේ විදිහේ ප්‍රතිපදාවක යෙදෙනකොට දන්නේම නැතුව අන්න ඒකට අවශ්‍ය කරුණු ගැලපෙනවා. ඒකට අවශ්‍ය දේවල් මතුවෙලා එනවා. ස්වභාව ධර්මේ පවා අපිට බණ කියනවා, වටපිටාව පවා බණ කියනවා. අහන්න සූදානම් නම් එන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. ගොඩක් වෙලාවට අපි ඉන්නේ අපේම මතවාදිකනේ. එතකොට ඉතින් අහන්න සූදානමක් නැහැ කියන එක තමයි ඒකේ අදහස. අර වටපිටාවේ වෙන සිදුවීම් ගොඩක් වෙලාවට බණ කියන්න සූදානම් වෙන සිදුවීමුත් නෙමෙයි. එහෙම සිදුවීම් නෙමෙයි. ඒ වෙනුවට ඒ මොකද්දෝ සිදුවීමක් වෙනවා. ඒ කට්ටියගේ ඉලක්ක තමයි ඒගොල්ලෝ ළඟා කරගන්න උත්සාහ කරන්නේ. නමුත් ඒක අපිට බණක් වෙනවා. ඒක අපිට බණක් වෙනවා. මොකද මෙතන ඇත අහන්න සූදානම්. අහන්න සූදානම්. අහන්න සූදානම් නම් ඔය ගහකොළ වුණත් බණ කියනවා. වටපිටාව වුණත් බණ කියනවා. අහන්න සූදානම් මොකද්ද? මේ නිකන් අහනවා, බණ කියන, බණ අහනවා, නිවන් දකින්නවා කියන උත්සාහය නෑ. හැබැයි ප්‍රතිපදාවේ ඉන්නවා. දෙදිලා ඉන්නවා. එහෙම උත්සාහය නැහැ කිව්වම කෙනෙක්ට කියන්න පුළුවන් එහෙනම් ගිහිල්ලා ඔය වල් වැදිලා අර පරණ පුරුදු මෝඩ කම ඉන්නවා වගේද කියලා. නෑ, පරණ පුරුදු මෝඩ කම නෙමෙයි, වැඩේ ඉන්නේ. බස් එකේ ඉන්නේ. බස් එකේ ඉන්නේ. හැබැයි මෙතෙන්ට යනවා, මෙහෙම කරනවා කියලා එහෙම ඉලක්කයක් නෑ. ඒ වෙනුවට තමුන්ගේ සක්මන පරියන්ක කරනවා. ඒ ධර්ම සාකච්ඡාවකට තමුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරනවා. බණක් අහනවා. එහෙම එහෙම යෙදිලා ඉන්නවා. යෙදිලා ඉන්නවා. මේක මේ විසඳන්නේ යන්නේ නෑ. විසඳන්නේ යන්නේ නෑ. ප්‍රශ්නේ තියාගෙන ඉන්නවා. ඉන්නකොට ඉන්නකොට තේරෙනවා ඔන්නේ යකෝ දන්නේම නැතුව මාසයක් දෙකක් තුනක් යනකොට අන්න මේ ප්‍රශ්නේ විසඳිලා. ප්‍රශ්නේ විසඳිලා විසඳලා නෙමෙයි. අන්න ඒ විදිහේ දහමක්, ඒ විදිහේ පරියාය කතාවක් තමයි මේ දේශනාව, මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. ඉතින් ඒක තේරුම් ගත්තොත් අපි අපිට අපේ ප්‍රතිපදාව එච්චර අමාරු වෙන එකක් නැහැ. භාවනා නියෝගී කෙනෙක්ට තමන්ගේ භාවනාව වඩා ගැනීමක්, තේරුම් ගැනීමක් එච්චර අමාරු වෙන එකක් නැහැ. මේ ධර්මය දැන හඳුන ගැනීමක් එච්චර අමාරු වෙන එකක් නැහැ. ඉතින් එන්නේ පරියාය දේශනාවක් ලෙස දැන ගැනීම සඳහා අද දවසේ මේ දේශනාවත් උපකාර වේවා. අද දවසේ මේ පරියාය දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොමත්ම පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් බොහොම වටින ධර්ම දේශනාවක් අපි හැම දෙනාට ගැන අනුකම්පාවෙන් ඉදිරිපත් කළාට පසුව වැඩසටහන සම්බන්ධ වුණු අයගේ පහසු උදෙසා මම කෙටි සාරාංශගත කිරීමක් කරන්න උත්සාහ කරනවා. මට ඒ ස්වාමීන් වහන්සේ කරපු පරයාය දේශනාවේ මම තේරුම් ගත්ත විදිහට අද ඇත්තරම දේශනාව පදනම් වුණේ මේ පරයාය දේශනාව කියන කාරණාව පැහැදිලි කරන්න කියලා මම විශ්වාස කරන්නේ. ඒක මේ බුද්ධ කාලීන සමාජයේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් සහ තවත් පුද්ගලෙක් අතර ඇති වෙච්ච අතර ඇති වුණු සාකච්ඡාවක් අතරතුරදී මේ වේදනාව කී ආකාරයකට බෙදා දක්වනවාද කියන කාරණේ නිසා මතුවෙච්ච ගැටලුවක්. ඒක තුන් ආකාරයයි සහ දෙආකාරයයි කියලා මේ ඇතිවෙච්ච ගැටලුව ගැන ඒ මතවාදය ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත අරගෙන ගිහාම එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ධර්මයේ දේශනා කළ තියෙන පරයය ආකාරයට. ඒ කියන්නේ කෙලින්ම කියන්නේ ව්‍යංග්‍යාර්ථයෙන් වගේ පැහැදිලි කරන්නේ. එතකොට ඒ ව්‍යංග්‍යාර්ථය තේරුම් ගන්න නැතුව වචනාර්ථය තේරුම් ගැනීම නිසා ගැටළු සහගත තත්ත්වයන් මතුවෙන්න පුළුවන් කියන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. මේ වේදනාව කියන මාතෘකාවම බුදුරජාණන් වහන්සේ එක කාරණයක් විදියට, එහෙම නැත්නම් කායික සහ චේතසික වේදනා විතර කාරණා දෙකක් විදියට, එහෙම නැත්නම් සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියලා කාරණා තුනක් විදියට, එහෙම නැත්නම් ඒකම තව සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේකා කියලා පස් ආකාරයකට, තව ආයතන මත ඇති වෙන වේදනා විතර හය ආකාරයක, ඊපස් 18 36 108 වගේ විවිධාකාරයේ වේදනා ගැන දේශනා කරලා තියෙනවා. උනත් මේ ඇති කරපු පරයාය දේශනා ගැන පිරිස එකට එකතු වෙලා ඒවට එකඟ වෙලා ඒවට සතුරු වෙන්නේ නැතුව ඒවා ගැන කලහ කුලාල ඇති කර ගන්නවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වෙනුවට මේ වගේ කලහ කුලාල ඇති කර ගන්නවා වෙනුවට ඒ වචන ඉදිරියෙන් තියාගෙන ඒ ගැටලු ඇති කරගන්නේ නැතුව ඒ කියන අදහස තේරුම් ගන්න කියන එක තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දේශනාවේ පැහැදිලි වුණේ. මේ වචනයට නගන්න බැරි ධර්මයක් තමයි බුදුහාමුදුරුවෝ ඇත්තටම අපිට අනුකම්පාවෙන් මේ බොහොම ආයාසයකින් පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ නිසා ඒවා ඒ දේශනාවට යොදාගත් වචන අල්ලගෙන ඒවා ගේ ඇලිලා ඉන්නේ නැතුව ඒ වචන අතර තියෙන හිස් නැත්නම් ඒ වගේ කියවෙන තේරුම දිහා බලලා මේ ප්‍රතිපදාව තේරුම් ගන්න කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. බණ දේශනා වගේම කමඨහං ප්‍රකාශ කියන්නේ ඒ තම තමන්ට දැනෙන ධර්ම කාරණා සහ අත්දැකීම් ඉදිරිපත් කරන්න දරන උත්සාහයක්. එතකොට ඒක නිසා ඒ වගේ තමන්ට දැනෙන විදිහට කරන ඉදිරිපත් කිරීම නිසා ඒවා තේරුම් ගන්න කෙනා තමන්ගේ අවබෝධය අනුව තමයි තේරුම් ගන්න කෙනෙක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. මේ ඒ වගේම මේ මේ ප්‍රතිපදාව කරගෙන යනකොට මොකුත් විශේෂයෙන් කරන්න අවශ්‍ය දෙයක් නැහැ. මේ නිකම්ම ඉබේම අපිට යන්න ඕන තැනට යැවෙනවා. හැබැයි ඉලක්කයක් නැතුව මේ ප්‍රතිපදාවේ නියුක්ත වෙලා ඉන්න කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ මතු කරා කියලා මම විශ්වාස කරන්නේ. ඒ ඉදිරිපත් කිරීම ගැන යම් වරදක් තිබුණා නම් පාද නමස්කාරයෙන් සමාව ඉල්ලනවා ස්වාමීන් වහන්සේගෙන්. මම හිතන්නේ අපේ ගෞරවනීය ධම්මසරණ ස්වාමීන් වහන්සේත් වැඩසටහන සම්බන්ධ වෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, නම කියන අවසරයි ගාල්ලේ ධම්මසන්න ස්වාමීන් වහන්සේ පාද නමස්කාරයෙන් අපි මේ වැඩසටහන පිළිගන්න ඔබ වහන්සේට අපි වැහෙනවා.
අවසරණයි දරුවසන්නේ අපිව පැහැදිලි වැහෙනවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ, එහෙමයි පැහැදිලි
වෙනවා. අද ඔබතුමිය සැහෙන කාලෙකින් වැඩසටහන.
එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ.
සම්මලවද?
අනිත් කට්ටිය අද ඔක්කොම විසි නිසා මට එන්න සිද්ධ වුණා. මේ වැඩි පටන් ගන්න කලින් ඔබ වහන්සේගෙන් සමාවිල්ල ගන්න ඕනේ. ඔබ වහන්සේ මට වැඩ දෙක තුනක් පැවරුවාට මේ රිට්‍රීට් එක ඉවර වෙලා ගෙදර ආපු ගමන් පොඩි පොඩි මට මගේ පෞද්ගලික කාරණා ටිකක් නිසා ඒ වැඩ.
හරි හරි හදිස්සිය වෙනා එකක් තා.
එහෙම එහෙමයි ස්වාමීන් වහන්සේ. හෙට මගේ මේ assignment එකයි සහ හෙට වැඩ කරන දවසේ අන්තිම දවසේ ඒ ටික ඉවරනාට පස්සේ මම මේ වැඩ ගැන අවධානය යොමු කරනවා කියලා පාද නමස්කාරය මතක් කරනවා ස්වාමීන් වහන්සේ. එහෙම එහෙම සයිනස් මේ අපි Q&A එකට යන්න කලින් අපි වෙනදා කරනා වගේම මේ ආධුනික පිරිස සඳහා සකස් කළත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරලා තියෙන මේ උපදේශ පත්‍රිකාව ෂෙයා කරන්න අවසරයි ස්වාමීන් වහන්ස. මම හිතනවා මේක පේනවා ඇති කියලා සම්බන්ධ වෙන පිරිසට අපි හැමදාම මතක් කරනවා වගේ මේ මේ වැඩසටහනට බොහෝ කාලෙක ඉඳන් සම්බන්ධ වෙන පිරිස තියෙනවා. අද ඊයේ සම්බන්ධ වෙච්ච අය තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මික්සෙලා හරහා හෝ YouTube එකෙන් මේක අහන කට්ටිය ඉන්න පුළුවන් නම් අපි හැමදාම පුරුද්දක් විදියට මේ උපදෙස් ටික මතක් කරනවා. ඒක නිසා ඒ අපේ කරගෙන යන වැඩපිළිවෙළ අනුව මම නැවත මේ ටික මතක් කරන්නම්. අපි හැමදාම කියනවා වගේ මේ සතිමත් බව කියන්නේ අපි හැමදෙනාටම තියෙන මනුෂ්‍යයන්ගේ ජන්ම දායාදයක්. අපි දැකලා තියෙනවා අවුරුදු 5ට අයට වඩා වැඩි දරුවෝ පවා මේක සාර්ථකව කරගෙන යනවා. ඉතින් තමන්ට මේක කරන්න ඕනි කියන හැකියාව, තමන්ට මේක පුළුවන් කියන විශ්වාසය සහ තමන්ට මේක කරන්න ඕනි කියන ඒ උවමනාව විතරයි අතර මේකට ඕන වෙන්නේ. එහෙම මේක කරන්න ඕනි කියලා හිතෙන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට අවශ්‍ය මූලික උපදෙස් දෙන්න නිසනවනේ ආශ්‍රයෙන් වීඩියෝ කිහිපයක්ම නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ අතරින් ලින්ක්ස් දෙකක් අපි දැනට මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ අලුත් ආධුනික උපදෙස් මතක් කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ බලලා ඒ උපදෙස් මතක් කරගන්න කියලා අපි මතක් කරනවා. මේ වැදගත්ම දේ තමයි මේ උපදෙස් කොච්චර ඇහුවත් හැමදාම බණ ඇහුවත් වැඩක් වෙන්නේ නැහැ. අපි ඇත්තට මේ ප්‍රතිපදාව වේදෙන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේ දේශනාවේ මතක් කරේ අපිට ප්‍රශ්න ඕන තරම් අහන්න පුළුවන් බණ අහලා. හැබැයි අපි මේ ප්‍රතිපදාව වේදෙන්නේ නැත්නම් ඒකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. නිකන් අපේ මේ අපිට ඔළුවට එන ප්‍රශ්න ඉදපත් කිරීමක් විතරයි. ඒක නිසා හැමදාම පොඩි වෙලාවක් යොදා ගන්න අපි දන්නවා හැම දිනම බිසි අද මේ කාලේ උනාට විනාඩි 5කින් පුළුවන්. අපි හැම දිනාට විනාඩි 5ක් හොයා ගන්න පුළුවන් දවසක්. විනාඩි 5කින් පටන් ගමු. විනාඩි 5කින් පටන් අරගෙන දවසින් දවස විනාඩිය වැඩි කරගෙන ගිහිල්ලා හරි තමන්ට අවශ්‍ය කාලයක් පැයක් බැරි නම් පැය භාගයක් විනාඩි 45ක් වගේ ඒ පැයක් දක්වා කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඒ වගේ කාලයක් මේකට වෙන් කරගන්න කියලා මතක් කරනවා. ඒ විදිහට මේ වෙන් කරගත්ත කාලයේ සතිමත් ඇවිදීමක් එහෙම නැත්නම් සතිමත් ඉඳ ගැනීමක් මේ දෙකම ඒ තියෙන කාලේ බෙදාගෙන කරලා එහෙම ප්‍රමාණවත් කාලයක් කියන්නේ අඩු ගානේ පැය දෙකක් වගේ කරාට පස්සේ උගලන්ට ලැබෙන අත්දැකීම් අපිට ලියන්න පුළුවන්. ඇත්තටම මේ එදිනෙදා මේකේ නියුක්ත වෙනවා වගේම වැදගත් දෙයක් තමයි අත්දැකීම් ලියන එක. මොකද එක් කාරණා දෙකක් වෙනවා. එක එකක් තමන් මේ ප්‍රතිපදාව කරගෙන යන්නේ හරියටද එතන වැරදි වුණා හරපාඩු තියෙනවද කියන එක ගෞරවණීය ස්වාමීන් වහන්සේගෙන් අපිට දැනගන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි මේ වැඩසටහන සම්බන්ධ වෙන අනිත් අයට ඒක පොඩි උත්ප්‍රේරණයක් ඒගොල්ලන්ටත් මේ වාර්තා ලියන්න හයියක් වෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා හැමදාම පොඩි වෙලාවක් හරි මේක යෙදෙන්න ඒ වගේම පුළුවන් හැම වෙලාවෙම වාර්තා ලියන්න කියලා ඒවා අපිත් එක්ක බෙදා හදා ගන්න කියලා මතක් කරනවා. එහෙම වාර්තා ලියලා ඉදිරිපත් කරන්න ඕන ලින්ක් එක සහ ඊමේල් එක Google form එකේ ඊමේල් එකේ address තියෙනවා මෙතන. ඒ වගේම අපේ වැඩසටහනේ විස්තරات තියෙනවා. මම විශ්වාස කරන දැනට මේ සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ටම මේ විස්තර ඇති අපේ Zoom විස්තර. අපි හැම ඉදිරි දවසකදීම ලංකාවේ වෙලාවෙන් උදේ 7ට නැත්නම් මෙල්බර්න් වෙලාවෙන් මේ දවස් නන්දල හමාරට මේ වැඩසටහන සම්බන්ධ වෙනවා පාත්කගෙන යනවා. ඉතින් ඒකට පුළුවන් හැම ආකාරයෙන්ම හැමෝටම සම්බන්ධ වෙන්න වාර්තා ලියන්න කියලා මතක් කරනවා. මොකද ඒක විශේෂයෙන්ම ආධුනික අපිත් එක්ක ඉන්න අනිත් පිරිසට ලොකු අපි අත්උදව් දීමක් අනුග්‍රහ කිරීමක් වෙන නිසා ආධුනික උපදෙස් පත්‍රිකාව දැනට මම Zoom එකට සහ අපේ Zoom එකේ chat එකට සහ Mixlr එකේ දෙකටම යොමු කරලා තියෙනවා මේ උපදේශය අල්ලම. ඉතින් මේ අවශ්‍ය කෙනෙක් ඒවා බලලා තමන්ගේ ගමන කරගෙන යන්න පුළුවන්. ආධුනික උපදේශ එතනින් සමාප්ත වෙනවා. ඊළඟට අපි වැඩසටහන තියෙන්නේ ප්‍රශ්න උත්තර කොටසට සම්බන්ධ වෙන්නයි. ඒ සඳහා මම ළිලංග අක්කට ආරාධනා කරලා සිටිනවා. අද දවසට ලැබිච්ච ලිඛිත වාර්තා මුලින් ඉදිරිපත් කළා. ඊට පස්සේ අපිට කඩ තියෙන විදිහට වාචික වාර්තා සඳහා අවස්ථාව ලබා දෙන්න කියලා. ළිලංග අක්කා.
බොහොම පිං රාජිකා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස.
දයි.
අද දවසේ අපිට ලිඛිත වාර්තා දෙකක් ලැබිලා තියෙනවා.
හොඳයි.
පළවෙනි වාර්තාව පර්යංකයේ තුල ආනාපාන සතිය මූලික කමඨහන ලෙස තබා සතිමත් වීම ආරම්භ කළෙමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය චක්‍රීය ලෙසත් ගොරෝසු ලෙසත් දැනුනි. සුළු වේලාවකින් හුස්ම රැල්ල ගෙවි ගොස් සියුම් විය. සමාවෙන්න සියුම් වූ විට කාලය වශයෙන් ආශ්වාසය මෙන් දෙගුණයක කාලයක් හා දිගක් ප්‍රශ්වාසයට ඇති බව වැටහුණි. ආශ්වාසයේ හරස්කඩ ක්‍රමයෙන් අවසානය තෙක් වැඩි වී හිස් අවකාශයකට මුසු වූයයි. එම හිස් අවකාශය තුලින් ප්‍රශ්වාසය ආරම්භ වී ඒකාකාරී හරස්කඩක් හරහා දීර්ඝව ගලා ගොස් එය තුලින්ම ප්‍රශ්වාසය බවට හැරී ගොස් විපරිණාමය වේ. ප්‍රශ්වාසය අවසානයේ හිස්තැනක් නොපෙනේ. එහෙත් ආශ්වාසය අවසානයේ හිස්තැනක් පෙනී යයි. මීට අමතරව ආශ්වාස ප්‍රශ්වාස හතේ තුලම දොංකාරයක් මෙන් තෙවැනි වායු ස්කන්ධයක් චක්‍රීයව ක්‍රියාත්මක වෙමින් දෝංකාරයක් ඇති කරයි. හුස්ම රැල්ල සීමිත ප්‍රදේශයක පැතිරුණද එහි කම්පනය කය පුරා සියුම පැතිරී යයි. කය ගුහාවක් මෙන් දිස්වන අතර ආනාපානය හා එහි කම්පන ස්වභාවය පහන් දැල්ලක් හා එහි ආලෝකය මෙන් කය පුරා පැතිරේ. අතීත සිද්ධීන් එක්වරම මතක් වී සිතුවිලි තුලම සිත බැහැර වී යන විටද එක් සීමාවක් ඉක්ම වෙන විටම ආනාපානය සිය සමාවෙන ස්වාමීන් වහන්ස සිය අනසක පතුරා සතිය හුස්ම රැල්ල වෙත යලි පිහිටුවා ගනි. මෙය එක් පර්යංකයකදී 4-5 වතාවක් සිදුවේ. හිත සිතුවිලි පොදිය තුලම ගිය විට එහි රිසිසේ සිටීමට ඉඩදී හුස්ම රැල්ලට නැවතත් සතිය තමන් වෙත ඇද ගැනීමට ඉඩදී හුස්ම රැල්ල තුල අපූර්ව කාන්දම් බලයක් ඇත. සතිය හුස්ම රැල්ල වෙත ගැනීම ස්වයංක්‍රීයව සිදුවේ. කායික වේදනා උග්‍ර වන විට ඉරියව්ව වෙනස් වන විට එතුලින්ද සතිමත් වීම තීව්‍ර වන ලෙස එම අංග චලන වී සිද්ධ වේ. ඒ සිද්ධ වන විට හුස්ම රැල්ල අතින් පතර පෙනී යයි. මෙලෙස විවිධාංගීකරණයක් කරණයන් කිහිපයක් හරහා දෝලණය වෙන සතිය තුලින් පර්යංකය නිමා වේ. සමා වෙන ස්වාමීන් වහන්ස මේක කියවන්න පොඩි අපහසුතාවයක් තිබුණා, එකයි වෙලා ගියේ. වාර්තාව අවසන්.
දැයි ඉතින් මේ විදියට සාමාන්‍යයෙන් අපිට විතර ඇහෙන්නේ නැති ඔය විදියට ලියලා තියෙනවා විස්තර. මේ ඕකේ අපි අත්විඳින දෙයක් තමයි මේ සතිමත් බව වඩනකොට වගේ පරියන්කකදී මේ විස්තර කරන්න පුළුවන්. මේ විදිහට මේ තේරුම් ගන්න ක්‍රමවේදයක් තියෙනවා. සටහන දැන් මේකේ ආනාපාන සතියේ ආරම්භයේ අරන් තියෙන්නේ ඒක කෙලින්ම සටහන් කරලා තියෙනවා. කෙටියෙන්ම ඉතින් මූල කර්මස්ථානයේ විදිහට ඒක තෝරගත්තා කියලා. නමුත් අපි සාමාන්‍යයෙන් කෙනෙකුට කියන්නේ එහෙත් අපි මේ උඩුගම වැඩසටහනේ මේ පිරිසත් එක්කත් එකතු වෙලා මේ වෙලාව ඉන්නේ. ඉතින් එහෙත් ඒකෙදි මතුනේ මේ ආනාපානය බැලුවා මේ පේන්නේ නැහැ. ආනාපානය මේ මට දැනෙන්නේ නැහැ කියලා. ආනාපානේ හොයන්න කියන්නේ මොන එකද දැනෙන්නේ නැහැ ඉතින්. විගතා කරේ එහෙම එකක් කියලා හොයන්න දෙයක් නැහැ මේකයි පෙනිය යුත්තේ කියලා. ඒ නිසා පේන දෙයක් බලනවා. බලනකොට පේන දේ තමයි ඊට පස්සේ මූල කර්මස්ථානේ කරගන්නේ. ඉතින් මෙතනදී අපිට ඒක ලියලා නැති වුණාට මෙතනදී කාරණාත් එක්ක ගන්න පුළුවන් එහෙම මතුවලා ආපු එක තමයි ආනාපාන විදිහට මේ අරන් තියෙන්නේ කියලා. එතකොට ඒකත් එක්ක ඉස්සරහට ගියපහම මේකේ සඳහන් ඉන්නේ බෙදෙන ක්‍රමයක් තියෙනවා මේ යන පිළිවෙලක්. ඒ තමයි සටහන් ආකාර ස්වභාව ලක්ෂණ කියලා පෙඩලා තිනවා අපි ඒ ගුරුවරු. සටහන තමයි ආනාපාන සතිය. ඒ කියන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය මූල කර්මස්ථානයේ මේක තෝරා ගැනීම. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය. එතකොට ඒකේ ආකාර තමයි ඔන්න මේ සටහනේ හොඳට ඉන්න ඒ තුල සිහිය පවත්වන්න අර දුවපු හිත මේක ගෙනල්ලා තියලා හිත පවත්වන්න මේකේ විස්තර පේන්න පටන් ගන්නවා. ඒකේ දැනෙන ස්වභාවයක් තියෙනවනේ. මේක ආස්වාස් ප්‍රස්වාස් දැනුනේ මේ විදිහටයි කියලා. අන්න ඒ ක්‍රමවේදෙට එන ටික වෙලාව. එතකොට ඒක දැනෙන්නේ එක එක්කෙනාට එක එක විදිහට. මේකේ තමන්ට අදාළ විදිහට දැනෙන. කෙනෙකුට තව කෙනෙකුට පේන්නේ මේක මේ හෝස් ගාලා යනවා ඇතුළට යනවා බිංගියක් ඇතුළේ යනවා වගේ. එහෙම නැත්නම් මේ නාස්පුඩු අග තේරෙන කෙනෙකුට ඒක විතරයි තේරෙන්නේ. තව කෙනෙකුට මේ බැලුමක් පිම්බෙනවා වගේ හැකේනවා වගේ බඩ තේරෙනවා හුස්ම සම්බන්ධයෙන්. තව කෙනෙකුට මයිනහමක් අදිනවා වගේ ඔය මේ කම්මල් වල තියෙන හුලං ගන්න ඒවට ආන් ඒ වගේ මේ එක එක විදිහට තේරෙනවා. ඉතින් මේකෙදි තියෙනවා මේ හරස් කඩ හරහා මෙයා තේරුම් ගන්න තියෙනවා මේ විදිහට මේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙනස. ඒ වගේම ආශ්වාසයේ ප්‍රශ්වාසයේ මේ වෙනස තේරෙනවා කියන්නේ හොඳටම දැන් සතිය වර්ධනය වෙලා දැන් අපිට පුළුවන් මේ හරියටම අරමුණට හිත දාලා ඒකේ මේ විස්තරය හොයන්න. ඒක සම්මර්ෂණය කරන්න පුළුවන්. ඒකට සම්මස්සන ඥාන කියලා තුවට කියනවා. ඉතින් ඕකේ වෙනකොට මේ ආශාසයේ ප්‍රසස්සේ වෙනස හොයා ගන්න පුළුවන් වීම ඔන්න විපස්සනා පැත්තටත් ඇත්තටම වැටෙනවා. නැත්තම් වෙන්නේ ආශාස ප්‍රසවාස ක්‍රියාවලිය ඔහේ හිත තියන් ඉඳලා සමතේකට යොමු වීම පමණයි. ඉතින් මේකේ ඒ ආශාසය දිග වැඩි මේ කොටයි ප්‍රසවාසයේ දිගයි කියලා තියෙනවා. ඉතින් ඒකට සමහරුන්ට තේරෙන්නේ ආශ්වාසය උගා දිගයි ප්‍රශ්වාසය කොටයි. ඉතින් මේ එක එක්කෙනාට එක එක විදිහට මේවා තේරෙනවා. ඒකට ආකාර කියනකොට මේ සටහන ආශ්වාස ප්‍රශ්වාස වුණාට ආශ්වාස ප්‍රශ්වාස කිය මෙනෙහි කිරීම සිද්ධ කරාට ඒක තේරුම් ගන්න තව විදිහක් තියෙනවා. ඒ තේරුම් ගන්න විදිහ තමයි එක්කෙනෙක් නාට වෙනස්. ඒක තමයි ආකාරය බවට පත් වෙන්නේ. ඒකට ආකාරයත් හොඳට අත්විඳගෙන යනකොට ඒක දිහා බලාගෙන ඉන්නකොට ඊළඟට මේකපත් වෙනවා ස්වභාව ලක්ෂණ. සටහන ආකාර ස්වභාව ලක්ෂණ. ස්වභාව ලක්ෂණ කියනකොට ඔන්න තුන්වෙනි පැත්තට වැටෙන මොනවද? දැන් මේ ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙන වායු ක්‍රියාකාරීත්වය. ඒක නහයේ වදින අර ආස්පුඩු වල හෝ පිම්බීම හැකිලිමේ බඩේ ක්‍රියාකාරීත්වය තුලින් වෙන ඒ ගැටීම, තද ගතිය. නාසිකාග්‍රය, තොල් උඩු තොල, ආස්පුඩු වල ඒ වදින වටික සම්පස්සය. එතකොට අන්න ඒක තේරෙනවා කියන්නේ එතකොට අපිට පටන් ගන්නවා මේ අපි ක්‍රමක්‍රමයෙන් මේ රූපයේ තේරුම් ගැනීම. රූපකායේ අදිවචන සමේ පටිග සම්පස්සේ. එතකොට නාම රූප දෙකෙන් රූපය පැත්ත ඔන්න පැහැදිලි වෙනවා. රූපය තමයි මේ ක්‍රියාත්මක වෙන ආස්වාස ප්‍රස්වාස. ඒ කියන්නේ වායෝ පොට්ටබ ධාතුව කියලා කියන්නේ. මෙයා වාතය වැඩිලා යන හැටි. අන්න ඒක ප්‍රකට වෙන්න පටන් ගන්න. එතකොට මේ වෙනකොට එතකොට අර පටන් ගත්ත කිනා නෑ මම නෑ දැන් මම හුස්ම ගන්නවා මට මේක තේරෙන්නේ මේ විදිහට. ඒ කතා නෑ දැන් මෙහෙම වැඩිවීමක් තියෙනවා. තද ගතියක් තියෙනවා. වායු මේ හමන ගතියක් තියෙනවා. රස්නේ සීතල ගතිය දැන් තේරෙනවා. මෙන්න මේ විදිහට මේ ගැලන වැగిරෙන ගති ස්වභාව මේ කය පිළිබඳව තේරෙනවා. හැබැයි අංග නම් කරන්නේ නෑ. හැකන නාසය දිවකය මනස කියලා මේ ඒකට දෙන කයේ අංග ටික වෙන් කළා ඒවා කියන්නේ නැහැ. කිව්වොත් ආපස්සට එමක් වෙනවා. ඒ නිසා ස්වභාව ලක්ෂණ බවට පත් වෙනවා. එතකොට අපිට තියෙන්නේ ඒවා පිළිබඳව බලාගෙන ඉන්න. ඒකෙත් අපිට කියන්නේ මතු කරලා දෙන්න හදන්නේ ඔන්න මේ මේවට මමයි කියලා හිතාගෙන හිටියට මමයි කියලා එකක් නෑ. ඔය බලාගෙන හිටිය ආස්වාස් ප්‍රස්වාසෙත් මේ ඉන්න මේ විදිහ විපරිණාමයකට ලක් වෙනවා. ඒ නිසා මේ තෝරගත් අරමුණට ඔහොමනම් හැම අරමුණකටම මේකයි කියලා මේක ටික ටික තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් තමන් අස්පනා පිට දකින්නවනේ මේ හොඳට රළුවට තිබ්බ ආස්වාස් ප්‍රස්වාස, මේ දිගට තිබුණ ආස්වාසය, කොටට තිබුණ ප්‍රස්වාසය දැන් ටිකක් වෙලා ගිහිල්ලා මේ විනාශ වෙලා ආන් ඒ විදිහට මේවා තේරෙන්න පටන් ගන්නවා. එතකොට සටහන් ආකාර ස්වභාව ලක්ෂණ ඔය. ඊට පස්සේ පෙන්නනවා තව එකක්. කාලයක් මේක පුරුදු කරනකොට ඊළඟට එන්නේ සන්තති ලක්ෂණ. ඒකට තමයි අපි අර ගොඩක් අය කතා කරන විගෝජය වගේ කියලා කියන්නේ හැම එකම දැන් තියෙන හද්දක් තියෙනවා, හිතුවිලිත් තියෙනවා, වේදනක් තියෙනවා, ආසස් ප්‍රසවාසෙත් මතුවෙනවා, හිස් ගතියකුත් තියෙනවා. මේ විදිහට මේ ඔක්කොම මිශ්‍රණයක් වගේ පේන ගන්නවා. හැබැයි දැන් ඒකක්වත් නම් කරන්නේ නැහැ. මේ ආස්වාසේ, මේ ප්‍රස්වාසේ, මේක මේ සද්දේ, මේක හිතුවිලි කියලා එහෙම වෙන් කරන්න යන්නේ නැහැ. මේවා වේගෙන් ගලන ස්වභාවයක තියෙනවා. මාරු වෙමින් යනවා. ඉතින් ඔය ඒ දිහේ තත්ත්වයකටත් අපි මේකෙදිපත් වෙනවා. ආන්න ඒක දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට සංතතිය අබ්බවටපත් උනන් පස්සේ ඕන දැන් සූදානම් ඒක දිහා කාලයක් ලං ඉඳලා ඒකත් ඒකෙත් ප්‍රවීණ බවට ඇති වුණොත් ඔන්න සාමාන්‍ය ලක්ෂණ ප්‍රකට වෙන්න පුළුවන්. මොනවද සාමාන්‍ය ලක්ෂණ කියන්නේ? ඔන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රකට වෙන්න පුළුවන්. ඒ යන්නේ නිසා ඒ වෙනකන් මුලදී දාන්න බෑ. කලින් මේ ඔක්කොම අනිත්‍යයි, මේ ඔක්කොම දුකයි, මේවා අනාත්මයි එහෙම කතා කරන්න බෑ. ක්‍රමවේදයක් තියෙනවා. එහෙම නැත්නම් යම් විදිහක ගලණයක් ක්‍රමයක් තියෙනවා. පහාරාද සූත්‍රයේ මේ මෑතකත් ලොකු ස්වාමීනාසේ මේ දේශනා කරන්නේ ඕස්ට්‍රේලියාවේදීත්. මොකද්ද ගැඹුරට මුහුදට යන්න, ගැඹුරු මුහුදට යන ක්‍රමයක් තියෙනවා. අසුරේන්ද්‍රයාගේ ඒ සාගරය පිළිබඳ විස්තරය තියෙනවා. අපේ මුහුද තියෙන්නේ මෙහිම වෙරළේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්න. බුදු පියාණන් වහන්සේත් වෙන්නවා. ඔව් මගෙත් එහෙම තමයි. ධර්මයේ තියෙන්නේ ක්‍රමක්‍රමයෙන් යන්න. වෙරළේ ඉඳන් මුහුදට මැදට යන ක්‍රමයක්. ඒ නිසා ඒ පටන් ගත්තම මුලදී ටිකක් අමාරුයි. දුවන හිතක් තියෙනවා. කාමයේ ඊළඟට කාම සංඥාවට ආහම ඒ හිත දුවන ගති තියෙන කාම සංඥාව රූපයට හිත දාගත්තම ආස්වාද ප්‍රසවාසයට සක්මනට අන්න අර දෙකක්ම පරාද කළා. කාමියත් කාම සංඥාවත් ඉවරයි. එතකොට දැන් ටික ටික අපි රැල්ල පාගගෙන මුහුදට ගමන්. ඒ දේ ඉස්සරහට යනකොට තමයි ටික අත්දැකීම් එන්නේ, අලුත් දේවල්. ඉතින් මේ විදිහට මේ නිතර කරන කෙනෙක් මේ විදිහට දිගට පවත්වාගෙන යන්න සක්මනත් වාර්තා කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ සක්මනේත් මේ පරියංකෙත් සිදුවෙන ක්‍රියාවලියේ සමානුපාතික බව පස්සේ තමන්ට මේ තේරෙන්න පටන් ගන්නවා. කම විදිහේ ගලණයක්. අත්දැකීම් දෙක වෙනස්. සක්මන කියන්නේ ඇස් අරගෙන ඇවිදින එකක්. පරියංක කියන්නේ ඇස් වහගෙන ඉන්න එකක්. නමුත් සිහියට මුල් තැන දුන්නහම දෙකේම සිදුවෙන ඒ සමානුපාතික බව තේරුම් ගන්න පුළුවන්. අන්න එහෙම තේරෙන්න අපේ එදිනෙදා ජීවිතයේදී සතිය ක්‍රියාත්මක වීම වැඩි වෙනවා. මේ කරන දේවල් එදිනෙදා ජීවිතේ එනෝ ගතිය වැඩි වෙනවා. අන්න ඒක තමයි අපි මේ බලාපොරොත්තු. ඒ නිසා ඔය විදිහට දිගටම පවත්වාගෙන යන්න, වාර්තා කිරීමත් ඒ විදිහටම කරන්න, සක්මනත් එදිනෙදා ජීවිතයේදීත් සතිමත් බව පවත්වාලා ඒවත් පුළුවන් නම් වාර්තා කරන්න, ඒවත් හදා බෙදා ගන්න කියලා මතක් කරන්න පුළුවන්.
බොහොම පින් ස්වාමීන් වහන්සේ. දෙවනි වාර්තාව. වන්දනීය ස්වාමීන් වහන්ස, සතිමත් සක්මන. වම දකුණ ලෙස පා තබන විට විලුඹ ප්‍රථමව එසවෙන බවත් ප්‍රථමව තැබෙන බවත් වැටහෙනි. පොළවේ තද ගතිය, සුමට ගතිය, වියලි ගතිය සිසිලස වැටහිනි. විලුඹ මත ශරීර බර යෙදිනි. පා ඇඟිලි බිම තෙරපි පාදයේ ඉදිරියට තල්ලු විය. සතිමත් පර්යංකය. පිම්බීම හැකිලීම නිරීක්ෂණය කරන විට එය අනුක්‍රමණයෙන් නොදැනී ගියේය. පාවල වේදනා ප්‍රකට විය. විදුලි කොටන්නාක් වැනි වේදනාවක් පාදයේ ඇති විය. වලලු කර වේදනාවක් ඇති විය. කෙන්ඩාවල තදගතියක් හා නහර ඇදෙන්නාක් වැනි වේදනාවක් ඇතිවිය. සමස්තයක් ලෙස බැලූ විට වේදනා අඩු වී දැනිනි. දනහිස අසල වේදනාවක් දැනිනි. භාවනාව ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය උපදෙස් දෙන්න ස්වාමීන් වහන්ස. වාර්තාව අවසන්.
හොඳයි, උත්සාහ කරලා තියෙනවා සක්මනක් පරියන්කයක් කරන්න. ඉතින් ඒකේ අපි මේ පුළුවන් තරම් අර ආරම්භයේ මේ කලින් කිව්ව වගේ මුල මුල කර්මස්ථානයේ තේරුම් ගැනීමට යන්න ඕනේ. සක්මනේත් ඒ සක්මනේ හොඳයි ඇත්තටම. දැන් විලු බොයස වෙන හැටි, ඒ කකුල යන හැටි විස්තර කරලා තියෙනවා. නමුත් පරියන්කේදී එකපාරටම අපි වැඩිපුර කතා කරන්න පටන් ගන්නවා වේදනාව. ඉස්සෙල්ලා අපි මුල කර්මස්ථානයේ කය, මේ හුස්ම හෝ ඉරියව්ව හරහා ඉස්සරහට යන්න තියෙනවා. ඒකත් එක්ක අපිට පුළුවන් පස්සේ වේදනාව මතුවෙලා ආවන් පස්සේ ගැන කතා කරන්න. ඒ නිසා ආවේදනාව කතා කිරීම නරකක් නෙවෙයි. ඒකත් එක්ක ওই විදිහට වර්තමානයේ මොහොතේ දැනෙන්නේ මේක නම් මතුවෙලා ඉන්නේ එක නයි, ඒකත් එක්ක යෑම කිසිම ගැටලුවක් නැහැ. නමුත් අර එතකොට ගමන ටිකක් දුෂ්කර වෙනවා. මේක අපි කතා කරන්නේ ওই වේදනාව කිව්වට සැප වේදනාව නෙවෙයිනේ, ওই දුක් වේදනාව ගැනනේ කතා කරන්නේ. ඉතින් ඒ දුක් වේදනාව එක්ක යනකොට පොඩි ඌ අපි ඒවට තියෙන අකමැත්ත නිසා, දුක් වේදනාවල වැරදක් නෙමෙයි, ඒකට තියෙන අකමැත්තත් නිසා මේකේ ගලණේ ටිකක් Tamanට අමාරු බවක් පෙන්වනවා. ඒක ස්වභාවයක්නේ, හිතේ ස්වභාවයක්නේ. ඒ නිසා බැරි කමක් නැහැ ওই විදිහට ඒවත් බලාගෙන යන්න. ඊළඟට ওই විදිහට දැන් පුළුවන් තරම් උත්සාහ කරන්න මේ කයත් එක්ක, හිලිරියව්වත් එක්ක, හිලාස්වාස් ප්‍රශ්වාසය, අපි මීම හැකිලිම, මේ වගේ මතුවලා එන දෙයක් හරහා කයේ සාමාන්‍ය අරමුණක් හරහා, රළු අරමුණක් හරහා ගිහිල්ලා ඊට පස්සේ මතුවලා ආවත් වේදනාව කමක් නැහැ. නමුත් පළවෙනි වතාවේදී සාමාන්‍යයෙන් අපි කරන්නේ වේදනාව එනකොට අපි බලනවා කොහොමද ආශ්වාස ප්‍රශ්වාස කියලා, කොහොමද ඉරියව්ව කියලා, කොහොමද අපි මේ තෝරගත්ත මූල කර්මස්ථානය කියලා. අන්න එහෙම පරීක්ෂණයකුත් කරනවා වේදනාවට. කළා ඉවර වෙලා ගොඩක් වෙලාවට මුල් වතාවේදී ආශ්වාස ප්‍රශ්වාස කය එමන මූල කර්මස්ථානේ දිනනවා. වේදනාව කියන එක එහෙම එකපාරට ප්‍රබල වෙලා එන දෙයක් නෙමෙයි. ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි වතාවේදී තමයි මෙයා ලොකු වෙලා ප්‍රබල වෙලා එන්නේ. එතකොට තද බල විදියට ආවොත් යන්න බෑ කියනවා නම් අන්න පියොන්නේ ආව තෝරගන්න. ඊපස් එයාත් එක්ක යනවා. අන්න එහෙමයි දෙවෙනි මත එහෙම නැත්නම් වේදනානුපස්සනාව පැත්තට යොමු වෙන්නේ කෙනෙක් සතිපට්ඨානෙ. ඒ නිසා එතනින් පටන් ගැනීම අමාරු නෑ. හැබැයි මේ සමාන මේ පටන් ගැනීම වැරදි නෑ. නමුත් කරද්දි ටිකක් කටුකන්න වෙනවා, අමාරු අපහසුතාවක් වෙන්නවා. මොකද වේදනාව නිසා. ඒක සමහරු ඒ පැත්තට කැමති ගතියකුත් තියෙනවා. වේදනාවම තමා අසහායත් ඉන්නවා. ඒ නිසා ඒකත් තේරුම් ගන්න ඕනේ. මේ වේදනාව බලන්න හදනකොට බලන්න වෙලාවක් නම් තියෙන්නේ. ඒකෙදී අපි මේ දැන් දන හිසේ මේ දැන් මෙතන කියලා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳට මේක ඇතිවීම බලනවා. කොහේ වුණක් කමන්නේ නැහැ. ත්‍රිදෙන එක පටන් ගන්න හැටි. ඊට පස්සේ ටිකක් වෙලා ඒක යන හැටි. එහෙම නැත්නම් ඒක ඉවර වෙන හැටි. එහෙම නැත්නම් මේක කැඩි 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 දින හැටි, දියේ බුබුළු වගේ මතුවලා එන හැටි. බලා හොඳට බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. ඒ කරන් ඉන්නකොට විශේෂ දෙයක් නැහැ. මොකද්ද මේ ආස්වාස ප්‍රසවාස දිහා බලන් හිටියා වගේ තමයි. කවුරු හරි හිතනවා නම් මේක උසස් එකක්, වේදනානුපස්සනාව, කායනුපස්සනාව පොඩක් බාල එකක්. එහෙම කතාවක් නෑ. මුකින් ගියත් යන්න තියෙන්නේ වර්තමානෙට. වර්තමානයේට හිත පවත්වීම සඳහා, සිහිය පිහිටුවීම සඳහා, සිහිය වර්තමානයේට හරියටම ගනිගැනීම, සිහියෙන් ඒක වර්තමානයේට පැමිණීම සඳහා කරන උදව්වක් තමයි ඔය ඕන එකකින් කරන්නේ. ඒ නිසා උස්පහත් ભેදයක් නැහැ. පටන් ගැනීම ගොඩක් කරලා කයනුපස්සනාවෙන් උස්මත් එක්ක කයත් එක්ක ගිහිල්ලා ඉදිරියට ගියොත් ඊට පස්සේ වේදනාව වගේම Tamanට එන සිතුවිලි ආවේග ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර ඕනම අරමුණක් සිහියෙන් වර්තමානයේ අත්විඳින පුළුවන් බවක් දකින්න පටන් ගන්නවා. ඉතින් එහෙම තමයි සාමාන්‍යයෙන් පෙන්නලා තියෙන අපිට කරන්න තියෙන ක්‍රමය. එතකොට අර පහසුවක් තියෙනවා තමන්ගේ පුහුණුව එකවරම නිකන් කම්මැලි වෙලා එපා වීමක් ඇති වෙන්නේ. මේ නිසා මේ උත්සාහ කරලා බලන්න කායනුපස්සනාව නැත්නම් කයත් එක්ක ගිහිල්ලා එන මතුවලා එන වේදනාවල් පස්සේ එන්න එන්න ඇරලා ඒක දිහා බලන්න. එහෙම නැත්නම් කරගෙන යන විදියට යද්දි ඒ ඉන්ද්‍රියවල නම් නොදා ඒකේ පටන් ගැම්ම වෙනස් වී තියෙන හැටි, ඉවර වෙන හැටි වශයෙන් වේදනාව පිළිබඳවත් බලන්න. එහෙනම් තමන්ගේ අතේ තියෙනවා දිගට නොකඩවා කුමරි පවත්වා ගැනීම තමයි අවශ්‍යතාවය වෙන්නේ. හොඳයි.
බොහොම පිං ස්වාමීන් වහන්ස, දැනට ඉදිරිපත් වෙලා තියෙන ලිඛිත වාර්තා අවසానයි. ඒ නිසා අපේ දැන් සහභාගී වෙන අයට අවස්ථාව දෙන්න පුළුවන්ද මේ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න?
හොඳයි.
හොඳමයි ස්වාමීන් වහන්ස. අශිනි අත ඔසවාගෙන ඉන්නවා. අශිනිට පුළුවන් මයික් එක අන්මියුට් කරලා කතා කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්, තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගෙන් මම මේ ප්‍රශ්නේ මීට ටික දවස් ටික කාලෙකට ඉස්සෙල්ලා ඇහුවා. එතකොට මේ සිග්නල් ප්‍රශ්නයක් තිබිලා මට ඒකේ උත්තරේ හරියට අහගන්න බැරි වුණා. ඊට පස්සේ නාමන්ත සර්ට කියලා ධර්මදේශනාව ගෙනගෙනත් ඇහුවා. එතකොටත් මේ අහ මේ ඒ රෙකෝඩින් එකෙත් මේ උත්තරේ මේ පැහැදිලිව සටහන් වෙලා තිබුණේ නැහැ සිග්නල් අප්සෙට් එකක් හින්දා. ඒ හින්දා ඒක නැවත අහන්න කියලා මට කිව්වා. මම හින්දා මේ නැවත අහනවා ස්වාමීන් වහන්ස. මට භාවනා කටයුතු කරගන්න බාධාවත් තියෙනවා. ඒ තමා මේ මගේ අසනීප. ඉතින් මට අර එදා ඔබ වහන්සේට මං කිව්වා අර කොන්ස්ටිපේෂන් අසනීපයක් තියෙනවා, මේ මලබද්ධ රෝගයක්. ඉතින් මගේ හිතේ සතුටක් නැහැ, පීඩාවක් තියෙනවා. ඉතින් මං හිතනවා මේක හැම වෙලේම වගේ මතක් වෙන හින්දා මගේ හිතේ පටිඝානුෂයක් වැඩෙනවා කියලා. ඒත් ඒක නවත්තන්න මට තේරෙන්නේ නැහැ. අනික් එක මේක නිතර මතක් වෙනවා, හෙට කොහොම වෙයිද කියලා බය දුක ඇති වෙනවා, පසුතැවීම ඇති වෙනවා. මේ නිතර හිතන එක මේ හොඳ නැහැ. අනික් එක මේ අසනීපයටත් ඒකත් අනිත් විදිහට බලපානවා. නමුත් අර හිත පාලනය කරන්න බෑ, මොකද තාම භාවනාව පටන් අරන් ටික කාලයයි මං. ඉතින් මගේ හිත ශක්තිමත් නෑ, කොහොමත් හිත දුර්වලයි. ඉතින් ස්වාමීන් වහන්සේ බේතුත් ගත්තා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ භාවනා කටයුතු කරන්න මට ලොකු ආසාවක් තියෙනවා, ලොකු කැමැත්තක් තියෙනවා. හැම වෙලේම භාවනා කරන්න තියෙනවා නම් ඒත් කැමති. ඉතින් ස්වාමීන් වහන්සේ මේ මට මේකට මේ යම් කිසි ධර්මාවාදයක් ලබා දෙන්න කියලා ඔබ වහන්සේකින් මම කාරුණිකව ඉල්ලා සිටිනවා.
ඔය ඉතින් අසනීප කියන ඒවා නැති කෙනෙක් නෑ. ඔය කියන ඒවට වැඩි ඕන තරම් අමාරු තියන අය ඉන්නවා. දැන් මෙතනස් ඉන්නවා අපි කණ්ඩායමක්. ඉතින් හුඟක් අසනීපය තමයි ඉන්නේ, ලෙඩ්ඩු තමයි ඔක්කොම, වයසක අය ඉන්නේ. මේ අරුණ කියලා එහෙම නැහැ කවුරුවක්ක, ඔක්කොම මේ නාකි කෙල්ල කොල්ලෝ ටිකක් තමයි ඉන්නේ. මේ ඉතින් ඒ කට්ටියත් ඒ වුණාට දැන් මේ කන්දක් නැගගෙන මේ ස්ථානය ඇවිල්ලා මේක මේ ලේසියෙන් කෙනෙක් එන්නේ නැහැ. කිලෝමීටරයක් විතර තියෙනවා වංගු වංගු උඩහට කන්දකට එන්නේ. ඉතින් පළවෙනි දවසේ එන කොමණි වාහනයක් ආවොත් එන්නේ බයි. පළවෙනි දවසේ රියදුරා එන්නේ මේ දැටෙයිදෝ දැම් වැටෙයිදෝ කියන බය. මේ තරම් කන්දක. ඉතින් එතෙන්ට එන්න මේ පා කිලෝමීටරේ පාර ගාවට එන්න තව කිලෝමීටර 3ක් විතර එන්න ඕන නගරේ ඉඳන් පාළුවෙන් ඇතුළට. වත්තු වත්තක් මැදි. ඉතින් මේ මැදින් ඇවිල්ලා මේ පළවෙනි වැඩසටහනට එන දවසේ අපි මුලින්ම පෙබරවාරි පළවෙනි එක දැන් මේ 11 කරන්නේ. අද මේ කණ්ඩායම 11 වෙනි කණ්ඩායම වතාවට කරන්නේ. ඉතින් පළවෙනි වතාවේ එන දවසේ අපිට ඉස්සරහින් වෑන් එක නවත්තලා ඉතින් බහි මේ වෑන් එකට නගින්න කන්ද බය මේ අමාරු තත්ත්වයක්. වදිනවා මේ පාර අමාරුයි. ඉතින් බහිනවා. බහිනකොට ඔක්කොම ඕන අර පිටි අපි ඇතුළේ ඉඳගෙන දැන් කියන වයස කට්ටිය 61ක් ඕන 80යි 70යි හොම දැන් අර නම් කරනවා මේ බහින වයසෙන් නම් දන්නේ නැහෙනේ. ඉතින් ඕන හොම කට්ටිය ඉතින් ඉන්නේ. එයා ඇවිල්ලා ඊට පස්සේ පළවෙනි වැඩසටහන් දෙහික විතර ඔය කිලෝමීටර් මීටරේ පල්ලෙහාට පින්ඩපාතේ වැඩියා දවල්ට හැමදාම ඕලිමිට පින්ඩපාතේ ගිහිල්ලා පහලට ගිහිල්ලා ආය උඩටත් ආවා. ඒක සක්මනක් විදියට කරා. හොඳ ව්‍යායාමයක්වත් නැහැ. ඒ තේ නිසා මේ වයස සහ ලෙඩ කියන ඒවා කොහොමටත් කාටත් තියෙන දේවල්. ඒවා මේ ගැන විශේෂ කරන්න ගිහාම තමයි ඕක ප්‍රශ්නේ වෙන්නේ. පිළිකා හැම තියන අය දැන් හෙට මැරෙන්න ඉන්න අය ඕන තරම්. ඒ ස්පීතාලවල මේ මිනිස්සු ඉතින් මොහොතකට හරි සිහිය පිහිටන්න ඒ කරන කට්ටිය එයයි උත්සාහ කරනෝ. නැත්නම් අය ඉතින් මොකක් හරි දෙයකින් සතුට වෙලා ඉන්නවා. අපිට එහෙම ගන්න නෙමෙයි. අපිට තියෙනවා නෙමෙයි ධර්මය ලැබිලා පුහුණු වෙන ක්‍රමයක් ලැබිලා ඒ නිසා ඒකට එහෙම ලොකුවට එහෙම මේ ආසාව තියෙන එක හොඳයි. මේ ආසාව අපි පවත්න්නේ මේ ආසාව නැති කිරීම සඳහා. තණ්හාව නැති කිරීම තමයි තණ්හා පාවිච්චි කරන්නේ. තණ්හාය තණ්හාන් නිසාය තණ්හං පජහත. තණ්හාය නිසං සංහය පජහත. ඒ කියන්නේ තණ්හාව උපයෝගී කරගන්න ඕන තණ්හාව නැති කරන්නේ. ඒ නිසා අපි මේ භාවනාවට ආස වෙන්නේ එහෙමයි. එහෙමයි කියලා මේ ඒක වදයක් කරගන්නකොට අපි ඒකට තණ්හා වෙලා ඒක තණ්හා ප්‍රහාණය වෙන පැත්තට යවෙන්නේ නැහැ. මොකද දැන් මේක කරගන්න බැහැයි කියලා දඟලිල්ලක් වෙනවනේ. ඒ නිසා අපිට තියෙන්න ඕන නිතිපතා කරන ඌ මේ වීරිය උනන්දුව ඒ ඇරෙන්න මට කරන්න ඕනේ කරන්නම ඕනේ කොහොම හරි ඕනේ මේ ලෙඩ ටික අඩු වෙලා හොඳ වෙලා කරන්න ඕනේ හොඳ වේවා එහෙම එකක් වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් අපිට දුක්ඛ සත්‍ය මේ පැත්තක තියලා ඉතුරුටුනනේ අපිට කරන්න තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ මේවා ටික එනවා. මේවා තියෙනවා. මේවා ටික තමයි අවබෝධ කරන්න තියෙන්නේ. මොකෙන්ද? සිහියෙන්. ඉතින් ඒකට තමයි අපි දැන් සිහියත් වඩන්නේ. උදේ සතිපට්ඨානෙ වඩනවා, බණ භාවනාවත් කෙරෙනවා. ඒක කෙරෙනකොට අවබෝධ වෙන්නේ මෙන්න මේ වටික. නේ මේ තියෙන්නේ මට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දුක්ඛ සත්‍යනේ මේ මගෙන් ප්‍රකට වෙන්නේ කියලා තමන්ට මේ සිහිය තියෙනකොට ඒක සතුටක් බවට පත් වෙනවා. මේක ඒක දැන් හැම මොන අසනීපෙ තියුණත් ඒ අසනීපෙ තියෙන වෙලාවේදී අපිට සිහිය පවත් ගන්න පුළුවන්. දැන් කැස්සක් තියෙන එක්කෙනෙකුට ඒක සදාකල් තියෙන්නේ නැහැ. ඊළඟට මේ අසනීපෙම ඉස්සාවත් සදාකල් තියෙන්නේ නැහැ. ඒ අසනීපෙක අපහසුව තියෙන ඒ වෙලාවක්. ඉතින් අන්නේ වෙලාව තුල සිහිය පවත්වනු. ඒක පටන් ගන්න හැටි ටික ඒ මැද හරි වේදනාවේ අපහසුකම් තියෙන හැටි ඊට පස්සේ අපහසු ඉවර වෙලා නැහැ. ඊට පස්සේ ආයි මතක් වෙනවනම් සාමාන්‍යයෙන් හොඳින් ඉන්න වෙලාවට ඒකම එතකොට දැනගන්න ඕනේ හිත පිට ගිහිල්ලා දැන් මේ සිහියේ නෙමෙයි ඉන්නේ. ඇඟේ තමන් හිතන ඉදිය යුතු අරමුණේ නෙමෙයි ඉන්නේ. හුස්මේ හෝ කරන වැඩේ හෝ ඉරියව්වේ හෝ සක්මනේ නෙමෙයි. මේ ඊළඟට එයිද ආපහු වෙයිද අන්න ඒ විදිහට ඉන්නේ. ඉතින් ඊළඟට ආවක් ගැටලුවක් නෑ අරක සිහියෙන් දැකපු කෙනාට. මේ අපහසුව මෙන්න පටන් ගන්න හැටි. දැන් අපහසුව වැඩි වෙවි අඩු වෙවි යන හැටි. අපහසු ඉවර වෙන හැටි ඒක දැකපු කෙනාට ඊළඟට තේරෙන්නේ මොකද්ද? ආයි මම බලන්න හදන්නේ මොකද්ද? ආයි මට බලන්න තියෙන්නේ භාවනා අරමුණක්. දැන් හිතට එනකොට ආයි මේක වැඩි වේද කියලා? කමන්නේ නැහැ මේක භාවනාවක් නේ. ඊළඟට මට යන්න තියෙන්නේ භාවනාවට. හින්දා ඒක එච්චර ප්‍රශ්නයක් නෑ. ලොකු වෙන්නේ නෑ. හින්දා ඊළඟ මම ඒක භාවනාවක් කරගන්නෝ. ඒක නැති වෙලාවේ මේක භාවනාවක් කරගන්නෝ. ඒකට හිත ගියාම දැන් හිත පිට ගියා. ඔන්න හිතේ හැටි කියලා ඒකත් භාවනාවක් කරගන්න. මේ විදිහට සිහියට මුල් තැන දුන්නාන් පස්සේ මේ ඔක්කොම භාවනා බවට පත් වෙනවා. කිසිම දෙයක් මේ අපින් ධර්මයක් නොවන දෙයක් නෑ. ධර්මයක් නොවෙන්නේ අපිට සිහිය නැති තාක්. ඒ නිසා එහෙම විඳවන වෙලාව ධර්මයේ නොවන වෙලාව අසීරපත් වෙච්ච වෙලාවේදී ඔන්න දැන් හිතේ අමාරු ඇතිවලා තියෙන හේතුව දැන් සිහිය නෑ. දැන් මෙන්න මේ හිතේ අමාරුවක් තියෙන්නේ කියලා ওই විදිහට හැම වෙලේම සිහියට උත්සාහ කරනවා. අන්න එතකොට අර ඒකේ තියෙන සැර ගතිය පහසු බාල මේ බාල වෙලා නා වෙලා යනවා. නිසා ඌට වැඩි ඕන තරම් අමාරුකම් තියෙන කට්ටිය ජීවත් වෙනවා. මේ පොඩි පොඩි මේ දේවල් සාමාන්‍ය දේවල්. ඒ නිසා ඔය ඒ දේවල් ගණන් ගන්න නැතුව මේ හෙට මැරෙන්න ඉන්න එහෙම නැත්තම් මේ මාරාන්තික ලෙඩකින් ඉන්න මේ මරණේ තණ්ණේට නියම වෙලා ඔය හිරගෙදරකම ඉන්න කඩවල කාමරයක ඉන්න මිනිස්සෙක් ගැන කල්පනා කරොත් මේවා මොනවද? ඒ නිසා ඒ දේවල් වලට එහෙම කරගෙන යනවා. යන අතරේ අපේ පුළුවන් විදිහට බුද්ධ වේත පූති මුත්ත බේසජ්ජේ වලින් අපි බලනවා ඒවයින් හදාගන්න. ඉතින් ඒවා එක පාවිච්චි කරගෙන යනකොට ඒ වගේම සතිය වඩාගෙන යනකොට අමතරව ධර්මයේ විශ්ින්නේ ධර්මයේ රැකීම එහෙම නැත්නම් ඒ සුවපත් භාවය නැති කරලා දෙනවා. ඒක බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒක අමතර වාසියක්. එසේ වෙන්න ඇරලා මේ හැම එන දෙයක්ම සිහියට අරමුණක් කරගන්න උත්සාහ කරා. දැන් මේක තියෙන. දැන් අපිට වම දකුණ තේරෙනවා වගේ, හුස්ම තේරෙනවා වගේ දැන් මේ රිදෙන එක තියෙන. දැන් මේ හිතේ අමාරුව තියෙන. දැන් තියෙන්නේ හුස්ම, දැන් හිස් ගතිය, දැන් නිකන් කම්මැලි, දැන් මුස්පේන්තු බව. මෙන්න මේ විදිහට මේ දැන් මේකමයි තියෙන්නේ කියලා හරියට ඒකට නිකම් ලාවට නෙමෙයි, සාමාන්‍යයෙන් කොහොමත් ඕන කෙනෙකුට දැනෙනවනේ මුස්පේන්තු වුණාම අයියෝ මුස්පේන්තුයි, මේ මොකක් හරි කරන්න ඕන, ගමනක් යන්න ඕන, ටීවී බලන්න, සින්දුවක් එහෙම කියලා කරනවනේ ඕන කෙනෙක්. ඒක නෙමෙයි මේ කියන්නේ. මුස්පේන්තුවේ ස්වභාවය බලන්න පටන්. ප්‍රීතනේකේ ස්වභාවය බලන්න. ඒ බයක් එනකොට ඒකට මොකද මේ බයේ පටන් ගැම්ම, කොහොමද මැද, කොහොමද ඉවර වීම කියලා මේක හොඳට බලන්න. ඒකට කියන පජානා. ඒක නිකන් ඔය ජානාති දැනගන්නවා සාමාන්‍ය එක නෙමෙයි, යන්නේ එක සිහිය. ඉතින් සිහියෙන් බලන්න හැම එකම මේ විදිහට විනිවිද ගන්න. මේ මොහොතේ තියෙන එක නිකන් දැනගෙන යන්න අරින්න එපා. ඒක හරියටම බලන්න. මේකයි කියලා තීරුම් ගන්න, මෙන්න මේක මොකද්ද, මේකේ ලක්ෂණ ටික මොකද්ද, මේකේ ඇත්ත ස්වභාවය කියලා හොඳට ඒකට සාදර වෙනවා. ඒකට විරුද්ධ වෙන්නේ නැහැ, එන්න අරිනවා. හරිලා බලන්න. බලලා ඊට පස්සේ වාර්තා කරමු ඉදිරියේදී මොකද වුනේ කියලා.
ස්වාමීන් වහන්ස මට සමාවෙන්න තව එක කාරණයක් අහන්න අවසර දෙන්න. ස්වාමීන් වහන්ස මට වෛද්‍යවරු කියනවා විශ්වාසය ඇති කරගන්න කියලා මේ ලෙඩේ සනීපයි කියලා. මට ඒක ඇති කරගන්න භාවනාමය වශයෙන් හරි ක්‍රමයක් කියලා දෙන ස්වාමීන් වහන්ස, මට විශ්වාසය ඇති වෙන්නේ නැහැ නේ. මම එහෙමනම් මේ මට සුව වෙනවා කියලා නිතර වාක්‍යයක් නිතරම මේ හිතා හිටියොත් හරියයිද ස්වාමීන් වහන්ස?
නෑ, ඕක ඉතින් ඔය කියපු විදිහ තමයි කරන්න තියෙන්නේ. කරන් යනකොට තමයි විශ්වාසය ඇති වෙන්නේ. ආයිට අමතරව ඉතින් භාවනා නොකරන මිනිස්සුත් ලෝකේ ඉන්නවා. ඉඳලා ඒගොල්ලෝ විශ්වාසයක් හදාගෙන මට පුළුවන් කියලා වැඩ කරගෙන යන අයත් ඉන්නවා. ඒ නිසා ඒක එච්චර හිතන්න යන්න එපා. මේ විදිහට කරගෙන යන්න වර්තමානයේ ආපු දේ ඒකත් එක්ක යනකොට මේ විශ්වාසය ඇති වෙනවා. අපිට විශ්වාසය ඕනෙත් නෑනේ. සිහිය නම් පවත්තන්නේ අසනීපේ තිවිච්ඡාව. ඒකත් එක්ක මම දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා. ඒ හින්දා මේ හොඳ වෙන්නේ නැති එකමයි හොඳ කියලා යනවා. එහෙම ගියාම වැඩේ හරි නේද? ඊළඟට වාර්තා කරමු මේ විදිහට සිහිය පවත්තලා කොහොමද උනේ කියලා. හොඳයි. දරුවන් සරණයි.
බොහොම පින් ස්වාමීන් වහන්ස. රාජිකා අතවසවාගෙන ඉන්නවා. රාජිකා ඔයාට පුළුවන් කතා කරන්න.
අවසරයි ගන්න ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. මේ මගේ මට පොඩි නිකන් ප්‍රකාශයක් කරන්නත් අදහසක් තිබිලා තමයි මම මේ අවස්ථාව ලබා ගත්තේ ස්වාමීන් වහන්සේ. ඒ අතරේ මම කියන්න ඕනේ මේ ගිය සතියේ අපේ වැඩසටහන සම්බන්ධ වෙච්ච කෙනෙක් යෝජනාවක් ඉදිරිපත් කළා. මේ අපේ රෙකෝඩින් එක ටිකක් පරක්කු වෙලා තමයි වෙබ්සයිට් එකට යන්නේ. ඒක නිසා පුළුවන් නම් කලින් රෙකෝඩින් එක අප්ලෝඩ් කරන්න උත්සාහදරන්න කියලා. ඉතින් මේ සම්බන්ධ වෙන කට්ටියට මම මතක් කරන්න කැමතියි, අපි ගිය සතියේ ඉදිරියම රෙකෝඩින් එක අප්ලෝඩ් කරා වෙබ්සයිට් එකට. ඒක මේක YouTube එකටත් ගියා. ඉතින් ඒක නිසා මේ මිතා චන්ද්‍රිකාට ගිය සතියේ ඒක මතක් කරේ. මේ ඉතින් කාට හරි ඒ පරණ රෙකෝඩින් වලට සම්බන්ධ වෙන්න ඕන නම් මම ලින්ක් එකක් දාලා තියෙනවා. ඒක පොඩ්ඩක් මතක් කරන්න තෝරන ස්වාමීන් වහන්ස. ඒ අතර මම මේ කියන්න උත්සාහ කරේ අවසාව ගත ස්වාමීන් වහන්ස, මේ මගේ එක්තරා ස්වභාවයක් මම මේ ළඟකදී නිරීක්ෂණය කළා. ඒ කියන්නේ මට මං ගැනම කලකිරීමක්ම කියන්න බෑ, නමුත් ඒක නිකන් හරිම හොඳ නිරීක්ෂණයක් කියලා මට හිතුණා මේ වගේ ස්වභාවක ප්‍රකාශ කරන්න. ටිකක් දිග කතාවක් කියනවා මම කෙටියෙන් කියන්න උත්සාහ කරන්න ස්වාමීන් වහන්සේ. දැන් මෙහෙම ක්‍රිස්මස් වලට තියෙන අපේ ඔෆිස් වල ක්‍රිස් ස්ප්‍රින්කල් කියලා සීක්‍රට් සැන්ටා කියලා, මේ අපි නිකන් අපේ ඔෆිස් එකේ දැන් 10 දෙනෙක් ඉන්නවා නම් 10 දෙනා අර මාළ තුන්ඩු දාලා නමක් අරගෙන අනිත් අයට තෑගි දෙන හැම සිස්ටම් එකක් මෙහි තියෙනවා. දැන් මේ මෑතකදී ඉඳලා ඒක නිකන් ඔන්ලයින් ගිහිල්ලා, එතකොට අපි දැන් මගේ නම ආපු කෙනාට මට කියන්න පුළුවන් මොන වගේ තෑගිද මං කැමති කියලා අපිට මේ ඒ ලිස්ට් එක දෙන්න පුළුවන්. එතකොට මේ අනිත් ඒ කියන්නේ මාගේ නම ඩ්‍රෝ කරගත්ත කෙනා ඒක හරි වෙන තෑගක් හරි මොකක් හරි ගෙනත් දෙනවා. සාමාන්‍යයෙන් අපි තියනවා ඒකේ මේ ගාණක් තියෙනවා, කියන්නේ ඩොලර් 20ක්ට සමාන, එහෙම නැත්නම් ඩොලර් 30ක් වගේ එහෙම ගාණකට තමයි ඒක මේ ඒ තෑග්ග අපි අනිත් අයට දන්නේ. તો සමහර වෙලාවට ගොඩක් තැන් වෙලාවදී දන්නේ නැහැ කවුද තෑග්ග දුන්නේ කියලා. සීක්‍රට් සැන්ටා කියලා තමයි කියන්නේ. ඉතින් ඔක මේ මමත් මේ මෑතකදී දැනගත්ත ඉරසාව ටිකට පස්සේ නැත්නම් ඔහොම තියෙනවා කියලා දන්නේ නැහැ අපි. ඊට පස්සේ ආයෙත් දැන් ඔය මේක කරගෙන යන අතරේ මේ දැන් මට මේ මෑතකදී කෙනෙක් මං ජපාන් යන වෙලාවේ ඉකගයි කියලා පොතක් කිව්වා ජපානින් ගේන්න කියලා. ඒක මේ අර මොකද හැපිනස් ෆෝ ලයිෆ් හරි මොකක් හරි කියලා පොතක්. ඉතින් මම ඔය දැන් අපි විෂ් ලිස්ට් එකේ මට කැමති තෑගි හොයන්න ගියා, මං දැක්කේ පොත් තියෙනවා. දැන් මට ජපානින් ගේනකොට ඕක මතක නැති වුණා ඇත්තට මේ වෙලාවේ. මේක දැක්කම මට මතක් වුණා, මං ඒක පික් කරා. ඒක පික් කරලා තව දෙක තුනක් පික් කළා. ඒක හරි දැන් හරි ඕවර්වෙල්මින්. ඒක පික් කරනකොට මං ඊට පස්සේ හිතුවා නෑ මම මේක පස්සේ ආයේ ගන්න මේක තෝරනවා කියලා. මට ඒක නතර කළා මම ගියා. මට ඒක එහෙමම අමතකුණා. මේක මම තිබ්බද මේක පික් කරාද නැද්ද කියලාත් මට අමතකුණා. බැයි ඒක එච්චර ලොකු ගාණක එකක් නෙමෙයි. අර දැන් ඩොලර් 30 අපේ මේ ලිමිට් එක එච්චර ලොකු ගාණක එකක් නෙමෙයි. ඒක තිබ්බද නැද්ද කියලා මට මතක නැහැ. ඊට පස්සේ කොහොම හරි මගේ අනිත් අරත් එක්ක මම බිසි වෙලා මට ඒක අමතක වෙලා අපි දැන් ක්‍රිස් ක්‍රින්ගල් තිබ්බ ගිය සතියේ. ගිය සතියේ තිබ්බහම මේ දැන් ඇත්තටම මම අර පොත තෝරලා මං ඊට පස්සේ ඒ පොත ගත්තා. දැන් මගේ අර යාළුවා ඉල්ලපු නිසා මම මේක මට හම්බුණත් කමක් නැහැ කියලා මං ඒ පොත ආයේ වෙනමමත් ගත්තා. මේ මේ Amazon එකෙන් ගත්තා ඒක. එතකොට මේ මේක මට මතක තිබිච්ච නැති හින්දා මං හිතන්නේ මම ඒක ගත්තේ. කොහොම හරි මේ දැන් ක්‍රිස් ක්‍රින්ගල් තිබ්බහම මේ අර පොත තමයි මට තෑගකට හම්බුනේ. දැන් මට ඒක ගත්ත වෙලාවේ මොකද්ද ඉරිටේෂන් එකක් ආවා මට හොඳට තේරුණා. ඒක මේ ඉරිටේෂන් එක මොකක්වත් නෙමෙයි. ඒක ඩොලර් 30ක් නෙවෙයි, ඊට වඩා අඩු ගාණක එකක් නේ කියලා මේ මොකද්ද නිකන් මට දැනගම මගේ හිත ඇතුලේ තියෙනවා. දැන් අනිත් අය ඔක්කොටම දැන් අර ගානට හම්බුණා, මේ මට ඒ ගානක එකක් දුන්නේ නැහැ වගේ ඉරිටේෂන් එකක් කියලා මට හිතෙනවා. මට දැනුණයි තියෙන්නේ. දැන් මම කල්පනා කරා දැන් අපි ඔෆිස් එකේ ගොඩක් අය හරි හරි අයිසොලේටඩ්, ඒ කට්ටිය නිකන් එකතු අඩු ඒ අලුත් ඔෆිස් එකේ. ඒනවාට මම දැන් ගිහිල්ලා ඒගොල්ලන්ට මම පොඩ්ඩක් ඔය බර්ත්ඩේ වලට සර්ප්‍රයිස් පාටි දාලා එහෙම පොඩ්ඩක් නිකන් ඒගොල්ලන් හරි එන්ජොයි කරා. එතකොට මට ඒ වියදම් කරනේ කවදාකවත් එහෙම මම ගිල්ටි හිතන්නේ එහෙම නැහැ. මම හරි ආසාවෙන් ඒව කරනවා. ඒ දැන් ඔය ඔෆිස් එකේ ළමයින්ගේ දේවල් වලට වියදම් කරන්න වුණත් අපිට රීක්ලේම් කරන්න පුළුවන්. මේ මම ඩොලර් 200 300 වියදම් කරනවා. මට ඒවට එච්චර මම ඒවා ගැන වෝරි වෙන්නේ නැහැ. ඒ එච්චර මේ මට ඒක ඒක කමක් නැහැ. ඒක ක්ලේම් කරලා ගන්න පුළුවන් වුණත් මම ඒක ගැන මේ එච්චර පසුතැවිල්ලෙන්නේ නැති බව මම හොඳටම දන්නවා. අපි ඔෆිස් එකේත් කට්ටිය දන්නා මම එහෙම වියදම් කරනවා කියලා. අනිත් අයත් වියදම් කරන කට්ටිය එහෙම ඉන්නවා. හැබැයි මම කල්පනා කරා දැන් අර ඩොලර් 30ක වෙනුවට මට ඩොලර් 16 තෑග්ගක් දුන්නා කියලා මොකද්ද එකක්. يعني ඒ ඩොලර් ගානට නෙවෙයි, ඒ උනට මට නිකන් මොකද්ද ඉරිටේෂන් එකක් තියෙනවා. මට ඒක තේරෙන්නේ නැහැ. මම කල්පනා කරා දැන් මෙච්චර මේ වියදම් කරනවා කිසිම ගාණක් නැති මිනිස්සු ඇයි මේකට වෝරි වෙන්නේ කියන එක මට තාම තේරෙන්නේ නැහැ. ඉතින් මම කල්පනා කරා මම මුලින්ම ගෝයින්කා ගිය වෙලාවේ ස්වාමීන් වහන්සේ මම ඒක බණ අහලා තියෙනවා. මේක කියනවා අපි අල්ලගන්නේ ලක්ෂ 20ද ඩොලර් රුපියල් 20ද කියන එක අදාළ නැහැ. ඒ ඇටැච්මන්ට් එකේ තරමට තමයි අපිට ඒකේ වේදනාව තියෙන්නේ කියලා මමත් ඉතින් ඔය එකේ කෙනාට කියනවා. ඔය බලන්න කියලා තියෙනවා සමහර වෙලාවට. හැබැයි මම මේක එක්ස්පීරියන්ස් කරපු වෙලාවක් මේක. ඇත්තට මේක නිසා මට හිතුණා මට මං ගැන කලකිරීමටත් වඩා يعني මගේ ස්වභාවයක් නිමන් දැක්කේ මගේ ඇටැච්මන්ට් එකක් තිබුණා. ඒක තරමකේ මොනවා දුන්නත් මම මේකේ ලොකු ප්‍රයෝජනයක් ගන්න නැහැ. ගියා උට කේකේ වලට දීපු ප්‍රතිඑකත් මම දැන් ප්‍රයෝජනට ගන්න නැහැ. උනාට අර ඒ මොකද්ද තිබිච්ච බලාපොරොත්තුවත් එක්ක මගේ තියෙන ගැටීමත් එක්ක ඒ පොඩි දෙයට මම අල්ලගත්ත අල්ල ගැනීම සහ ලොකු දේවල් අත්හැරියට ඒ අල්ල ගන්න පොඩි දේ අල්ල ගන්න ඒක ඒකටත් එක්ක තියෙන ෆ්‍රික්ෂන් එක එකක් මම දැක්කා කියන එක මේ ස්වභාවයේ ප්‍රකාශ කරන හිතන ස්වාමීන් වහන්සේ මේ සමා වෙන ලොකු වෙලාවක් ගත්තට ඔබ වහන්සේගෙන් සඳහා මේ
මේ එතකොට නයා එහෙම ඇරීම නෙමෙයි නේද කරේ? මේ ජපාන් ගියා, මේ පොඩක් ගත්තා, මේ ක්‍රිස්මස් එකට මේව එකක් වුණා, මං ගොයංකා කරා. එහෙම නෑ නේ නේ
නෑ සයන්ස්
පාන් කියනවා කියලා හිතන්නේ කලින් අපේ ගෙදරට නයි එක්කාව මෙහින් ගියේ මෙහින් ගියේ කියලා එකක් තියෙන දන්නවනේ කතාව. එතකොට මොකද්ද මේ ඔය කාරණේදී අපේ මොකද්ද මෙහේ විස්තරෙත් මටත් ඔය වගේ ආප එකක් තියෙනවා. මේ ඔය ගොයංකා වැඩේදී මටත් මාත් දැන් අය කරින් හදන්නේ යල්ලවායි ගොයංකා වැඩේට ගියන් පස්සේ එකෙන් අපේ ආරන්නේනේ ආරණ ස්ථානෙකම නිගි වෙන් හරි. හැබැයි මේ ලොකු සාංශයට මේක මේ මට කලින් මම ගිහිල්ලා කියන ගලින් කොහෙන් හරි ගිහින් තියෙනවා. කවුද දන්නේ කිව්වේ මේ මට මෙහෙන් දෝෂාරෝපණය වෙනවයි ගෝලියෝ මේ නොකිය යනවයි කියලා. ඔයි පැත්ත ගහෙම කිව නෑන
මමන කිව සමන් දැනග හිට මතාව කියල මමන කිව නෑ මම යෝ
මම
මේකට කලින් සවා
මෙහෙ ඉඳලා එහෙ ගියන් පස්සේ මේ කට්ටිය අහනවා මේ ගෝලියෝ නොකිය හරි මේ යනවා නේද මේ කියලා මම මේ කිව්වන් පස්සේ තමයි බැන්නේ මේ කමට අහනට මෙතක මුහුත් නොකිය ඉඳලා මේ මේ කියලා යන්නේ බයරක මේක කියලා කිව්වා මං හිතුවා මේ කවුරු හරි කියලා දන්නෙත් නැහැ කි. ඉතින් කොහොම හරි ඔය එහෙදි කියපු වෙලාවේ ඔය මෙතන හදනවා ගෝයන්කා බිල්ඩින් එක. ඒකට මේ 100 දෙනෙකුට ඉන්න පුළුවන් විදිහට හදනවා. ඉතින් කුටි මේ කුටියක් ලක්ෂ 7යිද කොහෙද ඔන්න තියෙනවා. ඉතින් ඒක මේ ඉතින් අර කොවිඩ් සාසර ඉන්නවා අනේ අපේ අම්මලත් එක්ක ගත්ත මෙහෙමයි දැන් අහන්න කියලා ඔය පෙන්නා නිකන් මේ වටේ පිටේ පෙන්න පෙන්න යනකොට ඕන් හිතුවිල්ල එකක් ආවා. අපේ කට්ටියටත් කුටියක් පූජා කරන්න අවස්ථාව දෙන්න ඕනේ. එක හිතුවිල්ලයි පොඩ්ඩයි. ආපු ගමන් දැන් ඕක වැඩ. මොකද්ද මේ මගේ හිතවත් අය එහෙම නැත්නම් ওই දායක පිරිස ඕමානී කට්ටිය අපේ ළඟින් කටයුතු කරන අයට කුටියක් හදන්න අවස්ථාව දුන්නා. ඉතින් මේ එහෙම කියන්නේ පින්කම් කෙරෙන්නෙම නෑනේ අපේ. ඉතින් පින්කම් කියන්නේ ගොම්කම් කියලා අපි නිතර කියන කට්ටියනේ. ඒ නිසා මේ ආවා මේ ඇවිල්ලා දැන් ඔන්න හොදේ ලේසි එනකොට කොයි සංසාරිකෝ මෙහෙමයි එකක් දෙන්න පුළුවන් මමත් කැමති එකක් හතමා. අනේ ඊට වැඩිය මේ දැන් හැම එකම ගොයන්කකට යවෙනවා ලොකු සංස්ථක එහෙ ඉන්න මේ ආරන්නේ කුටි හදෙන්නේ නැහැ ආරන්නේ එකක් හදනවා මේ කියලා ඒ නාසෙන් කිව්වා. ඕන එකත් එක්ක මේ ඊට පස්සේ හා එන එක කරමු කියලා ඕන් ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා පටන් අරගෙන දැන් කට්ටියත් එක්ක කතා කරලා ඕන්න WhatsApp group එකක් දාලා දැන් වැඩේ යනකොට මේ කොවිඩ් සාංශෙත් සම්බන්ධ කරන් කරේ උනාසෙත් වැඩිය නෑ උනාසෙ නෙවෙයිනේ දෙව උනා දෙවනියා ලොකු සාංශෙ සම්බන්ධ කරා උනාසෙනුත් උත්තර නෑ. දැන් මේ පීස දැන් මුදලුත් එවන්න පටන් අරන් තුන්වෙනි දවසත් බැලුව සද්ද නෑ. දැන් මම බැලුව දැන් මම මේ මොකද්ද කරගත්තේ කොටි වලගේ වගේ ඊට පස්සේ මේ කෙලින්ම අයින් කරා ඒ සාංශලා දෙනම මේ අපේ දැන් මේ ස්ථානයේ මේ වෙනකොටත් මේ අපේ සීමාවක් කියන්නේ මෙහි ඔක්කොම සම්පූර්ණයි සීමාවක් මෙහි තියෙනවා සීමා මාලකයක් තට්ටු දෙකකට හදන්න ප්ලෑන් කරපු එකක් ඒකේ යට මේ සීමාව මේ භාවනා ශාලාව උඩ තට්ටුව යට සංඝයා සීමාව බුදුගයක් එහෙම ලොකුවට මේ හදපු එකක් ඉතින් ඒක ඉතුරු වෙලා තියෙනවා. ඒකෙත් මේ වෙනකොටත් ශ්‍රමදානයක් එහෙම දාලා වැලි ටිකක් ඇදලා අර පොඩියට අර ඒකේ මේ එක කාමරය බුදුගේ කුටිය වගේ හදන්න විතරක් දැන් මේ යෝජනා වෙලා. එහෙව තියේද්දි මම දැන් මේ වෙන ආරන්නේ කුටියකට දැන් නඟලන ඕන්න ඕන් ඒක මාරු කරලි වල කට්ටියත් එක්ක කතා කරලා ඕන්න නම විනාශ කරා. අර වැල්ල වායේ කුටියක් නෙමෙයි දැන් මෙහි සීමාවේ කුටිය. ඊට පස්සේ ඒක දැන් ක්‍රියාත්මක වෙලා යද්දි දැන් ලොකු සාංශ හැමදාම ආවොත් කියන්නේ පාර 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 හදන්න ඕන පාරමයි කියලා. ඉතින් මේක දැන් කුටි කතාවක් නේ දැන් කුටිය. ඉතින් කුටි හදාගෙන ඔන්න ඒකට වැඩ ටික කරගෙන යද්දි ආපහු යන්න වුණාම ගියා වස්සලට මිතිරිගල යන අතරේ ඉතින් නැවතුණා ඒ තැඩේ කරගෙන යනවා. ඉන්න ස්වාමීන් වහන්සේ කොම් කොමාරි ඊට පස්සේ ඉතින් දැන් ඔන්න බිත්ති ටික බැඳලා ඔක්කොම කළා අන්තිම ටික තියෙන්නේ ඒකට මේ මදි. ඊට පස්සේ මමත් නෑ දැන් ඒක දැන් වැස්සත් එක්ක වැඩක් නැවතුණා. දැන් ඉතින් ආපහු ඊයේ පෙරේද පටන් ගත්තා. එමෙිට තව සුළු ප්‍රමාණයක් තියෙනවා දැන් ඉතින් තව එකතු කරගන්න ඕනේ කියලා ඉතින් රාජිකා මහත්තයා මතක් කළා. ඔන්න ආපහු දැන් මේ වැඩේ කරගෙන යනවා. ඉතින් ওই විදිහට යන අතරේ මේ ඔක හිතුවිලා මොකද්ද මේ කරගත්තේ? ඇති සීම තේරුමක් නැති වැඩක්. එහෙම නැත්තම් තේරුමක් නැහැ කියන්නේ ඇත්තටම දැන් සීමා මාලකයක මේ වහලක් මේක ඇත්තෙම නැන්නේ පොඩියටවත් ලොකුවට හදන්න ගත්ත එකක මග නැවතීමක් නේ. ඒතර මේ කුටිය හැදුවොත් සීමාව ඇතුලේ වැස්සක හෝ එහෙම නැත්තම් අනිවාර්යෙන් මේ සංඝයාගෙන් උන නවතින්න කුටියක් බවට පත් වෙනවා. ඉතින් ඒකෙදි ඊට පස්සේ ඇතුලේ සීමා පෝය වැඩේ කරන්න පුළුවන් මාසෙට දෙවතාවක් පෝය කරන්න තියෙන සංඝයාට ඒ වැඩේ කරන්න පුළුවන්. ඉතින් අන්නේ ප්‍රයෝජන දෙක තකා තමයි පටන් ගත්තේ. හැබැයි මේ අද හෙට මෙහෙම ඉවර වෙන්න ඕන අත්‍යවශ්‍යම එකක් නෙවෙයි. නමුත් ඔය අර ආපු හිතුවිල්ලත් එක්ක ওই දිගට ගියේ. ඊට පස්සේ ඉතින් වරින් වර එනෝ මේ අර නිකන් ප්‍රපංචයක් කියන නැත්නම් හිතුවිල්ලන් නිසා නේද මේක ගියේ කියලා. හැබැයි ඉතින් එහෙම ආවට ඒ වෙලාවට ඒක බලලා මේක එහෙම තමයි ඉතින් ඒකේ ස්වභාවය ඉතින් හැටි ඉතින් මහා අමුතු දෙයක් නෙමේ. ඔහොම වෙනවා. ඊට වැඩිය දේවල් මිනිස්සු කරලා තියෙනවා. ඊට වැඩිය තේරුමක් නැති වැඩ ඕන තරම් කෙරෙන තැනුත් තියෙනවා. ඉතින් මේ නිසා මේ කට්ටියට කියන්න වුණා. ඒක එහෙම නැත්තම් දැන් නිකන් සල්ලි එකතු කිරීමද, එහෙම නැත්තම් ආධාරද, අර අපිත් ගොඩනැගිලි හදන ගොඩට වැටිලාද, ඔය වගේ ඉතින් එනවනේ ගොඩාක් ඒවා එනවා. මොකද භාවනාවට මුල් තැන දෙන්න ඕන, එහෙම දෙන තැනක් නෙමෙයි ඉතිරි කියලා කියන්නේ. ඉතින් ඒ වගේ එකක් ඊළඟට මේක ලොකු සාංශයට දැනුවත් කරාට මේක අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයිනේ. ඒ පැත්තෙන් බලනකොට පාර වැදගත්, එහෙම නැත්තම් මේ මේක මේ කර්මාන්තයක් කුටි හැදිල්ලක් විතර නෙමෙයි, මේකේ තව කුටි තියෙන ඕන තරම්. ඉතින් මේ කුටි 8ක් 10ක් තියෙන තැන මේ තව එකක් හදන්න නෑ, මේ සීමාවේ අවශ්‍යතාවය නිසා හදන්න. ඉතින් ওই විදිහට මේක මේ එනවා වෙලාවකට න කරදරයක්ද, මොකද්ද මේ කරගත්තේ, කොටි වල කියන්නේ ඉවරයක් නෑ. දැන් ඉතින් බිත්ති බදලා දැන් ඊළඟට ඉවර කරන්න මේ පැය ඔහෙම නවත්තලත් බෑ. ඊට පස්සේ දැන් ඕක උදෙන් වහලා ගාලා හදනවා. ඊට පස්සේ ඒක කවරාරු කරලා කොහම හරි ඉවරයක් කළා, කොහම හරි මේ ගෲප් එක වහලා දාන්න ඕන කියන එක තමයි ඉන්නේ ඉතින්. ඉතින් ඕක අවදා වෙයිද දන්නේ නැහැ. හැබැයි ඉතින් එනවා හිතට මේ මොකද්ද කරගත්තේ, ඇයි එහෙම දෙයක් දාගත්තේ වගේ. ඉතින් එහෙම වෙලාවකට ආවට ඒක ඉතින් ගණන් ගන්න දේවල් නෙමෙයි. මේ වගේ දේවල් එනවා හිතට, ඒක හැටි. ඒක මම යාගේ එහෙම නැත්තම් මට ඕන විදිහට වෙන්නේ නැති එකේ ස්වභාවය. තමයි අපි හිතාගෙන ඉන්න සංකල්ප ටිකක් තියෙනවනේ. මට මෙන්න මේ විදිහට වෙන්න ඕනේ, මගේ මේ මං කැමති ක්‍රමවේදෙ මේක. ඒ ක්‍රමවේදෙදී ඒක පෙන්වන විදිහ තමයි ඒ. මං මට මේ සල්ලි මුදල් මේ වැඩි එකක් මං හිතපු අගේට සමානව තිබුණා නම් හොඳයි. අපරාධේ මම මේක මේ ඉල්ලුවට මට ලැබුණේ හිතපු අර අනිත් අයට ලැබෙන එකට වැඩිය අඩු එකක් වගේ ඔක එනවා. ඉතින් මේ මිම්ම මා මැනීම කොහොමදක් තියෙනවා, අස්මිමානය තියෙන්නේ අයින් වෙන්නේ රහත් වෙනකොටනේ. එතකන් ඒ මැනීම මම වෙමි කියන එක තියෙනවා. මම වෙමි තියෙනකොට යම් ප්‍රමාණයකට ඒකට අනුරූප මිම්මක් තියෙනවා. මම වෙමි වගේම අනිත් කෙනා ඊට සමානුපාතිකව ඉන්නවා. ඉතින් ඒ විදිහට ඒ මැනීම සහ ඒ සංකල්පවල ඒ තියෙන මේ අනුසය, ඒ තුල තමන් තුල තියෙන මේ යට හැංගිච්ච දේවල් ටික එහෙම ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙනකොට ටිකක් එච්චරයකට ආස හිතෙන්නේ නැහැ. නමුත් මේ ඒ දේවල් දකිනකොට මේ හිතා ගන්න පුළුවන් කොහොමද මේවා නොදැක්ක වැඩ කරන මිනිස්සු වැඩ කරන හැටි. මේ මේ වයින්ම හොඳයි හොඳ දේවල් කරනවා කියලා ඉවරලා ඒ අයිට මේවා හිතා ගන්නවත් බෑ. මේ යට තියෙන දේවල්, මේ මගේ තියෙන මේ ස්වභාවය මේකයි කියලා බලන්නවත් හැකියාවක් නැහැ. මොකද ඒ කට්ටිය මේක වැහිලා ඉන්නේ මේ තරමට මේ ලෝකෙ දුවන් ඒවත් එක්ක. ඒ නිසා අපිට අවස්ථාවක් තියෙනවා තමන්ගේ දේවල් හිම දකින්න. ඉතින් දකින්න දකින්න මේ ඒවා ගැටලුවක් නොවි ඒවා පිළිබඳව සාදර වෙවි යනවා. මේක හිම හැටි, මේ වෙන හැටි කියලා. ඉතින් ඒවත් එක්ක යන්න යන්න අපිට ඔය ඒ ක්‍රියාකාරීත්වයේදීම තමයි ඒවා ප්‍රකට වෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ වෙන්න තියෙන දේවල් ටික සාමාන්‍යයෙන් කෙරෙන කටයුතු එහෙමම මේ දේවල් කෙරෙද්දි මේක බලන එක තමයි කරන්නේ. ඒ නිසා එක පැත්තකින් හැත්තටම සිහිය වැඩිම මේ ගිහි පැවිදි පිරිස් වලට මේ සමානව නෑ කිව්වට හොඳට සිහිය හදාගත්තාන් පස්සේ මේ එදිනෙදා ජීවිතේ ගොඩාක් ක්‍රියාත්මක වෙනවනේ ගිහි පිරිස්. අනිවාර්යෙන්ම බාලයෝ දැකියලා දැන දැන ඇසුරු කරන්න වෙනවා. අනිවාර්යෙන්ම මේ ඒ පස්පව් කරන තැන් දකින්න යන්න සිද්ධ වෙනවා සමහර වෙලාවට. ක්‍රියාවල් වලදී තමන් කරන කියන කටයුතු වලදී. ඉතින් සිහිය හදාගත්ත කෙනාට මේක හරි හොඳ අවස්ථාවක්. මේ ලෝකයේ පිළිබඳ තේරුම් ගන්න සහ තමන්ව තේරුම් ගන්න. මොකද ගොඩක් වෙලාවට මේ පන්සිල් පස්පව් සිල්පද මේ බුදුපියාණන් වහන්සේ පෙන්නනවාවක් කරන්නේ නැතුව ඉන්න ඕනේ, නොකර ඉන්නවා වගේම මේ අනිත් අය සිල් බිඳිද්දී සිල් රකින්න කියලා කියන එක අවස්ථාව. ඒක කිව්වට ඒ වෙලාවේදී එහෙම තේරෙන්නේ නැතුණාට කළ බලද්දි තමයි, එහෙම නැත්තම් එහෙම පරිසරයකට ගියහම තමයි තවන්න තේරෙන්නේ මේ ලෝකේ සහ ඔක්කොම වගේ වැරදි කරනවනම් එතන ඒ වැරද්ද සාමාන්‍ය. එතකොට තමන්ට නොකර ඉන්න ශක්තියක්, ඒක කියන එක ලේසි පහසු වැඩක්. ඉතින් අන්න ඒක ගිහි පිරිස් වල ඉතහාම හොඳට හම්බ වෙනවා, බලෙම වගේ හම්බ වෙනවා. ඒ නිසා ඒ ජීවිතයේ තියෙන ඒ කටයුතු කරන් යන එකේ සිහිය හදාගත්ත කෙනාට ඒ ඔක්කොම කමඨහන් බවට පත් වෙනවා. ඒ නිසා මේ විදිහට මේ දේවල් දැක දැක යන්න තමයි තියෙන්නේ. තමන්ගේ ආරේ ඒ විදිහට තේරුම් ගනිමින් යන එක තමයි කරන්න තියෙන්නේ. මේකෙන් බලාපොරොත්තු වෙන්න අරකයි මේවා වේවා මේවා නොවේවා කියලා මට මේවා මේවා දැකීමෙන් මට සහනයක් ලැබේවා කියලා හිතන එකවත් පවත්න්නේ නැතුව ආරේ පිළිබඳ හොඳට ඒ විදිහට බලාගෙන යන එක තමයි තියෙන්නේ. එහෙම කිව්වහම මොකද ඉතින්?
එහෙමයි ස්වාමීන් වහන්සේ, ඇත්තටම දැන් මට ඒ අවස්ථාවේදී මම අයියෝ මම මෙහෙම හිතන්නේ ඇයි මේ පුදයක් නෙවෙයිනේ කියන එක මං ගැන පොඩි කලකිරීමක් වගේ ආවා. හැබැයි අපිට ඔය දැන් බ්‍රිස්බන් රිට්‍රීට් එකේදී ලොකු ස්වාමීන් වහන්සේ ගොඩ මතක් කරා මේ සරති විවරති උද්දාන කරෝති දේශේති කියලා. එහෙම එකක් දැක්කම ප්‍රකාශ කරන එක හොඳයි කියලා හිතපු නිසා කතාව දිගුණත් මං හිතුවා මං ඉඳලා ආපු දවසේ අද මේක කියලා. එතකොටවත් මට ඒක නිදහස් ඒ කියලා හිත එහෙම වදේ අර ප්‍රකාශ කිරීමෙන් පිරිසිදු වෙනවා කියලා ලොකු ස්වාමීන් වහන්සේ කියන නිසා මට හිතුණා එහෙම ප්‍රකාශ කරන්න කියලා ස්වාමීන් වහන්සේ. උපවාසිකිත උපදේශ
නමස්කාරය. ඒක හොඳයි. එතකොට මේ කට්ටියටත් හැමෝන්ටමත් හොඳයි. තමන්ගේ හිත නිදාස් වැසුනේ නම බබල බුදු පියන් මේ ලොකු සංසය නිතර මේක පෙන්වනවා. ලොකු සංසය මේ බුදු පියන් වහන්සේගේ උපදේශ මේ මේ ධර්මය පනාහි වැසුනේ නොම බබලයි මේ විවෘත වුණහමයි බබලන්නේ කියලා ඒක අපි නිතරම අහලා තියෙන දෙයක්නේ. ඒ නිසා විවෘත කිරීම තමයි මේ උත්තානි කරවති දේශේති කියන කාරණාව පෙන්වන්නේ. ඉතින් මේ එතකොට අර සිහිය කියන කාරණේ හරියටම වැටුණාන් පස්සේ ඇත්තටම වෙන්නේ අනුසය ආසය අනුසයටත් සතිය ක්‍රියාත්මක වෙනකොට ඒව පිච්චෙන බවක් තමයි සාමාන්‍යයෙන් ඕක නිකන් සිද්ධාන්තමය වශයෙන් කියවෙන්නේ. මොකද්ද වැරදි දැක දැක ගිහිල්ලා සාමාන්‍ය වැරදි නැති වෙලා වීතික්කමන කෙලෙස් අඩු වෙලා ඊළඟට හිත ඇතුලේ උඩු දුවන කෙලෙස් නැති වෙලා සිහිය ඒ කියන්නේ සමාධිය වැඩිලා පරිඋත්තාන කෙලෙස් ටික කැපෙනවා. ඊට පස්සේ අනුසය කැපෙන්න නම් ඒවා තමන්ගේ රුචි අරුචිකම් තමන්ගේ තියෙන ඇතුළ පේන්න පටන් ගන්නවා. මොන එක සිහියට අහු වෙනකොට තමයි මේ අනුසය ආසයත් කැපි කැපි යන්නේ කියන එක තමයි ඒ විදිහට කියවෙන්නේ. ඒ නිසා මේ ඒ විදිහට විවෘත කිරීම මේ වැවලීමට හේතු වේවා කියලා අපි මේ සාකච්ඡා වාරයේදී කරන්නේ. ඒක තමයි හැමෝගෙම මේ තමන්ට තියෙන දේවල් එළියට දාන. දැන් මහා මේක ඉතින් හැම එකම හොඳ සුන්දර ඒවා නෙමෙයි. ඇත්තටම කෙලෙස්නේ එළියට වැටෙන්නේ ඒවා සුන්දර ඒවා නෙමෙයි. නමුත් ඊට පස්සේ ලැබෙන පිරිසිදුව ඔක්කොටම අයිති. ඒ නිසා ඒ විදිහට තමයි අපි මේ වැඩසටහන් වල කරගෙන යන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ පිරිසිදු භාවය ලැබේවා කියලා තමයි කියන්නේ.
සාදු 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 කියලා අනුරාධපුර ස්වාමීන් වහන්සේ ඒක ඔව් ඇත්තට මේක මම කාටවත් නොකිය හිටිනා. ඒක මම විතරයිනේ දකින්නේ. උනාට මම මෙහෙම දෙයක් දැක්ක කියලා මට හිතෙනවා. එහෙම ප්‍රකාශ කිරීමෙන් මගේ කෙලෙස් නේ. ඉතින් එතකොට මට ඒ පිරිසිදු ලැබෙයි කියලා විශ්වාසයෙන් තමයි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරේ. නායක කාරියා වගේ කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඇත්තට මේව හිතවිල්ලක්වත් තිබුණ නෑ වගේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ උපදෙස් වලට. තව කවුරු හරි අත ඉස්සලා ප්‍රශ්න අහන්න ඉන්නවද? මම ඇත්ත මත ගොඩ කාලෙකට පස්සේ ආවම මම දැක්කා ගයන්ත එහෙම මුල ඉඳලාම හිටපු කෙනෙක් කාලෙකට පස්සේ මම දැක්ක පහුගිය දවස්වල ආයෙ සම්බන්ධ වෙනවා. සන්තෝෂයි ගයන්ත, ඔයා ආයෙ ආපු එක ගැන වැඩසටහනට. ඒ වගේම අපේ චන්දසිරි මහත්තයාත් මුල කාලෙ ඉඳලාම තාම වැඩසටහන සම්බන්ධ වෙනවා. ඒ වගේම නදී ડોක්ටර් මුදිවි පිරිස හැමදාම ඉන්න පිරිස ඉන්නවා. ඉතින් ඔයගලන්ට මම අර වෙනදා ඉස්සර මම මතක් කරා වගේම මේ වැඩසටහනට දිනපතා මේ සතිපතා සම්බන්ධ වෙනවා වගේම ආරංක මත ඉඳ ගැනීම ඇවිදින් කරනවා වගේම වාර්තා ලියන්න, කතා කරන්න, ප්‍රශ්න සාකච්ඡා කරන්න කියලා මතක් කරනවා. ඉතින් හැමදාම
තීරණ අපි මේ එක අහලා ඉමු. ඇයි දන්නේ නැහැ බලමු.
තේරුණ
මේ අපේ මෙහෙන් මතුවුණා පොඩි කාරණයක්. ඒක ඇවිල්ලා මේක මේ දැන්ම මතුවෙච්ච එකක්වත් නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ දා අපි මෙහෙදී කරපු ධර්මදේශනාවකුත් එක්ක ආපු කාරණයක්. ඒක අපි හැබැයි නිතර කළා තියෙනවා. මේ ඉරිදා වැඩසටහන් වලත් අපි ඒක මතු කළා තියෙනවා. මේ පටිසමුප්පාදයේ සම්බන්ධයෙන් මේ කියවිච්ච කාරණය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. ඇත්තටම අපේ හලහවිවාද සූත්‍රයේ මේදී කළා තියෙනවා මේ වැඩසටහනෙත්. ඉතින් ඒකෙත් අපි ඒක පෙන්නලා දුන්නා. ඒකෙත් පටිසමුප්පාදය තමයි පෙන්වන්නේ බුදු පියාණන් වහන්සේ. මොකද්ද? නාම රූප පත්‍ය ස්පර්ශ. නාම රූපෙන් ස්පර්ශ හට ගන්නවා. ස්පර්ශයෙන් සාත අසාත බව සැප දුක් හට ගන්නවා. ඒ සැප දුකට ආසාවක් ඇති වෙනවා. ප්‍රිය වස්තුවක් බවට පත් වෙනවා. ප්‍රිය වස්තු නිසා කලහ වෙනවා. මේ කලහ විවාද සූත්‍රයේදී යන්නේ මේ අනිත් පැත්තටයි. අත්‍තරම යන්නේ මේ විදිහ තමයි ගලණය. මොකද්ද? මොකක් කුතෝ පහවුතා කලහ විවාද. මොකක් හින්දාද කලහ විවාද හටගන්නේ? ප්‍රිය වස්තු නිසා තමයි කලහ විවාද හටගන්නේ. තමන්ගේ ප්‍රිය පක්ෂ නිසා තමයි රණ්ඩු ඇති වෙන්නේ. පක්ෂ ගහගන්නේ. ඒ පක්ෂයට මෙයා ප්‍රියයි, මේ පක්ෂයට යා ප්‍රියයි. එතකොට දෙගොල්ලොන්ට අනිත් පක්ෂය අප්‍රියයි. ඉතින් මේ පිරිස මුණ ගැහුණාම ඕන කලහ විවාද. ඒකට හේතුව මෙයා මගට සැප ලැබේ. මෙයාගෙන් තමයි මට සැප දෙන්නේ. මේ කණ්ඩායමෙන් තමයි සැප ලැබෙන්නේ කියලා ඒකට සැප විදීමට ආසාව. සාත අසාත බව. එතකොට සාත අසාත මොකටද වෙන්නේ? ඒකට හේතුව මොකද්ද? ස්පර්ශය. මේක හිතේ හදා ගන්න නැවත නැවත මෙයා තමයි මට සැප දෙන්නේ, මෙයාමයි දෙන්නේ, මෙයාගෙන් ලැබෙන්නේ කියලා. අර ඒකට අදාළ ඒවා දේවල් ටික තමයි මාධ්‍යෙන් එකතු කරගන්නේ. ටීවී එකේ බලන්නෙත් මට ඕන එක channel එක, මගේ පක්ෂ channel එක, මගේ මට මේක පේන්න තියෙන ටික මට හොඳයි කියලා මම ලැබේ. මං හිතාගත්තු මතයට අදාළ දේවල් ටික තමයි නිතරම ඔළුවට දෙන්නේ. එතකොට ඒක ස්පර්ශය නිසා අර දිගටම අර සාතසත බව තිනවා. එකෙන් ප්‍රිය වස්තුව දිගට පවතිනොත් කලහයි වාද දිගට තියෙනවා. එතකොට අන්න මේක මෙහෙම කෙනෙක් ඉන්නවා, එයාගේ නම මේක. නාම රූප නිසා මේක ඇති. ඒ ඔන්න ඔය විදිහට ඇති වෙන මේ කාරණය තමයි අනිත් පැත්තෙන් අපි ඉදා කතා කරේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. අපි අහලා තියෙනවා සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පහආයතන පස්පච්චය පස්ස පච්චය වේදනා, වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව, භව පච්චය ජාති, ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස. සංකිටේන පංච උපාදානක් අදුක්ඛ. මෙන්න මේ විදිහට පෙන්නලා තියෙනවානේ බුදු පියාණන් වහන්සේ. ඉතින් ඒක අපි එකින් එක විස්තර කරා. විද්‍යාව කියන්නේ සතරා සත්‍ය නොදැකීම. සතරා සත්‍ය පිළිබඳව නොදැනීම. එහෙමනේ අපි හඳන්නේ. අර සංකාර කියන්නේ සකස් වෙන පුණ්‍යාව. සංකාර අපුණ්‍යාව සංකාර අනින්‍යාව සංකාර. ඒකේ සංස්කාරදී. ඊළඟට කාය ආස්වාස් ප්‍රස්වාස් කාය සංස්කාර. හිත ඇතුලේ මේ කතා කරන ස්වභාවය වචී සංස්කාර. හිතේ ඇති වෙනවා වේදනා සංඥාක චිත්ත සංස්කාර. මේ සංස්කාර. සංස්කාර හැදෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව දිනක සංස්කාර දිනව, සංස්කාර දිනක අවිද්‍යාව. සංකාර වචී විඥාන. අන්න හිත හට ගන්න සංස්කාරයක්. සකස් වීමක්. හිත කියන එකක් සකස් වෙනවා කෙලෙස් නිසා, අවිද්‍යාව නිසා, නොදැක්ම නිසා, මිත්‍යා දෘෂ්ටි නිසා. විඤ්ඤාණ වචනාම රූප. මේ විදිහට මේ ගලණයක් තියෙනවා. අර ගඟක් අර වැහි වැටිලා කන්දකින් ගලාගෙන යනවා වගේ පොඩි පොඩි ඒවා පිරিলা, පොඩි වලවල් පිරিলা, ඊළඟ මහ වලවල් පිරিলা, ඇලවල් පිරিলা, ලොකු ඇලවල් පිරিলা, ගඟක් පිරিলা, මොහොතට යනවා වගේ මේ ගලණය වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඒක උපාය උපනිෂ සූත්‍රණයේ දේශනා කර ඒකේ තියෙන්නේ දුකේ නවතින්නේ. දුක හේතු වෙනවා තව දෙයක්. මොකටද? ශ්‍රද්ධාව හැදෙන. දුක්ඛූප නිසා ශ්‍රද්ධා. ඒකනේ සුනාමිය අහම ඕන්න මිනිස්සු බණ භාවනාවට. ලෝක විනාශයක වහම ඕන්න බණ භාවනා කරන්නේ. ගැටලුවක් අහම ඕන්න ගෑණි මිනිහා තරහ වුණාම ඕන්න පැවිදි වෙන්න. ඔහම නෙවෙයි. දුකක් ආහම තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒකත් එක දිගට යන සද්ධාව නිසා ප්‍රීතිය, පොඩි ප්‍රීතිය. පොඩි ප්‍රීතිය නිසා මහා ප්‍රීතිය. මහා ප්‍රීතිය නිසා පස්සද්ධිය ඇති. පස්සද්ධිය නිසා සමාධි. සමාධි යථාභූතයට හේතු වෙනවා. යථාභූතය හේතු වෙනවා නිබ්බිදාවට. අවබෝධයෙන් කලකිරෙන, අවබෝධයෙන් කලකිරෙන හේතු වෙනවා විමුක්තියට, නිදහස් වෙන. විමුක්තියට හේතුවක් වෙන්නේ ඇත්තටම විමුක්ති ඥාන දර්ශනයට රහත් වුණා කියලා දැනගන්න ඥාණයට හේතු වෙන විමුක්තිය. විමුක්තියට හේතුුනේ යථාභූ මිනිබ්බිදාව. නිබ්බිදාවට හේතුුනේ යථාභූතය. ඔන්න ඔය විදිහට ඒ ගලණයත් සිද්ධ වෙනවා සිහිය පිහිටවන කෙනා, ඒකාන මාර්ගයට පැමිණි කෙනා. එයාට මේ දුකෙන් නවතින්නේ නැහැ. එයා ඊට පස්සේ ගලණයක් හදා ගන්නවා ඉස්සරහට. ආන්නේ ගලණය අර විදිහටම සිද්ධ වෙනවා හේතු සකස් කරන නිසා. ඒ කියන්නේ මේ සිහිය වැඩිම නිසා. යන්නේම හේතු සකස් කරපු ක්‍රමවේදයක් තුල දැන් ඔය කතා කරන්නේ තමයි. දැන් මේ දෙවෙනි විදිහටනේ කතා කරන්නේ පරිසම්පාද. මම කිව්වේ දැන් ඕකත් පරිසම්පාද නෙමෙයි. අරකත් නෙමෙයි. ඊට පස්සේ හුස්මක් බලනවනේ. අපි දැන් සිහියේ. ඔන්න හුස්මට හිත දාගත්ත. ආස්වාද පටන් ගන්න. මැද. ඔන්න දැන් හොඳටම ආස්වාද පේනවා. ඕන් ඉවරයි. මෙහෙම ප්‍රස්වාසය. ඒ ආස්වාසේ ගත්තාම ආස්වාසේ පටන් ගන්නකොට නැහැ කියලා එකක් නැහැනේ. ආස්වාසේ තියෙනවා. එහෙනම් නැත කියන සංකල්පේ අපේ නැහැ. නැත කියන අන්තේ නැහැ. ආස්වාසේ ඉවර වෙනවා දකින්න. ඉවරයක් තියෙනවා. එහෙනම් ඇත කියන ගොඩෙත් නැහැ. ඒ අන්ත දෙකේ නැහැ. මැද ඉන්නේ දැන්. හැබැයි මැද ඇලිලා තියෙනවා. මජ්ජි මන්තාන ලිප්පති. මැදත් ඇලෙන්න ඉපයි කියලා තමයි බුදු පියාණන් වහන්සේ කියන්නේ. එහෙනම් මේ අල්ලගත් ආස්වාසේ මම නේද? මගේ ආස්වාස මගේ හුස්ම මම මේක ස්වභාවිකයි. ඒක එහෙම නෑ කියනවා නම් වැරදි. ආසාවේ තියෙද්දි ඒක මම නෙවෙයි නා. මම නැත්තම් ආසාවයක් හිටින්න බෑ. ඉතින් මේ විදියට බලාගෙන ඉන්නකොට ආස්වාසයේ ගෙවීමත් එක මම ගෙවෙනවා. ඒ වගේ මද ඇතහැරෙන්නේ මේ ශික්ෂාව තුළ සතිපට්ඨාන තුළ ඒකායන මාර්ගය තුළ. අන්න ඒ ක්‍රමවේද තුළ ඉන්නකොට ඔන්න අවිද්‍යාව නිසා නොදන්නේ නැති. ඉතින් මගේ හුස්ම සංස්කාර මොකද සකස් වෙන හුස්ම දේ ආස්වාස ක්‍රියාවලිය මේ අස්පනා අපිට වෙනවා සකස් වීම ටික නාස්තු වල වදිනවා මේ ඇතුලේ යනවා සංස්කාර සකස් වෙන කාය සංස්කාර ඒක දැනගන්නවා හිතක මේ ආස්වාස විඥාන ඊපස්සේ ඒකට නමක් දෙනවා මේ ආස්වාසය ඒක දැනෙන්නේ මේ විදිහෙන් කියලා පටික සම්පස්සේ නා අදිවචන සම්පස්සේ තුලින් දැනගන්නවා ආස්වාස වදින හැටි ඒකට වෙන්න දැන් ආස්වාසය කියන්නේ මේක. කල ආයතනේ හට ගන්න කය කය නහය ඇඟ. ආයතන පස්සේ පස්සු මේ ස්පර්ශය කයේ වෙන ස්පර්ශයක ඉන්නේ මේක හඳුනාගන්නේ ඒ කය ඒක හට ගන්න. කය ස්පර්ශ. පස්සපච්චය වේදනා ආස්වාසේ සැපක්. ජීවත් වෙන සැපක් ලැබෙනවා. ජීවත් වෙන්නේ නැහැ නේ ආස්වාසේ නැත්තම් මැරෙලා. මේක සැපක් දන්නේම නේ. පිට වෙන එක සපක් ඊළඟ එක ගන්න පුළුවන් තණ්හාවෙන් ඊළඟ එක ආස්වාස් ප්‍රසාර බැඳීම තියෙනවා ඉතින් ආන් ඒ විදිහට ඒ අදුක්කම සුඛේ ටිකට් එක යනවා දැන් මේ සැප දුක අඩු වෙවි අදුක්කම සුඛේ පැත්තටත් යනවා අන්න ඒ විදිහට මේ සිහිය වැඩෙන්න හැම එකේම තියෙන සැර බාල වෙනවා බාල වුණාට හැබැයි මේවා දකින්න පුළුවන් මේ අවිද්‍යාව නිසා තමයි මේක සංස්කාර. ඒ නිසා තමයි මේ සීත හටගත්තේ. ඒ නිසා තමයි දැන් මේ ආස්වාද ප්‍රසආසයක් තියෙන්නේ. ඒ තුල මේක තමයි වෙන්නේ කියන එක ඇත්තට. මේ ආස්වාද ප්‍රසආසය තුලත් මේ ක්‍රියාවලිය තියෙන කියන එක සිහියට දකින්න පුළුවන්. එතකොට ඒ මේකට තියෙන උපාදානය. මේක හුස්මට මම හුස්මක් කොච්චර අමාරු අන්තිම හුස්ම නම් අනේ ගන්න හදන්නේ යාර කොච්චර ඒකට තියෙන අදිනවනේ ඒකනේ ගොරොත් අදිනවනේ කියන්නේ අන්තිමට මැරෙන්නේ. තව එකක් හරි අද ගන්න කොච්චර අන්න එක තියෙනවා මේ හැම එකේ හැම උස්මකම Taman තුල අපි. යන්න එක දකිනවා සිහිය දින කෙනා. ඒතර යා දකිනවා මේක. පටිසම්පල් ධර්මයේ දකින්න. වර්තමානයේ මැදුම් පිළිග. ඒක තුල තමයි ධර්මයේ වැඩෙන්නේ. එතකොට තමයි දකින්න තමයි මේකත් දුකක් නේද ඇවිලි තැවිල්ලක් නේ මේකත් කියලා තේරුම් අරගෙන ඒ දුක නිසා ඔන්න ඉතුරු ගලණයක් සිද්ධ වෙනවා ප්‍රීතිය පහමොජ්ජය ඊට පස්සේ පස්සද්ධිය සමාධි උපේ කොයි විදිහට දිගට යන ගලණයක් මේ තුල දැන් සිද්ධ වෙනවා මොකද සිහිය පවත් නැති එක්කෙනාට ඕව දකින්න බෑ එයාට ආස්වාද ප්‍රසවාසයේ තියෙන පටිසමුප්පාදෙ දකින්න හම්බෙන්නේ නැහැ. ඇයි? ඒ කයන මාර්ගේ නැහැ. එයාට අරකේ දකින්නත් බෑ. කලහ විවාදේ තියෙන කොටස. එයාට සාමාන්‍ය පටිසමුප්පාද විස්තර කරන්නේ දකින්නත් බෑ. මේ විදිහේ එකක් කොහොමඩත් බෑ. එතකොට මේ තුනේම හැබැයි තියෙන්නේ පටිච්ච සමුප්පාදේ. මොකද මේ ලෝකේ කොහොමඩත් විඳින්න තියෙන දුක්ම තමයි. එනේ දුක නම් තියෙන්නේ දුක හට ගන්න ක්‍රියාවලිය තමයි පටිසම්පදේ. දොරමාර එකක් අරන් මේක නෙවෙයි කියලා කිව්වේ ඕකමයි කියලා හිතා ගන්න එක නවත්තා. අවිද්‍යාව පත්‍ය සංඛාර, අහංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප කියලා කටපාඩම බලක් ගන්න මේක නෙවෙයි කි. නොවෙන්නේ නෙවෙයි. ඒකත් පටිසම්පදේ. කලහයි වාදේ තියෙන ඒකත් පටිසම්පදේ. ආසස් ප්‍රසස් ඒකත් පටිසම්පදේ. මේක දැක්ක කෙනාට මුළු ඔක්කොම වල තියෙන පරිසම්පාද. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්මය. ඒකනේ බුදුපියාණන් දේශනා කරන්නේ. යමෙක් මන් දකීද? හේ ධර්මයේ දකී. යමෙක් ධර්මයේ දකීද? ඌ පරිසම්පාදේ දකී. අන්න ඒක තමයි ධර්මය. ඒතකොට ඒ ධර්මයේ දැක්කම පස්සේ කොහෙත් තියෙන පරිසම්පාද. ඒක මම අර කිව්වේ මේක දැන් අපි හිතාගන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර, අහංකාර පත්‍ය විඥාන කටපාඩම වෙන පටිච්චසමුප්පාද කියලා. ඒක නෙමෙයි. පටිච්චසමුප්පාදේ දැක්ක කෙනාටයි තියෙන. ඒක විශේෂයෙන්ම ඒ කරන්නත් ඕන සූත්‍රයක් තියෙනවා මේ මාළුක බුද්ධ සූත්‍රය. ඔකේ බුදු පියාණන් ආශ්‍රය කරලා අහනු. මොකද්ද මේ මහණෙනි සතර මේ දස සංයෝජන කියන්න බලන්න. ඉතින් කහඳු කෙනෙක් සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමස කාමරාග පටික රූපරාග අරූපරාග මානුද්දච්ච අවිච්ඡා කියලා විස්තක කියනවා. ඒ වගේ මම කාට කියපු එකක්ද ඔයි කතා කරන්නේ කියලා දේශනා කරනවා. ඒකේ වැඩේට බැහැලා සක්කාය දිට්ඨිය දකින්න කෙනාට විතරයි ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ සක් මේ තියෙන සක්කාය දිට්ඨියයි සිහියට තමන්ගේ මේ ගැටලු ටික අහුවෙන කෙනාට විතරයි ඒක ගැන විස්තර කරන්න පුළුවන්. ඒකට අදාළ වෙන්නේ. ඒකෙන් එයා මිදීමක් තියෙනවා. අර ලිස්ට් එක කියවීම නෙවෙයි කියලා ඒක හොඳට උත්පයනවාසේ ඒක පැහැදිලි කරනවා. ඒ කියන්නේ මුළු ඔක්කොටම අදාළ කාරණයක්. ඒක ධර්මයේ යෙදිලා ගත කරන කෙනෙකුට විතරයි මේකට කතා කරන්න අයිතියක් තියෙන්නේ. නිකම් පොත් කියවන අයට කතා මේ හිත හිත ඉන්න අයට චින්තකයොන්ට මේක වැඩක් නැහැ කියන එක තමයි ඒක අර්ථය. ඒක මේ තමයි අපි මේකේ මතු කර ගන්න හදන. ඒ නිසා මේක යෙදිලා ඉන්න පිරිස් මේ හැම කෙනාම ඒ නිසා මේ අයට මේක කැපයි. මේක පිළිබඳව විමසන්න, ප්‍රශ්න කරන්න, ඒ වගේම අත්දකින්න පුළුවන්. මේකට අයිතියක් තියෙන ධර්මයට බුදු පියන් වහන්සේ ඇසුරේ ඉන්න බුදු පියන් වහන්සේගේ ශ්‍රාවකයෝ, පුත්‍රයෝ, දියණියෝ නිසා. ඒ නිසා මේ කාරණියත් මේ වෙලාවේ මතු වෙච්ච ආපු නිසා ඒකත් මතක් කරා. මම හිතනවා හැම දිනටම තේරුම් ගන්න ඇති කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, සාදු 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 කියලා අපිත් අනුමෝදන් වෙනවා ඒ සම්බන්ධ වුණු අයටත්. බොහොමකින් ස්වාමීන් වහන්සේ අපි දැන් වෙලාව ගොඩක් ගත වෙලා තියෙන නිසා අද වැඩසටහන මෙතනින් අවසන් කරන්න ඔබ වහන්සේකින් අවසර ඉල්ලනවා ස්වාමීන්
වහන්සේ.
එහෙමයි. නලින්කා, එහෙනම් අපි පුණ්‍යානුමෝදනාව කරලා ස්වාමීන් වහන්සේ වන්දනා කරලා අදට වැඩසටහන අවසන් කරමු.
ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනා කිරීමට අවසරයි.
හොඳයි.
අප වෙනුවෙන් මෙම ධර්ම සභාවට වැඩම කළ නම කියන අවසරයි. හෝමාගම ධම්ම කුසල ස්වාමීන් වහන්සේටත් නම කියන අවසරයි. ගාල්ලේ ධම්මසරණ ස්වාමීන් වහන්සේටත් සියලු දෙනා වෙනුවෙන් අපගේ කෘතවේදී ගෞරවය පිරිනමනවා. අද දිනේ ධර්ම ශ්‍රවණයෙන් හා ධර්ම සාකච්ඡාවට සහභාගී වීමෙන් අප ලබාගත් සීලම කුසල් නිස්සරණ වනේ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩවසන සීලම ස්වාමීන් වහන්සේලාටයි ඔබ වහන්සේලා දෙන්නමට දෙවි දේවතාවුන් සහ මළගේ ඥාතීන්ට සංවිධායක මණ්ඩලයට සහභාගී වන අප සියලු දෙනාටත් ළඟින් හෝ ඈතින් සිට උපකාර කරන්නා වූ සියලු දෙනාටත් නිර්වාණය අවබෝධ පිණිසම අනුමෝදන් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ඔක්කොම එකතු වෙලා ගාථා සජ්ජායනා කරමු. එත්තාවචා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිත්‍තියා. එත්තාවචා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූත අනුමෝදන්තු සබ්බ සම්පති සිටියා එතාවචාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිටියා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පම්පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගම හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගම හෝතු යාව නිපානපත්තිය සාදු 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 අස්වාමිනාස බවන්සි වන්දනා කිරීමට අවසරයි
නයි
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්වේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ තුතියම්පි ඕකාස කමාමි බන්තේ අතියම්පි ඕකාස කාමාමි බන්තේ
අභිවාදන සීලිස්ස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සුපත්
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිතං අනුත්තරං දුල්ලබේන මයාලත්තාම් පුත්ත පුත්තන් නමාමං සාරි පුත්තාදි තේරානං අගතම් පටිපාටියා සද්දා සීලන් දයාවා සම්බතන්තම් පනමාමහං සාදු සාදු සාදු
සුවපත් වෙත්වා.